नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य।
දවස්සේ අපිට මෙතුමාලා විසින් මාතෘකාවක් දීලා තියෙනවා සාකච්ඡා කරන්න. මම හිතන ඔබතුමාලට කියවා ගන්න පුළුවන් නම් මේ සූත්‍රය නේද?
එහෙමයි.
තාමත් කෙටි සූත්‍රයක්. සංයුක්ත නිකාය සලායතන වේදනා සංයුක්තයේ තියෙන්නේ මේකේ නම තමයි අවිජ්ජා සූත්‍රය. ඉතින් අවිජ්ජා කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද අපි දන්නව නේද? අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නකම නේද? විද්‍යාව කියලා කියන්නේ මොනවා හරි දන්න දෙයක් නේ, දැනගැනීම. ඉතින් මොකක්ද අපි නොදන්නේ? අපි ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැහැ නේද? ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැත්තේ අපි ඉන්නේ ලෝකේ බොරුවක් තුල, මුලාවක් තුලමයි ඉන්නේ නේද? ඉතින් මේ ලෝකස්සෝපත් කියලා කියන්නේ මේ ලෝකේ තුල ඉන්න කෙනෙකුට ඇත්ත ඇති හැටියෙන් වැටහෙන්නේ නැහැ. ඉතින් ලෝකෙට ඇත්ත ඇති හැටියෙන් කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නේද? බුදුරජාණන් වහන්සේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට කියලා දෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය දැනගන්න තැනට තමයි අපි කියන්නේ විද්‍යාව පහල කරගන්නවා කියලා. මොකද එතකන් ලෝකේ තියෙන්නේ අවිද්‍යාව. ඉතින් මේක අපි අවිද්‍යාව නැති කරන, අවිද්‍යාව ප්‍රහාණය කරන තැනක අපිට කියලා අවිද්‍යාව ප්‍රහාණය කරන ක්‍රමයක් කියලා දෙන සූත්‍රයක් තමයි බුදුරණන් වහන්සේ අපිට මෙතන දේශනා කරන්නේ. මේ අපේ ඇමරිකාවේ ඉන්න මේ තරුණ පින්වතුන් පිරිස අපෙන් ඉල්ලීමක් කරා මේ සූත්‍රය ගැන අද සාකච්ඡා කරමු කියලා. මේ සූත්‍රය ගැන මම හිතන අපි දන්නවා, අපිට පේන්න තියෙනවා මෙතන සූත්‍රය. බුදුරණන් වහන්සේ සවැත් නුවර අනේපිට සූත්‍රවාගේ ජේතවනාරාම වැඩවාසය කරන කාලයකදී භික්ෂුන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නකට තමයි මේ සූත්‍ර බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා, භාගතුන් වහන්සේ කොයි විදිහට දැනගන්න, කොයි විදිහට දකින කෙනෙකුටද මේ අවිද්‍යාව දුරු වෙන්නේ, විද්‍යාව උපදින්නේ? එතකොට මෙතන තියෙනවා කාරණා දෙකක් අපි දැනගන්න ඕනේ. දැනගන්නවා ජානතෝ කියලා එකක් තියෙනවා, පස්සතෝ කියලා එකක් තියෙනවා. පතන්නකෝ බන්තේ ජානතෝ කතම් පස්සතෝ අවිජ්ජා පහියති. කොයි විදිහට දැනගත්තොත්ද, කොයි විදිහට දැනගන්න කෙනෙකුටද, කොයි විදිහට දකින කෙනෙකුටද මේ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ, විද්‍යාව උපදවා ගන්න පුළුවන් වෙන්නේ? අපි දැනගන්න ඕන අවිද්‍යාව කියන එක මොකක්ද කියලා. ඉස්සරම අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අපි නොදන්නාකම. චතුරාර්ය සත්‍ය අවබෝධයට කියනවා විද්‍යාව පහළ කරගන්නවා කියලා. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම දුරු වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ කොයි විදිහට දැනගෙන, කොයි විදිහට දකින කෙනෙකුටද කියලා තමයි මේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් මේ දැනගන්නවා කියන එකයි දකින්නවා කියන එකයි කාරණා දෙකක්. ඔව්. ජානතෝ පස්සතෝ කියලා. ඉතින් දැනගන්නවා කියලා කියන්නේ අපි කාගෙන් හරි දෙයක් අහලා දැනගන්න ඕන. දකින්නවා කියන්නේ මොකද්ද? කොහෙන්ද අපි දකින්න ඕන? ඔව්. දකින්න ඕන අවබෝධයේ තිබුණේ නේද? ඒ කියන්නේ දැන් අපේ දකින්නවා කියලා කියන්නේ ඒක අපේම අවබෝධයක්. දැනගන්නවා කියලා කියන්නේ ඒක අපේ අවබෝධයක් නෙමෙයි. කෙනෙකුගෙන් අහලා දැනගන්න දෙයක් විතරයි. අපි දන්න දේවල් ගොඩක් තියෙනවා, නමුත් ඒක අපේම දෙයක් නෙමෙයි. අපි අනුන්ගෙන් ගත්ත අවබෝධවල විතරයි. මේක එහෙම නෙමෙයි, අපේම අවබෝධයක් වෙන්න ඕනේ. මේ අවබෝධයක් වෙන තැන මේ ජීවිතේ නිවැරදි වෙලා තියෙන්න ඕනේ. දැන් අපේ ජීවිතේ වැරදි නිසා තමයි අපි මේ සංසාරේ යන්නේ. ඒ කියන්නේ අපි මේ සංසාරේ යන්න හේතුව අපේ හිතේ තියෙන එක්තරා ස්වභාවයක්. මොකක්ද ස්වභාවය? ලෝභයක්, දේශයක්, මෝහයක්. මේ ලෝභයක්, දේශයක්, මෝහයක් තියෙන නිසාමයි සංසාරේ යන්නේ. දැන් සමහර කෙනෙක් සංසාරයෙන් මිදහස් වෙන්න කියලා, විමුක්තිය හොයාගන්න කියලා මොනවා හරි උපක්‍රමයක් යොදනවා නම්, විමුක්තිය හොයන්න උපක්‍රමයක් යොදනවා නම් අපි හිතමුකෝ වෙනත් ආගමක කෙනෙක් කියලා. ඉතින් එයා භාවනා කරනවා. එයත් අනිත්‍ය වඩනවා. එයත් මේ සිත සමාධිගත කරගෙන ලෝභ දේශ කියන දුරු කරගන්නවා. තාවකාලික හරි ප්‍රහාණය කරගන්නවා. එහෙම වුණාට එයාට විමුක්තිය හම්බෙන්නේ නැහැ. හේතුව මොකද? ලෝභ දේශ දුරු කරාට විමුක්තිය හම්බෙන්නේ නැති හේතුවක් තියෙනවා. මොකද ඒක? ඔව්. මෝහය තියෙන නිසා විමුක්තිය හම්බෙන්නේ නැහැ නේද? මොකද මෝහය කියලා කියන්නේ මේ නොදන්නාකම. නොදන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඉතින් චතුරාර්ය සත්‍ය දැන ගැනීම මේ සසර දුකින් නිදහස් වීමට අත්‍යවශ්‍යම දෙයක්. මොකද මේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසාමයි ලෝභය ද්වේෂය දෙක හැදෙන්නේ. එහෙමනම් ලෝභය ද්වේෂය දෙක නොහැදෙන්න නම් ස්ථිරව මේ දෙක නොහැදෙන්න නම් මෝහය දුර වෙන්න ඕන. මෝහය දුර වෙනවා කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉන්න මුලාවෙන් අපි මිදෙන්න ඕනේ. අපි මුලාවක ඉන්න බව දන්නේ නැතිකමයි අපිට තියෙන ප්‍රශ්නය. එහෙමනම් අපිට තේරෙනවා බ්‍රහ්මයක් වුණත් දෙවියෙක් වුණත් කවුරු වුණත් අපිට ඒකෙන් නිදහස් වෙන්න බෑ. අර තුනම තියෙන නිසා. ලෝභ දේශ මොහ තුනම තියෙන නිසා. එහෙමනම් මේ ලෝකේ අපට අර සසරෙන් නිදහස් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි කවුරු මොන જાති කරත් නිරුක්තිය ක්‍රාගෙන මොන දේවල් ඉදිරිපත් කරත් එක තියෙන ලොකුම ප්‍රශ්න තමයි මෝහය නැති කරගන්න බැරි කම. ඉතින් මෝහය තිබුණොත් මොකද වෙන්නේ? ලෝභ දේශ අඩු වුණාට යම් දවසක ආයක හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුශේ වශයෙන් පවතිනවා. මෝහය තියෙන තාක්කල් ලෝභ දේශ අනුශේ වශයෙන් පවතින. එනම් බ්‍රහ්ම ලෝකේ ගියත් දෙවි ලෝකේ ගියත් දෙවියෙක් වුණත් එයා ආපස්සට එතනින් ඒ ආත්මෙන් මිදුණොත් එහෙම ආපස්සට මෝහය තියෙන නිසා ලෝභ දේශ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ අපි. මොකද බුදුරජාණන් වහන්සේ විතරයි මේ ලෝකේ ඉන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෝභයත් දේශයත් මෝහයත් තුනම නැති කරපු. ඉතින් වෙන කාරණයක් නැහැ බුදුරජාණන් වහන්සේ අපි සරණ යන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි ලෝභ දේශ මෝහ නැති කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ. තව ශාස්ත්‍රවරු ඉන්නවා ඒගොල්ලෝ නැති කරලා තියෙන ලෝභය ද්වේෂයත් විතරයි මෝහය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යනකොට අපිට ප්‍රශ්නයක් වෙනවා කොහොමද මෝහය නැති කරන්නේ කියලා. ඉතින් මෝහය නැති කරපු කෙනත් මෝහය නැති කරපු මාර්ගය කියලා දෙන කෙනත් බුදුරජාණන් වහන්සේ. මෝහය නැති වෙන්න නම් මේ නොදන්නකම නැති වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒක දැනගන්න ඕනේ. නොදන්නකම නැතිකරන්න මේක දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට මෝහය නැති කරන වැඩපිළිවෙල කියලා දෙන්නේ. ඉතින් මෝහය නැති කරන්නේ නැති කරන්න නම් මේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න ඕන.
දැන් අවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම ඒක සංයෝජනයක්. මෝහය කියන්නේ මූලයක්. අකුසල මූලයක්.
දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වුණා මේ අවිද්‍යාවත් මෝහයත් දෙකේ වෙනසක් තියෙනවද කියලා. ඇත්තටම අවිද්‍යාවත් මෝහයත් අතර වෙනසක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මේ හැම දෙයකටම මුල් වෙන දෙයක් තමයි. නමුත් ඒක අපිට හම්බෙන්නේ සංයෝජනයක් හැටියට. ඒ කියන්නේ අපේ තියෙන අකුසලයක් හැටියටයි. හැබැයි මෝහය අපිට හම්බෙන්නේ අකුසල මූලයක් හැටියට. ඉතින් ඒ වගේ තැනකත් කියනවා මේක. ඒකත් අපි හිමින්සරේ ඉගෙන ගන්න ඕන.
එතකොට අපි කතා කරගෙන හිටියේ අපිට මේ සංසාර චක්‍රයෙන් ඈතර වෙන්න නෑ. ඒ කියන්නේ මේ අපේ තියෙන සංසාරය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. අපි කෙනෙක් සංසාරේ යනවා කියලා හිතන්න එපා. අපිට සිද්ධ වෙලා තියෙන්නේ මුලාවක් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ. ඒ කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක්මයි තියෙන්නේ. ඉතින් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැන ස්වභාවික සංසිද්ධියක් තියෙන තැන අපි දෘෂ්ටිගත වෙලා තියෙන, එහෙම නැත්නම් අපි වැරදි විදිහට අවබෝධයක් අරගෙන තියෙනවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය මම කර ගැනීමමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක මම කරගෙන තණ්හා වෙලා තියෙන නිසාම තමයි ඒ ක්‍රියාකාරීත්වය තවදුරටත් පවතින්නේ. ඒක කෙනෙක් ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් මෙතන එහෙම මම කියලා දෙයක් නැහැ. මෙතන තියෙන ස්වභාවික සංසිද්ධියක් අර එළියේ තියෙන අනෙත් ධාතු වගේමයි. මෙතන තියෙන ධාතු ක්‍රියාකාරීත්වය වෙනසක් නැහැ. මේ හේතු ටිකක් ඇදලයි මේක සිද්ධ වෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අර තණ්හාව නැති වෙනවා. ඒකට තියෙන තණ්හාව නැති වෙනවා. ඔය තණ්හාව තියෙන නිසාමයි ස්වභාව දෙකක එකතු වීම තියෙන්නේ.
දැන් අපි උදාහරණයක් වශයෙන් නිකන් තේරුම් ගන්න ලේසි තැනක් ගත්තොත් වතුර කියන එක හැදිලා තියෙන්නේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා. එකතු වෙලා තියෙන හේතුවක් නිසාමයි. එතන බැම්මක් බන්ධනයක් තියෙන නිසාමයි වතුර හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේමයි මෙතනත් මේ නාම රූපයි විඥානයි දෙක එකතු වීම නිසාම තමයි මේ ජීවයා කියන කෙනා පවතින්නේ. සත්වයා කියන කෙනා පවතින්නේ. එහෙම නැත්නම් මම කියන කෙනා පවතින්නේ. ඉතින් මේ තණ්හාව නැති වෙනකොට මේක ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් අර තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාව නැති වුණොත් අර බැම්ම එකතු වෙච්ච ස්වභාවය එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක දෙක දෙපැත්තට වෙන් වෙවි. ඒ දාට ආයි සත්ත්ව කියන පැනවීමක් නැහැ. අර වතුර විද්‍යුත් විච්ඡේදනය කරලා දෙපැත්තට කඩලා දැම්මොත් හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. අය වතුර කියන පැනවීමක් නැහැ වගේම තමයි මෙතන තණ්හා බන්ධනේ නැති කරොත් සත්ත්ව කියන පැනවීමක් තියෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක මේ මුලාව දැනගන්න මේ මුලාව ඉගෙන ගන්න අපිට හරි අමාරුයි. මේක ඉගෙන ගන්න බෑ. මේක ලෝකේ කිසිම කෙනෙකුට, මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට වැටහෙන තැනක් නෙමෙයි. මොකද කෙනෙකුට දෙයක් වැටහෙන්නේ විඥාණයටමයි, විඥාණයෙන්මයි දැනගන්නේ. ඒ දැනගන්න හැම දෙෙම බොරුවක්, මුලාවක්. නැති දෙයක්මයි පෙන්වන්නේ. ඉතින් ඒ මුලාව තුල ඉඳගෙන යා මොනවා ඉගෙන ගත්තත්, මොන දේ අනුන්ගෙන් අහගත්තත් එයා තමන්ගේ විඥාණයෙන්මයි දැනගන්නේ. ඉතින් ඒ දැනගන්න තැන ඉන්නේ මුලාවකමයි. එහෙනම් කිසිම කෙනෙකුට මොනම හේතුවකටවත් මේ ලෝකේ තියෙන මුලාවෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ඒකට තමයි අර බුදු කෙනෙක් අසංකේය කල්ප ලක්ෂ 20ක් විතර කාලයක්, දීර්ඝ කාලයක් පර්යේෂණයක් කරගෙන 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 ඇවිල්ලා ඒ පර්යේෂණයේ ප්‍රතිඵල හැටියට තමයි ඒ විද්‍යාඥයා හොයාගෙන තියෙන්නේ මෙන්න මෙහෙම ක්‍රමයකට පුළුවන් ඔන්න ඔය ධාතු ස්වභාවල් දෙක එකතු වෙච්ච එක නැතිකරන්න කියලා. ඉතින් ඔය පර්යේෂණයේ ප්‍රතිඵලයක් තමයි අපිට කියලා දෙන්නේ චතුරාර්ය සත්‍ය. ඉතින් මොකද මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇත්ත නෙමේ, මෙන්න මෙච්චරයි ඇත්ත තියෙන්නේ කියලා දෙනවා. එහෙනම් ලෝකේ තියෙන හැම දෙයක්ම අපි ඇත්තයි කියලා කතා කරපු හැම දෙයක්ම සම්මත කරගත්ත කාලයකට අයිති පනවාගත් ඇත්තක් මිසක් ඇත්තටම ඇත්ත නෙවෙයි. දැන් අපි ඉන්නේ තන්නිකර මුලාවක. ඒ කියන්නේ ඒක පොඩි මුලාවක් නෙවෙයි. ඒ මුලාව කොච්චරද කියලා කියනවනම් බුදුරජාන් වහන්සේගේ වචන ටිකකින් ඒක තේරුම් ගත්තයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලෝකෙට ඇත්ත මොනවද? බුදුරජාන් වහන්සේටත්, පසේ බුදුරජාන් වහන්සේලාටත්, රහතන් වහන්සේලාටත් ඒක බොරු. ලෝකෙට බොරු මොනවද? බුදුරජාන් වහන්සේටත්, පසේ බුදුරජාන් වහන්සේටත්, රහතන් වහන්සේලාටත් ඒව ඇත්ත කියලා. එච්චරකට මුලාවක විපල්යාසයක අනිත් පැත්ත හැරිච්ච ස්වභාවයක තමයි අපි ඉන්නේ. කියන්නේ අපි නිරන්තරයෙන් අනිත්‍ය දෙයක් නිට්ටය හැටියටමයි දකින්නේ. අසුභ දෙයක් සුභ හැටියටමයි දකින්නේ. දුක් දෙයක් සැප හැටියටමයි දකින්නේ. අනාත්ම දෙයක් ආත්ම හැටියටමයි දකින්නේ. ඉතින් මෙන්න මේ වැටහීම නිසා මොනම ක්‍රමයකටවත් අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ දැනගන්නවා නම් යමක් විඥාණයෙන් ඒ දැනගන්න දේත් වැරදි. ඉතින් කාටවත් කියලා දෙන්නත් බෑ. මොකද කියලා දුන්න ගමන් එයා දැනගන්න එයාගේ විඥානේ. අපි කියලා දෙන දේ නෙමෙයි, එයා දන්න දෙයක් එයාගේ ආශ්‍රවයක්මයි එයා දැනගන්නේ. ඉතින් මේක හරිය සංකීර්ණ තැනක තියෙන දෙයක්. කරන්න බැරිම දෙයක් කියලා බුදුරජාණන් වහන්සේට තේරෙන්න ඇති බුදුනාට පස්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා නොකර හිටියේ. මේ මිනිස්සුන්ට මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු දැනගන්නේ මං කියන එක නෙමෙයි, ඒගොල්ලන්ගේම ඇතුලේ දෙයක් නේ දැනගන්නේ. ඉතින් මම මේක කිව්වට වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. ඊට පස්සේ අර සාම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ නැවත ධර්ම දේශනා කරන්න තීරණය කරේ. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පවා සැකයක් හිතන්න ඇති මෙච්චර මුලාවක ඉන්න මිනිස්සුයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ කොහොමද මේ මුලාවෙන් ගලවගන්නේ කියලා. ඒ කියන්නේ පරේක්ෂණය කරලා ප්‍රතිඵල ලැබපු කෙනාටම උන්වහන්සේ එතන නිදහස් වුණා. ඒත් උන්වහන්සේට හිතෙන්න ඇති මම මෙච්චර කාලයක් කරපු පරේක්ෂණයක් නිසායි මම නිදහස්ුනේ. මං කොහොමද මේ කිසිම දෙයක් නොදන්නා මේ පැත්ත ගැන හිතන්නේවත් නැති මිනිස්සුන්ට මේක කියලා දෙන්නේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පරේක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියටම බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ බුද්ධ බලය, ප්‍රඥාව කියන්නේ ඒක ප්‍රඥාවක් නෙමෙයි, ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒක අපිට වචන වලින් කියන්න බෑ. ඒක හැටියට උන්වහන්සේට පුළුවන් වෙනවා අපිට උපායශීලීව යම් වැඩපිළිවෙලක් තුලින් මේක නිරුද්ධ කරගන්න. ඒ කියන්නේ මේක දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කරගන්නත්, විද්‍යාව උපද්දගන්නත්. ඉතින් ඒ වැඩපිළිවෙල තමයි අපිට බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දෙයක් කියලා දෙනවා නම් ඔන්න ඔය වැඩපිළිවෙල තමයි ඒක. ඉතින් ඒකෙදි ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න නෙමෙයි තියෙන්නේ, ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඉතින් එහෙම නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවබෝධ කිරීමක් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට නදනුවත්මම අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඉතින් ඒ වගේ තැනක තමයි මේ අවබෝධය කියන එක තියෙන්නේ. එහෙමනම් මේක අපි ඉස්සරෝම දැනගන්න ඕන. ඒ දැනගෙන ඒ දැනගත්ත දේ අපි හොඳට විමස 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 අපි තුළින් දකින්න ඕන. එහෙම දකින්නකොට ඒක අපට ලැබෙන අවබෝධයක්. ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේ කිව්වටවත් කවුරුවත් කිව්වටවත් නෙමෙයි, අපේම අවබෝධයක් වෙන්න ඕන. එන්න ඒ දැනට එනකන් අපි මේක වඩන්න ඕන. ඉතින් යම් කිසි කෙනෙක් මේ ආකාරයට බලාගෙන බලාගෙන යනකොට එයාට ඒක යම් දවසක ඒ ආකාරයට වැටහෙනවා. ඉතින් ඒකයි අර මුලින්ම අපිට මේ වැඩේ කරන්න කලින් ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් තියලා පිළි අරගෙන ඒ කියපු වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම කරන්න පටන් ගන්න ඕන. එන්න එහෙම තැනකින් තමයි මේ ඥානාති පස්සති කියන දෙක අපිට කරගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන දේ අහලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවේ අර කියපු ආකාරයටම ඒක එහෙම නොවෙනවා නොපෙනෙනවා වෙන්න පුළුවන් අපිට මුලදී. නමුත් අර අභිඥාවෙන් දතියුත්තේ අභිඥාවෙන් දකින්න ඕන කියලා කියනවනේ, පරිඥාවෙන් දතියුත්තේ පරිඥාවෙන් දකින්න ඕන කියලා කියනවනේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා මම මේක මෙහෙම බලනවා, මේ විදිහට වෙන්න ඕන මේක කියලා බල බල ඉන්නකොට යම් කිසි දවසක් කියවි එයා එහෙම බල බල ඉන්නකොට තේරෙනවා යාට බුදුරජාණන් වහන්සේ කිව්වත් නැතත් මේක මෙහෙම දෙයක්මයි කියලා වැටහෙනවා. ඉතින් අන්න ඒ වගේ හරිම උපායශීලී විදිහට තමයි අපි බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට අරන් එන්නේ. ඉතින් ඒකයි මෙතන කියන්නේ ඥානතෝ පස්සතෝ කියලා. ඉතින් කොහොමද මේක ඒ විදිහට දකින්නේ දැනගන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියට විස්තර කරන්නේ. ඉතින් මෙතන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ස්වාමීන් වහන්සේ අහපුවම භාගතුන් වහන්සේ කොයි විදිහට දැනගන්න කොයි විදිහට දකින්න කෙනාටද අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ විද්‍යාව පහළ වෙන්නේ කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුං කෝ බික්ඛු අනිච්ඡතෝ ඥානතෝ පස්සතෝ අවිද්‍යා පහයේති. ඔන්න පළවෙනි කාරණය. ඇස අනිත්‍ය වශයෙන් දකින කෙනාට අනිත්‍ය වශයෙන් ඇස අනිත්‍ය වශයෙන් දැනගන්න කෙනාට ඇස අනිත්‍ය වශයෙන් දකින කෙනාට අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව උපදිනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද ඇස අනිත්‍ය වශයෙන් දකින්නේ කියලා. ඉතින් ඇහැ කියලා අපි සාමාන්‍යයෙන් ලෝකේ කතා කරන්නේ අපිට රූප පේන මේ කළු පාටක ගෝලයක් තියෙන ඇහැ. ඉතින් මේ ඇහැ කොහොමද අනිත්‍ය වෙන්නේ? ඉතින් මේකේ අනිත්‍යතාවය අපිට විවිධ ආකාරයකට බලන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඔය ඇහැ හැමදාම එක විදිහට තියෙන එකක් නෙමෙයි කියලා. එයාට කිය හැකි ඇහැ දවසින් දවස පේන්නේ නැතුව යනවා. පේන්නේ නැතුව ගිහලා දවසකට නොපෙනීම ගිහිල්ලා පොළොවට පස් වෙලා යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙහෙම තව කෙනෙක් කියාවි ඔහොම එකක් නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ ඔය ඇහැ ඔහොම තිබුණට නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් තියෙන ඇහැ නෙමෙයි තව ටිකකින්. අර සමහර ඔය විද්‍යාඥයෝ වර්තමානයේ මම දැක්කා අපේ අර කවි මහත්තයා මේ දවස්වල විශේෂ ග්‍රන්ථයක් කරගෙන යනවා මේ බුද්ධ දර්ශනය පිළිබඳ විශේෂ පොතක් ලියාගෙන යනවා. ඉතින් ඒ පොතේ එතුමා සඳහන් කරලා තියෙනවා මම දැක්කා විද්‍යාඥයෝ මේ අලුතෙන් කරනවා මේ ගෙනාපු සංකල්ප. ඉතින් ඒගොල්ලෝ කියනවා එක වතාවක් දැක්ක රූපේ ඊළඟ වතාවේ දකින්න නැහැ කියලා. ඉතින් ඒ විදිහට එනම් මේ ඇහැ අපි එක වතාවක් දකින්නේ නැහැ ඊළඟ වතාවේ දකින්නේ නැහැ ඇහි වෙනස් වීමක් තියෙනවා කියලා අපිට තවත් ආකාරයකින් ඔබ කියන අනිත්‍ය නේද? හැබැයි ඔය එකක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා කියන්නේ. අපි ඔය මේ ලෝකේ කතා කරන ලෝකෙට අයිති දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා කියන්නේ. දැන් අර අපි අර අලුතෙන් මේ දැනගත්ත විද්‍යාඥයන්ගේ මතය බලමුකෝ. එයා විතරක් නෙමෙයි මම හිතනවා ඉන්දියාවේ හිටපු දර්ශනවාදීනොත් කියලා තියෙන දෙයක් තමයි එකකට වතුර එකපාරක් අල්ලලා දෙවනි පාරකට අල්ලන්න බෑ වෙනස් දෙයක් තියෙන ඒ නිසා අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම අනිත්‍යක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය ක්ෂණයකට මොහොතකටවත් තියෙන දෙයක් නෙමෙයි. එකපාරකටවත් අහු වෙන්නේ නැහැ. එකපාරකට අහු වෙනවා නම් ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. මොකද ක්ෂණයකට නිට්ටයයි කියලා කියන්න වෙනවා. එහෙම සිද්ධියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න ධර්මයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට අර අනෙත් ශාස්ත්‍රවරු කරපු දේම තමයි කරන්න වෙන්නේ. සසර දුකෙන් නිදහස් කරවන්න බෑ. නිට්ටතාවයක් ක්ෂණයකට තිබුණා නම් මේ ලෝකේ එක තැනක එක දෙයක එක සියුම් තැනක නිට්ටතාවයක් තිබුණා නම් කාටවත් මේකෙන් නිදහස් වෙන්න බෑ. ඇයි? එතන නිට්ටයයි. කොහේවත් නිට්ටතාවයක් නැති නිසාමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි කොහොමද මේ ඇහැ කියන එක අනිත්‍යයි කියලා දකින්නේ කියලා බලමු. ඉතින් ඇහැ කියන එක අපිට ඇහැක් වුණාට කොහෙන්ද අපි ඇහැ කියන එක හදාගත්තේ කියලා බලමු. දැන් ඇහැක් පේන්න නම් මොකද තියෙන්න ඕනේ? ඇහැ නිරුපද්‍රිතව තියෙන්න ඕනේ. ඇහැ මත රූපයක් පතිත වෙන්න ඕනේ නේද? විඥානය පිහිටන්න ඕනේ. ওই කාරණා ටික තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්ක විඥානං. ඔන්න ඔතන අපි හොඳට දැනගන්න ඕන දෙයක් තමයි මොකද්ද මේ චක්ක විඥානය කියලා කියන්නේ. ඇහැ මත රූපයක් පතිත වෙනවත් එක්කම චක්ක විඥානයක් උපදිනවලු. චක්ක විඥානය කියන්නේ මොකද්ද? ඇහැ කියන්නේ මොකද්ද? ඔතනින් අපි ඔක ලියා ගන්න බලමු. දැන් අපි ඇහැ කියලා කියුවේ මේ අපිට අතට අහු වෙන මෙහෙම දෙයක් නෙමෙයිද? අපිට අතට අහු වෙන මේ පේන රූප පේන මේ තැනකට තමයි අපි ඇහැ කිව්වේ. හොඳයි, දැන් මේ ඇහැ මතනේ රූපයක් පතිත වෙන්නේ. දැන් අපි ඒක හොඳට දන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උපාදාය රූපයක් ඒක. උපාදාය කියලා කියන්නේ රූපේ කවදාවත් ඇහැට එන්නේ නැහැ. ඒ රූපේ නිසා හටගත් ස්වභාවයක් තමයි ඇහැට එන්නේ. ඒකයි උපාදාය කියලා කියන්නේ. එහෙමනම් මේ ඇහැට ආවේ එළිය තියෙන රූපේ නෙමෙයි, එළිය තියෙන රූපේ නිසා හටගත් ස්වභාවය. ඒ කියන්නේ ආලෝක කිරණයක් තමයි මේ ඇහැට ආවේ. ආලෝක කිරණයක් ඇවිල්ලා තමයි ඇහි දෘෂ්ටි විතානේ මත ප්‍රතිබිම්බය වැටලා තියෙන්නේ. දැන් ඇහි දෘෂ්ටි විතානේ මත ප්‍රතිබිම්බයක් වැටෙනවත් එක්කම, එහෙම නැත්නම් ඇස මත රූපයක් පතිත වෙනවත් එක්කම මොකද වෙන්නේ? චක්කු විඥානය උපදිනවා. විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ දැන ගැනීම. එතකොට එහෙනම් චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඇස නිසා දැනවන දැන ගැනීම. එහෙනම් විඥාන කියපුවාම කිය පොදුවේ කියන්න පුළුවන් දැන ගැනීම කියලා. ඇස නිසා වෙන දැන ගැනීමට කියනවා චක්කු විඥානය කියලා. කන නිසා වෙන දැන ගැනීමට කියනවා සෝත විඥානය කියලා. එහෙනම් අපි මොනවා හරි දෙයක් දැනගන්නවා නම් ලෝකේ එක්ක දැනගන්නේ ඇස නිසා, එක්ක දැනගන්නේ කන නිසා, එක්ක දැනගන්නේ නහය නිසා, එක්ක දැනගන්නේ දිව නිසා, එක්ක දැනගන්නේ කය නිසා, එක්ක දැනගන්නේ මනස නිසා. එහෙනම් අපි මේ ලෝකේ මොනවා හරි දැනගන්නව නම් දෙයක්, ඒ දැනගන්න දේවල් හයට බෙදන්න පුළුවන්. ඇහෙන් ඇස නිසා දැනගන්නේවා, කන නිසා දැනගන්නේවා, නහය නිසා දැනගන්නේවා, දිව නිසා දැනගන්නේවා, කය නිසා දැනගන්නේවා, මනස නිසා දැනගන්නේවා කියලා. එහෙමනම් චක්කු විඥානය කියලා කියන්නේ අමුතු දෙයක් නෙමේ, අර විඥානයම තමයි. එතන හිතන් දෙපා අපේ විඥානයයි චක්කු විඥානයයි දෙකක් කියලා. විඥානය නම් විඥානය. බුදුරජාණන් වහන්සේ තාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා ගොම නිසා ඇතිවෙච්ච ගින්න ගොම ගින්න, කොළරඩු නිසා ඇතිවෙච්ච ගින්න කොළරඩු ගින්න. එහෙම නැත්නම් ගින්න වෙනසක් නැහැ. අර හේතුව ඇතිවෙච්ච හේතුව නිසා නම දැම්මා විතරයි. එහෙනම් මෙතනත් අපි හොඳටම දැනගන්න ඕනේ චක්කු විඥානය කියලා කියන්නේ අය අමුතු දෙයක් මේ ඇහි තිබුණා නෙවෙයි. මොකද්ද උනේ? අපේ හිතමයි, අපේ හිතින්ම තමයි දැනගත්තේ. එතෙන් චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං. ඇහැ මත රූපයක් පතිත වෙන ඡනින්ම මොකද වෙන්නේ? මෙහෙ දැන ගැනීමක් ඇති වෙනවා. ඇස නිසාවන දැන ගැනීමක් ඇති වෙනවා. කන මත ශබ්දයක් ඇහෙනවත් එක්ක මොකද වෙන්නේ? මෙහෙ දැන ගැනීමක් ඇති වෙනවා. නහය මත ගඳක් සුවඳක් වැදිනවත් එක්කම වෙන්නේ මොකද? මෙහෙ දැන ගැනීමක් ඇති වෙනවා. දිව මත රසයක් දැනගන්නවත් එක්ක මෙහෙ දැන ගැනීමක් ඇති වෙනවා. කයේ පහසක් වදිනවත් එක්ක මෙහෙ දැන ගැනීමක් ඇතිවෙනවා. මනට ධම්මයක් එනවත් එක්ක මේ පැත්තෙන් දැන ගැනීමක් ඇති වෙනවා. දැන් බලමු කොහොමද දැන ගැනීමක් ඇති වෙන්නේ. එහෙම ඇහැමත රූපයක් දකිනකොට කවදාවත් ඇහැට රූපයා වෙන්නේ නැහැනේ. ඇඩතලාවේ නැහැ, වර්ණාවේ නැහැ. ඒවනේ රූප කියන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනනේ උපාදාය රූපයක් කියලා නේද? එහෙනම් මෙතන රූප ආවේ නැහැ. එහෙනම් මොනවද අවිල්ල තියෙන්නේ? ආලෝක කිරණයක් ආවේ. ඉතින් ඒ ආලෝක කිරණේ හැඩතලක් නැහැ, වර්ණත් නැහැ. අපි දන්නා හොඳටම නේද? එහෙනම් අපි කොහොමද ඔක දැනගත්තේ? දැන් බලමු බුදුරජාණන් ශ්‍රී ලංකම තින්නම් සංගති පස්සෝ. ඔන්න දැන් තුන්ෙකුගේ එකතීමක් කියනවා. චක්කුංච පටිච්ච රූපේ උපජ්ජ චක් විඥාන. දැන් එතකොට එනම් චක්කුංච පටිච්ච රූපේ දැන් දෙකක් තියෙනවා. විඥානයත් ඔතන තියෙනවා. තුන් දෙනෙක් දැන් ඉන්නවා. මෙන්න මේ තුන් දෙනෙක් ඉන්න තැනට තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. දැන් කොහෙද ස්පර්ශය තියෙන්නේ? කොහෙ වෙන එකක්ද ඔබ? ලෝකෙ හිතේ වෙන එකක් නේද? දැන් එහෙනම් හිතක් කිපදිලා හිතේ ස්පර්ශ කර ගැනීමක්මයි වෙන්නේ. පහදලි නේද? හිතක් හැදුනා හිතේ ස්පර්ශ කර ගැනීමක් එන්නේ. එහෙනම් දැන් එළියට සම්බන්ධයක් තියෙනවද? එළියට සම්බන්ධයක් මොකුත් නැහැ. එළිය සිද්ධියක් වුණා ඉවරයි. එතන මොකද වෙන්නේ? ඇහැමත ආලෝක කිරණයක් ඇවිල්ලා වැදුනා. එච්චරයි. වැදෙනකොට මෙහෙම මොකද වෙන්නේ? තින්න සංගති පස්ස මේ තුන නිසා විඥාණය දැන් ඇහත් තියෙනවද එළියේ? එළිය දැන් ඔය කියන தත්ත්වයට එනකොට බලන්න හොඳට විමසලා බලන්න ඇහැමත ආලෝක කිරණයක් වදිනවත් එක්කම මොකද්ද තියෙන්නේ එතන ප්‍රතිබිම්බයක් හැදලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ඇහි දෘෂ්ටි විතානිය මත ප්‍රතිබිම්බයක් වැටලා තියෙන්නේ. දැන් පුළුවන් ද අපිට ඔක දෙකක් කරගන්න? දැන් බිත්තියට හේවණල්ලක් වැටුනහම ඔක දෙකකට කඩන්න පුළුවන් බෑ නේද? ඔය බිත්තිය මත වැටලා තියෙන හේවණල්ලක් විතරයි. හැබැයි විඥාණය කොහොමද දැනගන්නේ? ඕක නෙවෙයි දැනගන්නේ. විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? මෙහි ඇහක් තියෙනවා, අහර රූපයක් තියෙනවා කියලා දැනගන්නේ. නමුත් එතන එහෙම දෙයක් තියෙනවද? නෑ. ඒ සංසිද්ධිය එහෙම දෙයක් නෑ. කනට සද්දයක් ඇහෙන තැන බලන්න. කනට ධ්වනි තරංගයක් ඇවිල්ලා වැදෙන තැනක ගැටුමක් නේ තියෙන්නේ. ධාතු දෙකක ගැටුමක් තියෙන්නේ. අර ඇහෙත් තිබුණේ ධාතු දෙකක ගැටුමක් නේද? ආලෝක කිරණයකයි ඇහි තියෙනකෙ මොනවා හරි ධාතු ස්වභාව දෙකක්. අපි දන්නේ නැහැ මොනවද කියලා. අපි ධාතු කියනකොට බුදුරණන්සේ අපිට කිව්වේවා ධාතු කියලා. අපි කියමු ධාතු. ධාතු කියන්නේ ස්වභාව. එහෙනම් ස්වභාව දෙකක් එකට ගැටෙන තැන විඥාණය මොකද කියන්නේ? විඥාණය කියන්නේ අපේ හිත. ඉතින් අපේ හිත කියනවා මෙහි ඉඳලා අතන ගැටෙනවත් එක්ක මෙහිත කියනවා මෙහි ඇහක් තියෙනවා අතන රූපයක් තියෙනවා කියලා. ඒ කියන්නේ කොහෙන්ද? හිතෙන්. හිතෙන් දැනගන්නේ. හිතෙන් දැනගන්න විඥාණයෙන් දැනගත්තා. විඥාණය කියන දැනගත්තා. ඉතින් මේ ඇහක් තියෙනවා අතන රූපයක් තියෙනවා කියලා විඥාණයෙන් කොහොමද දැනගන්නේ? දැන් විඥාණය කියන්නේ මොකද්ද? විඥාණය කියන්නේ අපේ දැන ගැනීමමයි. ඉතින් අපි මොනවද දැනගන්නේ? අපි ඇත්තට මොනවද දැනගන්නේ කියන්න බලන්න. දැන් ඔන්න මොනවා හරි දැන් මතක් වුණා. අපි මොනවද දැනගන්න තියෙන්නේ? නෑ. ඔව්. දැන් කැවුම් මතක් කරොත් නේද මේ දවස්වල කැවුම් වෙනවා නේද හැමතැනම. කැවුම් මතක් වුණත් මොනවද දැනගන්නේ? කැවුම් කියනකොටම කනට ඇහෙනවත් එක්කම කනයි සද්දේ කනේ විඥානය නේද? එහෙනම් මොනවද දැනගත්තේ? කැවුම් කියලා දෙයක් දැනගත්තා නේද? කැවුම් කියනකොට මොකද්ද දැනුනේ? කැවුම් වල රූපේ පෙවුණා හිතට. ඊළඟට රටට කෙලිනවා. ඒ කියන්නේ කැවුම් වල රසේ වේදනාව දැනුණා. ඊළඟට කැවුම් වල සංඥාව අඳුරගත්තා. කැවුම් මේ පාටයි පැණි පාටයි නේද? හොඳට අඳුරගත්තා. අය තාමනවා දැටගත්. පටවි කියලාත් අඳුරගත්තා. මතක තියාගන්න ඒක. කැවුම් තදයි කියලා පටවි කියලා සංඥාවකුත් අඳුරගත්තා. අය මොනවාද? තව කැවුම් නිසා හිතට යම්කිසි ප්‍රීතියක් එනෝ නම් ඒකත් අපිට දැනුණා නේද? එහෙනම් දැන් ඔය ටික ආවදර ඇහැට ආපු රූපේ කනට ආපු සද්දේ ඕවයින් නැහැ නේද? ඕවා කොහෙද තියෙන්නේ? ඕවා අපේ හිතේ තියෙන දේවල් නේද? හිතේ තියෙන මතක් කරගන්න පුළුවන් ස්වභාවයක්. ඒවට අපි කියනවා ආශ්‍රව කියලා නේද? එහෙනම් අපි දැනගත්ත එළිය තියෙන දෙයක්ද? නැහැ නේද? ඔය වෙලාවේ අපි දැනගෙන තියෙන්නේ ආශ්‍රවයකින්මයි. මොනවද දැනගෙන තියෙන්නේ? රූප දැනගෙන තියෙනවා, වේදනා දැනගෙන තියෙනවා, සංඥා දැනගෙන තියෙනවා, සංස්කාර දැනගෙන තියෙනවා. එහෙනම් ඔය හතර විතරයි අපිට දැනගන්න පුළුවන්. එළියව තිබුණද? එළියෙන් තිබුණා නම් එන්න ඕන නේද? ඉතින් ආවේ නෑනේ. කොහෙන්වත් ආවේ නෑ. එහෙනම් ආවේ නැතුව මෙහෙන් දැනගත්තේ කොහොමද? කොහොමද ඒක දැනගත්තේ? ඒව දැනගත්තේ හේතුවක් ඇතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලමු කොහොමද ඒව දැනගන්නේ කියලා. චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කුං. චක්කු විඥානේ හත අතන ඇහැමත රූපයක් පතිත වෙනවත් එක්කම එළියේ තියෙන ගැටුමක් නේද? ධාතුවේ ධාතුව ගැටුමක් එතන තියෙන්නේ. ධාතුවේ ධාතුවක් එතන ගැටෙනකොට මොකද වෙන්නේ? මෙහි විඥානය උපදිනවා. විඥානය උපදිනවා කියන්නේ දැනගන්නවා මොනවද? මෙතන ඇහක් තියෙනවා, අතන රූපයක් තියෙනවා කියලා හිතින් දැනගන්නවා. හිත කොහොමද දැනගන්නේ තනියෙන් ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා? හිතට කවදාවත් දැනගන්න බෑ. හිත දැනගන්නවා නම් අර අපි මතක් කරේ අර කැවුම් කියනකොට දැනගත්තේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර ටිකක් නේ දැනගත්තේ. ඒ කියන්නේ පංචපාදානස්කන්ධයක් තමයි එතන තියෙන්නේ. පංචපාදානස්කන්ධයක් වැයවිලා තමයි දැනගන්නේ. ඒ කියන්නේ රූපය දැනගන්නවා, වේදනාව දැනගන්නවා, සංඥාව දැනගන්නවා, සංස්කාර දැනගන්නවා. ඔය ටික දැනගන්න නිසා තමයි විඥානය කියලා කියන්නේ. එහෙමනම් ඔය පහ තමයි අපිට තියෙන්නේ. නිරන්තර ඔය පහේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහෙනම් දැන් මෙතනදී හිතෙන් දැනගත්තනම් මෙතන ඇහක් තියෙනවා, අතන රූපයක් තියෙනවා කියලා කොහෙ තිබිච්චදුව? ආයතර පංචපාදානස්කන්ධ ක්‍රියාවලිය කරහම තමයි දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ එළිය තියෙන දෙයක් නෙමෙයි හිතින් දැනගන්නේ, ඇතුළෙම දෙයක්. ඉතින් එහෙමනම් දැන් මෙහි ඇහක් තියෙනවා, එළිය රූපයක් තියෙනවා කියලා ගත්ත නිසා මොකද වෙන්නේ? ඒ ඇහක් රූපයක් නිසා හිතේ ස්පර්ශය තිබෙනවා, ඵලයක් ලැබෙනවා. දැන් හිතේ දැන් අපි හිතමු ඔන්න අපි මෙතන එළිය පුටුවක් තියලා වාඩි වෙලා එළිය බලාගෙන ඉන්නවා. කවුරු හරි අපේ ගෙදරට එනවා. ඈ තෑගි මල්ලකුත් තරම් අවුරුද්දවස්වල නේද? තෑගි මල්ලකුත් තරම් hina වේගෙන අපේ ගේ පැත්තට එනවා. දුකද සපද ඇති වෙන්නේ? සපක් ඇති වෙනවා නේද? තව එක්කෙනෙක් යාචකයෙක් හිස් මල්ලකුත් අරගෙන අපේ ගෙදර පැත්තට එනවා. දුකද සපද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා නේද? දැන් බලන්න එහෙනම් දුකයි සපයි කියන එක හැදෙන්නේ කොහෙන්ද? අර හිතේ. හිතේ මොකද උනේ? අර කරුණ දෙකක් ස්පර්ශ වෙනකොට හිත ඇතුලේ දුකක් ඇති වෙනවා. තව කරුණ දෙකක් ස්පර්ශ වෙනකොට සැපක් ඇතිවෙනවා. එහෙනම් දැන් මෙතනත් මොකද වෙන්නේ? හිතේ ඇහැයි රූපේ එකතු වෙනකොට මොකද වෙන්නේ? ඔව් ඇහැයි රූපේ එකතු වෙනකොට මොකක් හරි දුකක් හරි සැපක් හරි හැදෙනවා. කොහෙද මේ වෙන්නේ? හිතේ නිසා. අර තුන් දෙනාගේ එක්වීම තියෙන තැන හිතයි ඇහැයි රූපේ තියෙන තැන ඒකේ ඵලයක් හැටියට වේදනාවක් හැදෙනවා. ඉතින් ඵලය කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම ඵලය කියලා කියන්නේ යම්කිසි දෙකක්, ස්වභාවල් දෙකක් එක්වීමෙන් හැදෙන ඵලය. ඉතින් මෙතනත් ස්වභාවල් දෙකක් එක්වීම නිසා මොකද්ද? යම් ඵලයක් හැදෙනවා. අපි ඒක තේරුම් ගන්න ලේසියට උදාහරණයක් ඇටියට කියමු. ඔය ස්වභාවල් දෙක එක්වීමෙන් රත් වීමක් වුණා කියලා. ඔය ස්වභාව ඇහි ඔය හිත ඇතුලේ ස්වභාවල් දෙකක්. දැන් එක එක දේවල් ස්වභාවල් එකතුෙන් දැන් අපි කියමුකෝ ලී දෙකක් එකට ගැහුවොත් එක සද්දයක්. යකඩ දෙකක් එකට ගැහුවොත් එක සද්දයක්. පිත්තල දෙකක් එකට ගැහුවොත් එක සද්දයක්. වීදුරු දෙකක් එකට ගැහුවොත් එක සද්දයක් නේද? ඒ දේවල් වදිනකොට ඒ ඵල තමයි හැදෙන්නේ. එහෙනම් මෙතනත් ස්වභාවල් දෙකක් එකට ගැටෙනකොට මොකද වෙන්නේ? එකෙන් ඵලයක් හැදෙනවා. දැන් මේ ස්වභාවල් දෙකක් එකට ගැටීමෙන් හැදෙන ඵලය තමයි මේ විඥාණයෙන් තේරුම් ගන්න වැරදි විදිහට වේදනාව කියලා. නේද? විඥාණය වැරදි විදිහට තේරුම් ගන්නවා වේදනාව කියලා. ඉතින් ඔය වේදනාව කොච්චරක්ද කියලා අඳුරගන්න එක අපි හිතමු. වේදනාව කියන්නේ රත් වීමක් වුණා කියලා. අර දෙක එකට ගැටෙනකොට රත් වීමක් නම් රත් වීම අඳුර ගන්නවා කියන්නේ රත් වෙච්ච අංශකේ නේද? එහෙනම් අපි කියමු අංශක 18ට දැන් රත් වෙලා තියෙනවා කියලා. දැන් ඔන්න අංශකේ දන්නවා. ඒ කියන්නේ සංඥාවක් තියෙනවා. දැන් වේදනාව යම් වේදේති සංසංජානಂತಿ. තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා. යම් වේදේති තං සංජානಂತಿ. විඳින දේ තමයි අඳුරගන්නේ. දැන් ස්පර්ශ වෙනකොටම ඵලයක් හැදෙනවා. ස්පර්ශනවා කියන්නේ ගැටුමක් ඇතන. ඒ දෙක ගැටෙනකොට ඵලයක් හැදුනා. ඒ ඵලය කොච්චරක්ද කියලා අඳුරගත්තා. හැබැයි විඥාණය මොකද කරන්නේ? ඔය හැම තැනම අපි මුලා කරනවා. අර රූපයක් තිබුණ නැති එවනැල්ලක් වැටිලා තියෙන තැන, ධාතුවට ධාතුව ගැටිච්ච තැන විඥාණය කිව්වා මෙහෙ ඇහක් තියෙනවා, අහර රූපයක් තියෙනවා කියලා. ඊළඟට ඒ දෙක හිත එකතු වෙනකොට ඵලයක් හැදෙනවා. ඒ ඵලයට විඥාණය කිව්වා ඕක තමයි වේදනාව කියලා. නේද? ඕක වේදනාව විඳින්නේ මම කියලා හදලා දුන්නා. ඊළඟට ඒ ඵලය කොච්චරක්ද කියලා අඳුරගන්නකොට දැන් රත් වීමක් නෝ රත් වෙන්නේ අංශක 18ට කියනකොට විඥාණය කියනවා ඕක තමයි සංඥාව. එළිය තියෙන දේ සංඥාවයි, මමයි ওই සංඥාව අඳුරගන්නේ කියලා. ඊළඟට මොකද වෙන්නේ? ඒ සංඥාවට අනුව කල්පනා කරනවා. දැන් අංශක 18ට රත් වෙලා තියෙන්නේ. ඔయిత කලින් 18ට රත් වෙනකොට මොකද්ද කිව්වේ කියලා අපි හොයනවා. විතර්ක කරනවා. නේද? විතර්ක කියන්නේ හොයනවා. දැන් හොයනකොට මොකද වෙන්නේ? ඔయిత කලින් කවදා හරි පුංචි කාලේ නේද? හරි කවදා හරි 18ට රත් වෙච්ච වෙලාවල් නැද්ද? ඔය වගේම වස්තු දෙකක් පුංචි කාලේ එකතු වුණ නැද්ද හිතේ? එකතු වුණා නේද? ඒ එකතු වෙනකොට කීයටද රත් වෙන්න ඕනේ? ඔය 18ට. ඇයි? එක જાතියේ වස්තු දෙකක් එකතු වෙනකොට එක ගානට රත් වෙන්නේ. එහෙනම් අද මේ කැවුම දකින්නකොට රත් වෙන්නේ 18ට නක්. එදත් කැවුම දකින්නකොට රත් වෙන්නේ 18ට. ඉතින් එදා කැවුම දකින්නකොට රත් වෙන්නේ 18ට. ඔන්න අම්මයන් ඇහුවා අම්මේ මොනවද මේ පුතේ කැවුම? නේද? ඊට පස්සේ හොඳට ඒක දිහා බැලුවා. රූපේ මතක තියාගත්තා. ඔන්න දැන් ආශ්‍රවයට දාගත්තා නේද? ආශ්‍රවයට ගියා කැවුමල රූපේ. ඊට පස්සේ ආය කැවුමල සුවඳ. ඊළඟට කැවුමල රසේ නේද? ඊළඟට කැවුම් වල හැඩපාට හොඳට කැවුම් හදන්නේ කොහොමද පිටි වලින් පැණි වලින් ඒකත් දාගත්තා නේද ඊළඟට අහනවා ඇයි අද මේ උපන් දිනේට කැවුම් හදන්නේ පුතේ හොඳ දවස් වලටනේ කැවුම් හදන්නේ එහෙනම් කැවුම් කන්නේ සතුටුදායක අවස්ථාවල එහෙනම් කැවුම් කනකොට සතුටක් තියෙනවා ඒවත් දාගත්ත සංස්කාරයක් නේද එහෙනම් අපි ඔය 18ට අංශක 18ට නේද රත්ත්‍ච් අංශක 18ට කලින් රත් වෙනකොට රූප දාගෙන තියෙනවා වේදනා දාගෙන තියෙනවා සංඥා දාගෙන තියෙනවා සංස්කාර දාගෙන තේකවතාවක් නෙමෙයි විවිධ අවස්ථාවල විවිධ විදිහේ මතකයන් විවිධ විදිහේ දැනුම් සම්භාරයන් ඔය යටතේ අපි මතක තියාගෙන තියෙනවා නේද ඔය අංශක 18 ඉතින් දැන් මෙතන හිතෙන් හොයනවා දැන් අංශක 18යි සංඥාව ඕකට කලින් මොකක්ද කිව්වේ කියලා හොයනවා හොයනකොට මොකද වෙන්නේ අර පරණ මතකයවල් 18ට දෙන මතකවල් ලොකෝම තන ගලාගෙන එනවා ගලාගෙන එකට කියනවා ආශ්‍රව කියලා ඉතින් ගලාගෙන ආපුවම අපි දැනගන්නේ මොනවද අර පරණ සිද්ධි ටිකක්මයි දැනගන්න. ඔයිට කලින් හිතපුවා, ඔයිට කලින් විඥාන වෙච්චා, ඔයිට කලින් ප්‍රපංච වෙච්චාම ටිකක් තමයි දැනගන්නේ. ඉතින් එහෙමනම් එළිය තියෙන දේද දැනගෙන තියෙන්නේ? නෑ. අතන ස්පර්ශයක් වෙනකොට ධාතුවට ධාතුව ගැටෙනකොට මොනවද මෙහෙන් දැනගන්නේ? මෙහෙන් රූප වේදනා සංඥා සංකාර ටික දැනගන්නවා. එහෙනම් එහෙ ගැටුමක් වෙනකොට මෙහෙ පංච පාදනස්කන්ධයක් වෙනවා. එහෙ ගැටුමක් වෙනකොට මෙහෙ පංච පාදනස්කන්ධයක් වෙනවා. එතෙන් කොයි කොච්චරක් වේගෙන් ඔක වෙනවද? ඔව් වෙලාවක් කියන්නේ නැහැ. කාලය බිඳුවයි ෂණය. ෂණය කියන්නේ කාලය බිඳුවයි කියන එක. කාලය බිඳුවයි කියන අවස්ථාවේ ගැටෙනවා. ඉතින් නිරන්තරයෙන් එක්ක ඇහැට ගැටෙනවා. එක්ක කනට ගැටෙනවා. එක්ක නහයට ගැටෙනවා. දිවට ගැටෙනවා. කයට ගැටෙනවා. එහෙම නැත්නම් මනට ගැටෙනවා. ඔය ආයතන හයට නිරන්තරයෙන් අරමුණක් ගැටෙනවා. හැබැයි එහෙ ගැටෙනකොට මොකද කරන්නේ? මෙහෙ වෙනම දෙයක් හදා ගන්නවා මෙහෙ හදා ගන්නවා පෙර ඇසුරක්ම දැනගන්නවා ඉතින් ඔන්න ඔය වගේ මුලාවක තමයි අපි ඉන්නේ එහෙනම් අපි දැනගන්න දේවල් කවදාවත් එළිය තියෙන්න පුළුවන්ද කවමදාකත් අපි දැනගන්න දේවල් එළියේ නැහැ අපි ඇහෙන් දකින දේවල් එළියේ නැහැ කනෙන් අහන දේවල් එළියේ නැහැ නහයෙන් විඳින ගඳ සුවඳ එළියේ නැහැ එළියේ තියෙන්නේ මොනවද එහෙනම් එළියේ තියෙන්නේ අන්‍යෝ ස්වභාවයක් මොනවා තිබ්බත් වැඩක් නැහැ ඒ තියෙන දේ දැනගන්නකොට වෙනම දෙයක් නේද? දැන් මේ විද්‍යාඥයෝ කොච්චර හොයාගෙන ගියත් මේවා කවදාවත් දැනගන්න පුළුවන්ද? දැනගන්න බැ ලකෝ මුලාවක ඉන්නේ. විද්‍යාඥයෝ කොච්චර පරීක්ෂණ කරත් NASAගෙන් කොයිතරම් දුර ගියත් දැනගන්න බැ අපේ විඥාණයට අහු වෙන දෙයක්මයි අපි දැනගෙන තියෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දෙවියට කියන්නේ නේද? ලෝකේ අවබෝධ කරන්න පයෙන් ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා අවබෝධ කරන්න බැ. මේ කතනක වාඩිලා මේ සලායතනම පිරිසිඳ දකින්න මේ ක්‍රියාකාරීත්වයෙන් බලන්න කියලා. ඉතින් දැන් ඔන්න ඕක තමයි ස්වභාවය. ඒ කියන්නේ එළියේ ගැටුමක් වෙන තැන මෙහි අපේ පංචපාදානස්කන්ධයක් හදාගන්න. පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ස්කන්ධ පහක් නේද? ස්කන්ධ කියලා කියන්නේ ඇයි ඒවට? ඒවා ගොඩාක් ලොකු දේවල්, බර දේවල්. ඇයි? කවදෙන්නම් ඒවද අපි දැනගන්නේ? ඔව්, ඕවා මහා විශාල කාලයක් අපි මේ සංසාරයට වැටිච්ච දවසේ ඉඳන් ආශ්‍රව කොහොම තියෙනවා? ඒ කියන්නේ මතකයේ අපේ තියෙනවා. ඕන දෙයක් මතක් කරගන්න පුළුවන් ඕන කාලෙක ඒවා. දැන් සමහර ඒවා ප්‍රබලව මේ ආත්මේව මතක් වෙනවා. හැබැයි එහෙම කියලා නෑ පහුගිය ආත්මවල මතක් කරගන්න පුළුවන්. ඒ වගේත් අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒවත් මතක් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙම නොවුනනම් හැම මිනිස්සෙක්ම එක හා සමානයි. මනුස්ස විවිධ වෙලා තියෙන්නේ විවිධ කර්ම විපාක හම්බෙන්නේ මොකද? අර පෙර ඇසුර පෙර ආශ්‍රයවල් තියෙන නිසාමයි. නැත්තම් හැමෝම එක වගේ වෙන්න ඕනේ. ආශ්‍රව තියෙන නිසාමයි තමයි මේ නානත්වයක් විවිධත්වයක් තියෙන්නේ. කම්මං සත්‍යේ විභජිත හේන පණිත්තා කියන්නේ නේද? ඒ කියන්නේ පෙර හේතුවක් නිසාමයි මේ සත්‍යයගේ උස්පහත් භාවයට පත්වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඕක අපි දැනගන්න ඕන. එහෙමනම් මෙතන මොකද්ද ඔය වෙන වැඩේ? ඔය දැනගත්තේ රූප ටිකයි වේදනා ටිකයි සංඥා ටිකයි නේද සංස්කාර ටිකයි ඒවා ටික කියන්නේ ගොඩවල් රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් ඇයි අතීත වර්තමාන අනාගත නේද කොහොමද අනාගත රූප තියෙන්නේ අනාගත රූපත් තියෙනවා දැන් අපිට හිතේ ඉතින් ආශ්‍රවයක් හැටියට කොහොමද අනාගත රූපයක් දලාගෙන ඉන්නේ කියලා නේද ඇයි එන්න බැරිද දැන් ඔබතුමිය මේ ගේ හදන්න කලින් ඔබතුමියත් එකතු වෙලා මොකද කරේ අපි මෙහෙම ගයක් හදමු. අපි මේ විදිහට ගයක් හදමු කියලා හිතින් සැලසුම් කරේ නැද්ද? ඒක එතකොට එහෙනම් හදනකොට ඒක නෙමෙයි ආශ්‍රවය ගලාගෙන ඉන්නේ. ඉතින් ඒක වෙච්ච දෙයක් නෙමෙයි නේද? අනාගතයට සැලසුම් කරපු දා එහෙනම් අනාගතය ගැන හිතපු දෙයක් පවා ආශ්‍රව හැටියට තමයි ගලාගෙන. මොකද හිතනවත් එක්කම ප්‍රපංච වෙනවා, ප්‍රපංචුන තාපස්සට ආශ්‍රව හැටියට ගලාගෙන එනවා. ඉතින් එහෙනම් අතීත දේවලුත් තියෙනවා, වර්තමාන දේවලුත් තියෙනවා, අනාගත දේවලුත් තියෙනවා, ළඟ දුර හීන ප්‍රනීත සියුම් මෝලාරික තමා බාහිර ඒ කියන්නේ හැම පැත්තකම විහිදලා ගිය ස්කන්ධ ටිකක් තමයි අපි මේ දැනගන්නේ. එහෙනම් අර එළිය තියෙන දේ නෙමෙයි අපි දැනගන්නේ, අර රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ කියන ටිකයි දැනගන්නේ. ඉතින් ඔය මොනවද ඔවා? ඔය තියෙන්නේ නාම රූප ටිකක් නේද? නාම රූප ටිකක් තමයි දැනගන්නේ. නාම කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඉතින් වේදනාව තියෙනවා අතන. සංඥාව තියෙනවා. චේතනා කියන්නේ සංස්කාර. සංස්කාර තියෙනවා. ඉතින් ස්පර්ශය, මනසිකාරය කොහොම නැත්තේ ඔතන? පංචපාදනස්කන්ධය තුල. ඔව්, පංචපාදනස්කන්ධය තුල ස්පර්ශය, මනසිකාරය නැති වෙන්න හේතුවක් තියෙනවා. ඇයි ඒ? විඥාණයට තමයි අර ටික දැනගන්න පුළුවන්. හැබැයි කවදාවත් විඥාණයට ස්පර්ශය තේරෙන්නේ නැහැ, මනසිකාරය තේරෙන්නේ නැහැ. මොකද හේතුව? ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව වෙන්නේ අයුනසු මනසිකාරය තියෙනකොට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි සංඥාව වෙන්නේ අයුනසු මනසිකාරය තියෙනකොට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර වෙන්නේ අයුනසු මනසිකාරය තියෙනකොට. එහෙමනම් ඒක ප්‍රත්‍ය වීමක් නිසා අපිට විඥාණයට ඒක දැනගන්න විඥාණයට ප්‍රකට වෙන්නේ වේදනාවයි සංඥාවයි සංස්කාරයි විතරමයි. ඉතින් විඥාණයෙන් දැනගන්න හතර තමයි රූප, වේදනා, සංඥා, සංකාර කියන එක. එතකොට එන එක නාම ධර්ම වල අර දෙකක් හැංගිලා ඇතුලේ තියෙනවා. එහෙනම් ඔතන තියෙන පංචපාදානස්කන්ධය තුල ඇතුලේ තියෙන වෙන මොනවත් නෙවෙයි, නාම රූප ටිකයි විඥානමයි තියෙන්නේ. එහෙනම් මොකක්ද ඇත්තටම වෙන්නේ? පංචපාදානස්කන්ධයක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, නාම රූප ටිකක් දැනගන්න එකමයි වෙන්නේ. එහෙනම් මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයකුයි තියෙන්නේ. ආහාර ස්පර්ශයක් වෙනකොට ආහාර, ඒ කියන්නේ නාම රූප කියන්නේ මොනවද? රූප කියන්නේ රූප. රූප කියපුවාම ඇහැ රූපයක්. ඇහැට පේන රූපේ රූපයක්. කන රූපයක්. කනට ඇහෙන ශබ්ද රූපයක්. දිව රූපයක්. දිවට දැනෙන රසය රූපයක්. කය රූපයක්. කයට දැනෙන පහස රූපයක්. එතකොට එහෙනම් රූප කියලා කියන්නේ මොනවද? අර විඥාණයෙන්ම හත් දැනගත්ත දේවල්. දැන් අතන ගැටුමක් වෙනකොට විඥාණයෙන්ම නේද රූප දැනගත්තේ? එහෙනම් මේක දැනගෙන තියෙන විඥාණයෙන්මයි තියෙන දෙයක්ද? නෑ. විඥාණයෙන් දැනගත්තේ කොහොමද? නාම රූප වලින් හදලා දීපු නිසා. සලආයතනය හදන්නේ නාම රූප වලින්. නාම රූප වලින් හදනවා විඥාණයෙන් දැනගන්නවා. එහෙනම් මේ නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වෙන රැඩක්මයි මේ තියෙන්නේ. එළිය සම්බන්ධයක් ඒකට නෑ. නාම රූප වලින් විඥාන වෙනවා, විඥාණයෙන් නාම රූප වෙනවා. වේදනාව හැදේ කවුද? වේදනාව කියන එක දැනගත්තේ විඥාණය. නේද? සංඥාව කියන එක දැනගත්තේ විඥාණය. සංස්කාර කියන එක දැනගත්තේ විඥාණය. ඉතින් වේදනාවක් හැදේද විඥාණයක් නැත්තම්? තින්නම් සංගති පස්සෝ. ඇයි? චක්කුංච පටිච්ච රූපේ උප්පදිතේ දක්වේ. අහමත රූපය හරිය වැටෙනකොටම මේ විඥාණය හැටගත්ත. හිතේ මේ ස්වභාවය ඉන්නේ. හිතෙන් ස්වභාවය වෙච්ච නිසා තමයි පස්සපච්චය වේදනාව උනේ. එහෙනම් විඥාණය, විඥාණයමයි වේදනාව හැදුවේ, විඥාණයමයි වේදනාව දැනගත්තේ. එහෙනම් මේකේ තියෙන මුලාව යන්න බැරි තරම් මේ මොකද්ද තියෙන්නේ? හිතේම මුලාවක් තියෙන්නේ. එහෙනම් මේ ඇහැ කියලා අපි මෙතන දැනගන්න ඕනේ මොකද්ද? මේ මුලාවට හදාගත් නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගත්ත නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නිසා අපිට දැනෙන තනක්මයි ඇහැ කියන්නේ. ඇහැ කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. නේද? අපිට හිතා ගන්න බෑනේ. ඉතින් මේ ඇහත් තියෙන්නේ රූප පේන්නේ කියලාමයි අපිට හිතෙන්නේ. හැබැයි ඒ ඇහත් තියෙනවා නෙමේ, තියෙන බවක් අපිට වැටහෙනවා විතරයි. ඉතින් ඔන්න ඕක අපි ඉස්සරවම ජානතෝ දැනගන්න ඕනේ. දැනගෙන මොකද කරන්න ඕනේ? පස්සතෝ දකින්න ඕනේ. දකින්නේ කොහොමද? දැනගත්ත දේ ඉමින් සැරේ වැඩ කටයුතු පැත්තකින් දියලා ඉවර කරලා හැන්දාවේ පුටුවක වාඩි වෙලා පහසුවට බලනවා හාමුදුරුව මොකද්ද කිව්වේ. ඇහැක් කියලා දෙයක් නැහැ. ඇහැක් කියන්නේ හිතින් හදාගත්ත දෙයක්. ඉතින් හාමුදුරුව එහෙම කියන්නේ නැහැ. නිකම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඇති නේද? බුදුරජාණන් වහන්සේ චක්කු අනිත්‍යයි කියලා කියනවා නේද? අනිත්‍යයි කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් මොකද්ද මේ? මෙහෙන් එහෙම දෙයක් හදලා පෙන්නුවට එහෙ නැහැ. ධාතුවට ධාතුව ගැටෙච්ච තැන විඥාණයෙන් තමයි මේක හදාගත්තේ. එහෙනම් ඔය කියන කතාව ඇත්තද? හොඳයි අපි බලමු. අද ලේසි තැනකටමු. කය ගමු. හොඳයි. මලකයක් ගන්න. මලකයකට ඇස් පේනවද? කන් ඇහෙනවද? ගඳ සුවඳ දැනෙනවද? රස දැනෙනවද? නැහැ නේද? හැබැයි බර අඩු වෙලා තියෙනවද ඒකේ? නැහැ. අර බරම තියෙනවා. මැරෙන්න කලින් බරම තමයි මැරුණට පස්සේ. එහෙනම් මොකුත් අඩු වෙලත් නැත්තම්, අරටක එහෙම තියෙනවා නම් ඇයි ඒවට වැඩ කරන්නේ නැත්තේ? විඥානේ නැති නිසා නේද? විඥානේ නැති නිසා. ඔන්න දැන් බලමු එන අපි එකක් දැනගත්ත මේවා වැඩ කරන්න විඥාන ඕන නේද? හොඳයි අපි ටීවී බලනවා කියමුකෝ හොඳ ටෙලි නාට්‍යයක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට මඳුර කන එක දැනෙනවද? නෑ නේද? ඇයි ඒ? ඉතින් කය තිබුණා නම් දැනෙන්න එපාය. ඈ? ඔව් විඥානය කියන්නේ මොකද්ද? දැනගන්නවා. ඉතින් එහෙනම් ඇයි ඒ වෙලාවේ මඳුර කනවා කියන එක දැනගත්තේ නැත්තේ? ඈ? ඔව්. ඔව් ඒ කියන්නේ ඒ වෙලාවේ කය විඥානය පිහිටියේ නැහැ කියන එකනේ අපි කියන්නේ නේද? ඉතින් විඥානය පිහිටියේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? ඔව් ඒ වෙලාවේ හිතෙන් කයක් උපද්දාගත්තේ නැහැ. ඉතින් කයක් හිතෙන් උපද්දාගත්තා නම් මොකද වෙන්නේ? දැනෙනවා. එහෙනම් මේ ඇහැ තියෙනවටද අපිට රූප පේන්නේ? ඇහැ මත රූපයක් පතිත වෙච්ච නිසාද පේන්නේ? ඔව් අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව එතන ඉන්නරෝල් කරගන්න. චක්කුංච පටිච්ච රූපේ උපද්දති චක්කු විඥානං. ඇහැ මත රූපයක් පතිත වෙන නිසායි විඥානය උපදින්නේ. විඥානය උපදිනවා කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ දැනගන්න. මොකද්ද දැනගත්තේන්නේ? විඥාණයට තනියෙන් දෙයක් දැනගන්න බෑ. දැනගන්නේ ආශ්‍රවයමයි. මොනවාද ආශ්‍රවයෙන් දැනගන්නේ? රූප වේදනා සංඥා සංකාර ටිකමයි දැනගන්නේ. එහෙනම් රූප කියලා මොනවද දැනගෙන තියෙන්නේ? මෙතන හැක් තියෙනවා, එළිය රූපයක් තියෙනවා, රූප දෙකයි දැනගත්තේ. එහෙනම් තියෙන දෙයක්ද දැනගත්තේ? නෑ. එහෙනම් අපිට මේ ඇහැ තියෙනවට ඇහැක් තියෙනවා කියලා පේනවද? නෑ නේද? එහෙනම් මේ ඇහැ කියලා අපි කියලා තියන්නේ ඇයි? අර ස්පර්ශයක් තියෙන තැන මේ ආශ්‍රවයෙන් දැනගන්න නිසාමයි. දැන් බලන්න ඕනේ මේ ඇහැ ගලවනවා මම. මගේ ඇහැ ගලවලා එළියෙන් තියෙනවා. දවස් දෙක තුනක් කොහෙද තිබිච්ච දෙක? ඈ ඔබ තුමිට පුළුවන් නේද බලාගන්න? කුණුවේ ඈ කුණුවෙලා පණුව ගහයි. දැන් අපි ඇවිල්ලා අහනවා පස්සේ දවස් තුන හතරකට පස්සේ. පණුවගෙන් අහනවා මොකද්ද ඒ? අපේ කෑම. අපේ කෑම. අපි මේ කෑම ගොඩේමයි මේක අපේමයි. කාටවත් අයිති නැහැ. අපිම මේකෙමයි උපදුනේ. දැන් අපි කියන්නේ මේ ලංකාවේ කදෙච්ච අපි මේක අයිති අපිටමයි කියලා කියන්නේ නැද්ද? එහෙනම් පණුවන්ට ඊට වැඩි අයිතියක් තියෙනවා. ඒකෙමයි උපන්නේ. ඈ ඒකෙමයි උපන්නේ. එහෙනම් ඒගොල්ලන්ගෙම කෑම. එහෙනම් පණුව කියන්නේ අපේ කෑම කියලා. ගොළු බෙල්ලෙන් අහනවා අපේ ගේ කියයි. අපෙන් අහනවා අපේ ඇහැ කියයි. කවුද ඇත්ත කිව්වේ? කවුද බොරු කිව්වේ? කවුරුවත් ඇත්ත කිව්වෙත් නැහැ. කවුරුවත් බොරු කිව්වෙත් නැහැ. ඒගොල්ලන්ට වැටෙන ආකාරයෙන් තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒගොල්ලන්ට විඤ්ඤාණෝනේ එහෙමයි. මට විඤ්ඤාණෝනේ මේ මගේ ඇහැ කියලා ගොළු බෙල්ලට විඤ්ඤාණන ගොළු බෙල්ලගේ ගේ කියලා පණුවට විඤ්ඤාණන පණුවයි කෑම කියලා. කොහොමද උනේ? ස්පර්ශ අතන ගැටුමක් තියෙන තැන ආශ්‍රවයෙන් හදලා ඒගොල්ලන්ගේ ආශ්‍රවයෙන් හදලා දීපු දෙය නේද? එහෙනම් තියෙනවටද දෙයක් අඳුරගත්තේ? නෑ. එහෙනම් ඇහැ කියලා දෙයක් තියෙනවද? නෑ. මේ ස්පර්ශයක් තියෙන තැනමයි ඇහත් දැනෙන්නේ. අද කයක් දැනෙනවා නම් කොහේ හරි දැනෙන ස්පර්ශයක් තියෙන තැනම නේද? ස්පර්ශයක් නැත්නම් කයක් දැනේද? ස්පර්ශයක් නැත්නම් කයක් දැනෙන්නේ නෑ. ඉතින් ස්පර්ශයක් නැත්නම් කයක් දැනෙනවා නම් කාටවත් භාවනා කරන්න හැම බෑ. ඇයි? හිත සමාධිගත කරන්න බෑනේ. කයට දැනෙනවා, ඇහැට කනට ඇහෙනවා ශබ්ද නේද? ඒව ටික වෙනවා. ඉතින් එතන විඥානය නොපිහිටනකොට ස්පර්ශ වෙන්නේ නෑ. කියන්නේ ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ අර තුනක් තියෙන තැනමයි. ඒ තුනකට කියන නම තමයි ස්පර්ශය. තුනක එක්වීමට කියන නමයි ස්පර්ශය. ඉතින් තුනක එක්වීමක් තියෙන තැන ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය තියෙන තැන මොකද වෙන්නේ? විඳිනවා, අඳුර ගන්නවා, කල්පනා කරලා දැනගන්නවා, දැනගත් දෙයට සංස්කාර කරලා ඔන්න අර නාම රූප ටිකක්මයි දැනගින්. කියන්නේ අර දැනගන්නේ ආශ්‍රවයමයි. රූප වේදනා සංඥා සංකාර ටිකක්මයි දැනගන්නේ. ඔකට කොච්චර වෙලා යනවද? එළියේ ගැටෙනකොටම මෙහෙ දැනගෙන. එළියේ ගැටෙනකොටම මෙහෙ දැනගෙන. එහෙනම් ඔක නවතින වැඩක්ද? නවතින්නේ නැහැ. එළියේ එක දිග්ගට ගැටෙනවා. දැන් අපි ඇහෙන් පිටිය දිහා බලාගෙන යනවා කියන්නේ කොහොමද? වේගෙන් බලාගෙන යනවා. කීයක් ಜಾති පේනවද? අනන්ත ප්‍රමාණයක් පේනවා වේගවත් යනකොට නේද? හැබැයි මෙහෙ හැදෙනේවත් මෙහෙ හැදෙනේ වගේ වේගයක් අනන්ත ප්‍රමාණයක් වේගයක්. එහෙනම් වේගයක් කියලා කියන්න බෑ. මෙහෙ ගැටෙනකොට මෙහෙ හැදෙනවා. මෙහෙ ගැටෙනකොට මෙහෙ හැදෙනවා. මෙහෙ ගැටෙනකොට මෙහෙ හැදෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒකයි අපිට මේ වැල නොකඩී තියනවා කියලා පේන්නේ. මම ඉන්නවා කියලා වැටහෙන්නේ. දේවල් තියනවා කියලා වැටහෙන්නේ. මේක තමයි මුලා. ඉතින් මේක නිවැරදි කරගන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි මෙතනදී දැනගන්න ඕනේ ඇහැ කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි, හදලා පෙන්වන දෙයක්. කොහෙන්ද හදලා පෙන්වන්නේ? හිතේ නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න දෙයක්. එහෙනම් ඇතුලේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ඇහැ කියන එක දැනගන්නේ. ඇහැට පේන රූපේ දැනගන්නේ ඇතුලේ ක්‍රියාකාරීත්වයකින්. එහෙමනම් මේ හැම දෙයක්ම දැනගන්නේ ඇතුලේ ක්‍රියාකාරීත්වයෙන්. ඉතින් මේක දැනගන්නකොට මොකද වෙන්නේ? මේ විදිහට දැනගෙන දකින්නකොට අර පුටුවක වාඩිලා ওই ටික හොඳට කල්පනා කර කර ඉන්නකොට ඕක අපිට අපේම අවබෝධයක් කරගන්න පුළුවන්. ඇත්තටම මේක නේද වෙන්නේ? බුදුරජාන් වහන්සේ කිව්වත් නැතත් මෙහෙම සිද්ධියක් නේද මෙතන තියෙන්නේ කියලා වැටහෙනවා. ඔන්න ඕකට කියනවා අපි වස්සතෝ කියලා. අර දකින්න දේ දැනගන්නවා. එතකොට මොකද වෙන්නේ අපේ? අර අවිද්‍යාව නොදන්නකම. ඉතින් අපි මෝහය කියලා කියන්නේ නොදන්නකම කියන්නේ අපි ඕක නේද අපේ තිබුණේ? ඔච්චර කාලයක් අපි හිතුවේ එළිය රූප තියෙනවා. එහේ මෙහේ ඇහැ තියෙනවා, එළිය රූප තියෙනවා. මෙහේ කන තියෙනවා, එළිය ශබ්ද තියෙනවා. ඉතින් ඔය නිසා නේද අපි මම කියලා කෙනෙක් හදාගෙන තියෙන්නේ? එහෙනම් දැන් මට මොකද වෙන්නේ? මම කෙනා අතුරුදහන් වෙවි. ඉතින් මම නැත්තම් කවුද උපදින්නේ? උපදින්න කෙනෙක් නැහැ. උපදින්න කෙනෙක් නැත්තම් ලෙඩ වෙන්නේ කවුද? ලෙඩ වෙන්න කෙනෙකුත් නැහැ. වයසට යන්න කෙනෙකුත් නැති වෙනවා. මැරෙන්න කෙනෙකුත් නැති වෙනවා. එහෙනම් අර දුක්ඛකන්දිය ටික ඔක්කොම ඉවර වෙනවා. අර අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වෙනකොට. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනේ. ඇයි? අපිට ඕනකම තියෙන අර ලෝභ දේශ මොනේ නැති කරන්නේ. ඉතින් ලෝභය ඇති වෙන්නේ යාස වෙන්නේ ඇයි? එළිය තියෙන දේවල් වලටමයි යාස වෙන්නේ. ඉතින් එළිය මොනවද තියෙන්නේ? එළිය තියා ඇතුලේ දෙයක් නැහැ නේද? එළිය දෙයක්වත් ඇතුලේ දෙයක්වත් නැහැ. අජ්ජත්තං වා කායේ කායං උපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායං උපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායං උපස්සී නං ඇතුලේ ආධ්‍යාත්මික කය කියලා දෙයක් හම්බ වෙලා තියෙනවා නම් ඒක බැලුවත් එතන තියෙනෙත් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන් දැනගත්ත දෙයක්. එළිය තියෙන දෙයත් දැනගෙන තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන්. එහෙනම් මේ ඇහෙන් රූප දැකලා හදාගත්ත පංචපාදනස්කන්ධය කියලා කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක්. එහෙනම් මේ ඇසුරු කරන්න දෙයක් තියෙනවද ලෝකේ? එහෙනම් කොහේවත් අනිශ්චිතෝච විහෙති. එහෙනම් මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ඇසුරු කරන්න බෑ. මම මගේ ආත්මය කියලා ගන්න බෑ. නච්ච කිංචි ලෝකී උපාදේති. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් අල්ලා ගන්න, උපාදානය කර ගන්න මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. එන්නේ ඒ තැනට අපේ අවබෝධය එන්න ඕනේ. එහෙම ආවම මොකද වෙන්නේ? එළියට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. මොකද එළිය එහෙම දෙයක්වත් මෙතන මම කියලාවත් දෙයක් නැහැ. මේ ස්වභාවික සංසිද්ධියක්, ධාතුන්ගේ ගැටුමක්, ධාතුන්ගේ ක්‍රියාකලාපයක්මයි තියෙන්නේ. මෙතන ස්වභාවික සංසිද්ධියක් තියෙන වෙලාවේ අපි මේ දෘෂ්ටියකට වැටිච්ච ස්වභාවයක් තියෙන්නේ. වැරදි විදිහට අල්ලා ගැනීමක්මයි තියෙන්නේ. ඉතින් ඕක අපිට නිරවුල් වෙනවා. ඉතින් එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ අනිච්චතෝ ජානතු. රූපේ අනිත්‍යතාවය ওই විදිහට බලනවා. අනිත්‍යයි කියලා කියන්නේ මොකද? මෙහෙ එහෙම හදලා දෙන දේ එළිය ෂණයකට මොහොතකටවත් නැහැ. අර විද්‍යාඥයන්ට අර දාර්ශනිකයන්ට අහුවෙනවනේ මේ පළවෙනි පාර අල්ලපු වතුර දෙවෙනි පාර අල්ලන්න බෑ කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පළවෙනි පාරවත් වතුර අල්ලන්න බෑ. අල්ලනවා තියා මෙහෙ අල්ලන්න කෙනෙක්වත් එතන වතුර කියලා දෙයක්වත් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අරකට සම්පූර්ණයෙන් මේ විද්‍යාවට දාර්ශනිකයගේ මතවලට සම්පූර්ණයෙන් පටහැනි දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත ඇති හැටියෙන්ම දැක්ක නිසායි එහෙම දේශනා කරන්නේ. ඉතින් එතකොට ඊළඟට අපි රූපේ අනිත්‍යතාවය, ඉතින් ඇහැ අනිත්‍ය දැක්ක ගම රූපෙත් අනිත්‍ය කියලා පේනවා නේද? එතකොට චක්කු විඥානයේ අනිත්‍යතාවයත් තේරෙනවා. විඥානය කියන්නේ තියෙන දෙයක්ද? නෑ නේද? විඥානයේ අනිත්‍යතාවයත් තේරෙනවා. එතකොට චක්කු සම්පස්සය කියලා කියන්නේ එහෙනම් ඒකක් මේ අදාගත්ත දෙයක්මයි, තියෙන දෙයක් නෙවෙයි. ඉතින් චක්කු සම්පස්සය නිසා ඉපදිච්ච සැප දුක් උපේක්ෂා කියන ඒවාත් ඔය විදිහටම දකින්න පුළුවන්. ඉතින් අපිට ඕක තව චුට්ටක් නිරවල් කරගත්ත හැකි. බුදුරජාණන් වහන්සේගේම උදාහරණ ටික හරියට දැනගත්තා. බුදුරජාණන් වහන්සේ රූපයට දීපු උදාහරණෙ මොකද්ද? ඔව්, පෙන ගොඩක්. රූපයේ පෙන ගොඩක්. කොහොමද රූපයේ පෙන ගොඩක් වෙන්නේ? අර ලොකු වේ හොඹහක් වගේ පේනවා පෙන ගොඩ නේද? හැබැයි පොඩ්ඩක් අහු වැටෙනකොට මොකද වෙන්නේ? ඒකේ ඇති දෙයක් නැහැ, මුකුත්ම නැහැ. පිබිච්ච ලාංඡනයක්වත් නැති වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිට මේ රූප කියන්නේ. එහෙනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්දාෂ්ටක වලින් හදපු රූප තියෙනවද? නෑ. පෙන ගොඩක් වගේ දෙයක්, හදලා මවලා පෙන්නන දෙයක්. එළිය එහෙම රූප නෑ. ඒකයි රූපෙට පෙන ගොඩක් කියලා කිව්වේ. ඉතින් ඇත්තටම එළිය මොනවද තියෙන්නේ එහෙනම්? එළිය රූප නැත්තම් පෙන ගොඩක් වගේ නෑ. එළිය මොනවද තියෙන්නේ? ඔව්, එළිය තියෙන්නේ අන්‍යෝ ස්වභාවයක් නේද? ඉතින් එහෙනම් අපිට මේ අහුවෙන සංඥාව පටවි, මේ තද ගතිය තියෙනවා, ගස් තියෙනවා, කොළන් තියෙනවා, මේ පටවි ආපෝ තේජෝ වායු වලින් හදලා දීපුවනේ නේද? හදලා කියන්නේ කොහෙන්ද හැදුවේ? මේ ඇතුලෙන් හදලා පෙන්නලා තියෙන්නේ නේද? එහෙනම් මේ ඇතුලෙන්මයි හදලා දෙන්නේ. එහෙනම් රූපය අපි හොඳට දැනගන්න ඕනේ. රූපේ හදලා තියෙන එක රූපේ කොහෙන්ද හැදෙන්නේ? රූපය කියන්නේ තේරුම් ගන්න. රූපය කියන්නේ මොකද්ද? මේ සතර මහා ධාතුන්ගෙන් හා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත උපාදාය රූපයන්ගෙන් හදලා පෙන්වන දෙයක්. රූප කලාපුලින් නේද? රූප කලාප කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. ඉතින් මොනවද ඔවා? කොහෙද තියෙන්නේ? ඔය එළිය තියෙන දේවල් නෙවෙයි නේද? හිතේ මඩම් බාණ්ඩාර හිතේ කැවුමේ පඨවි ගතිය තිබුණ නැද්ද? ආපෝ ගතිය තියෙන්නේ නැද්ද නේද? ඒවා හිතෙන් ගන්න සංඥා. ඒවා සංඥා. සංඥා කියන්නේ මොනවද? අඳුර ගන්න ඒවා නේද? හිතෙන් අඳුර ගන්න ස්වභාව ටිකක්, ගති ටිකක්. ගති කියන්නේ අපිට දැනෙන ස්වභාව ටිකක්. එහෙමනම් පඨවි කියලා දෙයක් එළියේ නැහැ නේද? පඨවි ධාතුන් වික්කවේ අනිච්ච විපරිණාමඤ්ඤතා භාවේ. දැන් ඒක බුදුරණන් සිල්කියේ පැහැදිලි දේශනා කරලා කියනවා. දැන් අපේ අතට කවුරු හරි අයිස් කෑල්ලක් දුන්නා. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? දුන්නේ පඨවි. ටික වෙලාවක් යනකොට ආපෝ වෙනවා. තව ටිකක් කළාම තේජෝ වෙනවා. තව ටිකක් කළාම වායු වෙනවා. එහෙනම් අපේම අතේ තිබුණේ මොනවද? වතුර තියෙන තැනක අපි අවස්ථා විපර්යාසය අඳුරගත්ත විදිය. සංඥාවක් විතරයි පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ. වර්ණ ගන්ධ රසෝජා කියනේවත් තියෙනේව නෙමෙයි. ඉතින් පුංචි කාලේ අපිට උගන්වපු ගුරුතුමිය අපිට කළු පාට පෙන්නලා නිල් පාට කියවනයි. අපි අදත් කියන්නේ නිල් කියලානේ නේද? එහෙනම් එළිය තියෙන එකක්ද අපි අඳුරගන්නේ? නෑ නේද? අපි ආශ්‍රවයෙන්ම තමයි දෙයක් දැනගෙන තියෙන්නේ. එළිය වර්ණ නෑ. බුදුරණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිවම තියෙනවා සංඥාව කියලා දෙනකොට කළු පාට නිල් පාට කියලා කියන්නේ සංඥාවක් කියලා. ඉතින් සංඥාවට කියපු ධාර්ම තමයි මිරිඟුව නේද? ඉතින් මිරිඟුව කියන්නේ වතුර නැති තැන වතුර පෙන්නන පාට එළිය තියෙනවා නෙවෙයි. එනම් වර්ණ කියලා දෙයක් එළියේ නැහැ. ගන්ධවල් එළියේ නැහැ. ගන්ධ එළියේ තියෙනවා නම් හැමෝටම ගන්ධ වෙයි නේද? ඌරට අසුචි සුවඳයි. අපිට අසුචි ගන්ධයි. එහෙනම් ඒක එළියේ තියෙන දෙයක් නෙවෙයි අපේ ඇතුළෙන්ම හදලා දෙන දෙයක්. ආයතන වලින් හදලා දෙන දෙයක්. ඒවට ආයතන කියලා හදලා දෙන නිසායි ආයතන කියන්නේ. රූප හදලා දෙනවා. දැන් TV එක කියලා කියන්නේ රූප හදලා දෙන දෙයක්. සිග්නල් එකක් අරගෙන තරංගයක් අරගෙන ඇන්ටෙනාවෙන් රූප හදලා දෙනවා. රේඩියක තරංගයක් අරගෙන සද්ද හදලා දෙනවා නේද? ඒවට කියනවා ආයතන කියලා. ඉතින් මේ අපේ තියෙන්නේ ඒ වගේ ඒවා. එලියන් සංඥාවක් අරගෙන සිග්නල් එකක් අරගෙන රූප හදනවා හැ. එලියන් ශබ්ද තරංගයක් හදලා ඇතුළෙන් සද්ද හදනවා. එළිය සද්ද නැහැ. ඉතින් ඒක තාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. රූප කියන ඒවා. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. ඒවා එළිය තියෙන දේවල් නෙමේ ඇතුළෙන්ම ආයතන වලින්ම හදාගන්න දේවල්. ඉතින් එහෙමනම් ඒක අපි දැනගන්න ඕන. රූපය කියලා කියන්නේ වෙන ගොඩක් වගේ දෙයක්. තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔබ තවත් ටිකක් නිදස් කරගන්න පුළුවන්. හිස් කාමරයක් ගන්න. මොකුත්ම නැති කාමරයක්. හිස් මේ හිස් කාමරයක්. බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒකේ මොකුත් නැහැ. හැබැයි රේඩියෝ එකක් අරන් ගිහිල්ලා දාලා බලන්න. ලක්ෂ කෝටි ගාණක් සද්ද හදාගත්තා කි. TV එකට දහස් ගාණක් රූප හදාගත්තා කි නේද? මොබයිල් ෆෝන් එකක් අරන් ගිහින් ලෝකෙ ඔක්කොටම කතා කරන්න කතා හදාගන්න පුළුවන්. අබැයි අර හිස් ස්වභාවය තිබිච්ච තැන අර උපකරණ වලට පුළුවන් නොයේක් දේවල් හදලා පෙන්වන්න. තාම ඉතින් උපකරණ ගයාති නොයේකුත් ඒවා තියෙනවා නේද? කාන්දම් ගතිය බලන්න ඔය කොම්පස් එකක් වගේ අරන් ගිහිල්ලා බලුවොත් උතුරු දකුණු ලෝණ තරම් පෙන්වයි. හැම තැනකම චුම්බක තරංග තියෙනවා. තාම ඔය මේ ඔය නියුක්ලියර් පවර් එහෙම චෙක් කරන ඒවා තියෙනවා නේද? ඉතින් ඒ වගේවත් ඩිටෙක්ටර්ස් තියෙනවා. ඒ ඕන තරම් උපකරණ දැන් ලෝකේ හදාගෙන තියෙනවා. ඒවට අහු වෙනවා නම් අනන්ත ප්‍රමාණයක් දේවල් තියෙන තැන තමයි අපි හිස් කීවේ. එහෙනම් අපිට හිස් කියලා පෙවුනට අර උපකරණ වලට පුළුවන් දේවල් හදලා පෙන්නන්න. එහෙනම් මේ අපේ තියෙන උපකරණ ටිකෙන් කරන්නේත් ඕකමයි. එළියේ තියෙන ධාතු ස්වභාවය දේවල් බවට හදලා පෙන්නන ධාතු ධම්ම කරන උපකරණ ටිකක් තමයි අපි ළඟ තියෙන්නේ. අපිට ධම්ම හම්බෙන්නේ, දේවල් හම්බෙන්නේ මේ උපකරණ වලින් හදලා දෙන නිසා. ඇහෙන් රූප හදලා දෙනවා, කනෙන් ශබ්ද හදලා දෙනවා, නහයෙන් ගඳ සුවඳ, ඒ විදිහක්මයි තියෙන්නේ. අර කාමරේ හිස් කාමරේ තියෙන උපකරණ වලින් දේවල් හදලා දුන්නා වගේ තමයි මේ ධාතු ස්වභාවයක් තියෙන තැන ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් සරණෙන් මනසෙන් තමයි අපිට මේ ලෝකයක් හදලා දෙන්නේ. ඒකයි සලායතන ලෝකෝ කියලා බුදුරණන්සේ දේශනා කරන්නේ. මේ ආයතන හයෙන්මයි මුළු ලෝකෙම හදලා තියෙන්නේ. එහෙනම් මනුස්ස ලෝකෙ කියන්නේ වෙන දෙයක් නෙමෙයි. හිතින් මනුස්ස ආයතන හය හදාගත්තාම මනුස්ස ලෝකෙ. හිතින් දෙවියන්ගේ ආයතන හය හදාගත්තාම දෙවි ලෝකෙ. හිතින් බ්‍රහ්මයාගේ ආයතන හය හදාගත්තාම බ්‍රහ්ම ලෝකේ. හිතින් තිරිසන් ආයතන හය හදාගත්තාම තිරිසන් ලෝකේ. හිතින් නිරය හදාගත්තාම නිරේ. එහෙනම් ලෝක කියන්නේ තියෙන දේවල් නෙවෙයි. එහෙනම් ලෝක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ මෙන්න මෙච්චරක් දුරින් ওই ලෝකේ තියෙන මේ හැම දේශනාවක් නැහැ. ලෝකය කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. හිතින්ම හදාගත්ත තැන ආයතන ටිකමයි ලෝක වෙන්නේ. ඒකයි මිනිස්සුන්ට පුළුවන් ධ්‍යාන වඩලා දිව්‍ය ලෝකේ යන්න. ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා දවල් විවේකයේ ගත කරලා යන්න පුළුවන් ඒකයි. ඒ කියන්නේ හිත වෙනස් කරපු ගමන් ලෝකෙ වෙනස් වෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන්නේ.
ඉතින් ඔය ටික හරියට තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ විදිහටම දැනගෙන නුවණින් විමසීම සෙල්ලනකොට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා නේද? විද්‍යාව පහළ වෙනවා. ඉතින් ඔය ටිකයි. ඉතින් දැන් එහෙනම් ඕක තමයි මේ සූත්‍රයේ පුරාවටම කියන්නේ නැහැ කන්නාසේ දිවසරණ මනස ගැන යොදලා සූත්‍රයේ යමින් සරේ හදපේ කියවලා බලාගන්න. දැන් ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා අපි එහෙනම් සාකච්ඡා කරමු දැන්.
විශේෂයෙන් අපි මෙතුමාලට ආරාධනා කරනවා අපේ ඇමරිකාවේ ඉන්න මේ පින්වත් මහත්වරු පිරිසට
එතුමන්ලාගේ ගැටළු සාකච්ඡා දැන් අපිට කතා කරන්න කියලා.
අවසරයි හම්බුනේ.
එහේ කියන්න.
මට මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ආශ්‍රව ගැන.
ඔව්.
ආශ්‍රව දිගින් දිගටම එනවද සංසාරේ?
දැන් පොඩි දරුවෙක් ගන්නකෝ. ඈ? චූටි ළමයෙක්. අපි මාසෙන් විතර වගේ ළමේ මාසයක් ගන්නත් කලින් ළමේක කාමරයකට දාලා සිදුරකින් කෑම දුන්නොත් කවුරුවත් පේන්නේ නැතුව මොනවත් ලෝකේ දේවල් පෙන්වන්න නැතුව අවුරුදු 18ක් 20ක් වෙනකන් හදලා එළියට ගත්තොත් එයාට රාග දේශ මොහෙම නැති වෙයිද?
නෑ මාර්ගම ඒ නියම
ඔක්කොම ටික එනවා. ඇයි හේතුව? මේවා අනුශය වශයෙන් තියෙනවා. අළු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ තියෙනවා. අවස්ථාව ආපු ගමන් ස්පර්ශය අර එළියෙන් ඒ ස්පර්ශය වෙනකොට මෙහි ආයතනෙන් හදලා දෙන්න පුළුවන් නම් හදලා ඉතින් පොඩි ළමයාට රාගෙ එන්නේ නැත්තේ ඒ ආයතන වලින් තාම හදන්න බැරි නිසා. හැබැයි ඒ ආයතන මෝරනකොට හදලා දෙයි ලස්සනට. එහෙනම් ආශ්‍රව කියන ඒවා මේ සංසාරේ පුරාවටම, ඒ කියන්නේ මේ සසලට කවදද වැටුනේ වැටිච්ච දවසේ ඉඳන් තියෙන ඒවා තියෙන. ඒක නෙමේ ඥානලාභෙන්න පුළුවන් කල්පයකට එහා හරි කෑවේ මොනවද? ඒකේ රස මොනවද? සුවඳ මොනවද කියලා දැනගන්න පුළුවන් ඒකනේ. මොකද මේවා ප්‍රපංච වුණා නම් ආශ්‍රව හැටියට ආපහු ගලාගෙන එනවාමයි. ඉතින් ඒක අර හිත දියුණු කරලා ඒ පැත්තට ફોකස් කරොත් අපිට අල්ලා ගන්න පුළුවන්.
එතකොට හඳුරන්නේ මේ ආශ්‍රව නිට්ඨ නැ අනිත්‍ය වෙවි එනවා නේද?
ඒ කියන්නේ එකක්වත් තියෙන දේවල් නෙමෙයි. මේ ලෝකේ තියෙන එකම දෙයක්වත් තියෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ නිරන්තරයෙන් රුප්පණ වෙන ගතියක් තියෙනවා. රුප්පණය වෙනවා කියලා කියන්නේ ඒක වේගෙන් යන්න බැරි තරම් වේගෙන් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ කාම සූත්‍රයේ අර ලස්සනට දේශනාවක් කරලා තියෙනවා. රුප්පණය වෙනවා කියලා කියන්නේ මේ කුප්පති ගට්ටති පිළියති කියලා. ඔය පරමාණු කියලා විද්‍යාඥයෝ කියන දේවල් ඇතුළේ තෝව තමයි ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කුප්පති ඉස්සෙල්ලා කිපෙනවා. දැන් අර ධනාරෝපණයක් ඍණාරෝපණයක් වගේ තියෙන තැන ප්‍රබල ඒ දෙක කිපෙනවා. කිපිලා ගැටෙනවා. ගැටිලාම දුබලයක් අඩහැරෙනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවක් ෂණේ කියන්නේ කියන්න බැරි තරම් වේගවත් සිද්ධ වෙනවා. ඉතින් ඕක නිසා තමයි රුප්පණේ වෙනවා කියලා කියන්නේ. තුමේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙනවා ඔන්න ඔය ස්වභාවයට යටත්. ඔය ස්වභාවයට යටත් ධාතු ස්වභාවයක් තමයි එළියේ තියෙන්නේ. ඒ ධාතුව තමයි අපි මේ වැරදි විදිහට මේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අපිට පෙන්වන්නේ දේවල් හැටියට පෙන්වන්නේ අපිට කර්මානුරූපව විඳින්න. එහෙම නැත්නම් එළියේ එහෙම දේවල් තියෙනවා නේ නිරන්තරයෙන් ඇති වෙන නැති වෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. එළියේ තියෙන්නේ.
එහෙමයි. එහෙමයි. මා තව ප්‍රශ්නයක් තියෙනවා හැමදෙරෙම මේ.
අවසරයි
හැම. මේ පංච උපාදානස්කන්ධේ අපිට වැඩියෙන්ම වැරදිලා තියෙන සංඥාවද කියන එක.
ඔව් ඇත්තටම පංචපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර කියන ඔක්කොම එක හා සමානයි. ඒ කියන්නේ ඒවත් තියෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ නැති දෙයක් ආශ්‍රවයෙන්මයි දැනගන්නේ. ඉතින් අය එකක් කියලා කියන්න බෑ. හැම තැනම තියෙන රූපෙත් වර්ධි. වේදනාව දැන් අපි රූපෙට කියවේ අර පෙනකොට කියලානේ. ඉතින් ඒ වගේ වේදනාවට පුදුරන්නාසේ මොකක්ද දේශනා කරන්නේ? දියබුබුලක් කියලා කියන්නේ වතුරක් තියෙන වෙලාවක මිදුලේ වතුර අඟලක් විතර එකතු වෙලා තියෙන වෙලාවක වැහි බින්දුවක් වැටෙනකොට බුබුලක් හැදෙනවා. ඉතින් ඒ බුබුල කියන්නේ හිස් දෙයක්. ඒ කියන්නේ ඒ බුබුල ඇතුළේ මොකුත් නැහැ. හැබැයි ඒක උඩින් වැටිච්ච වතුරවත් පොළොවේ තිබිච්ච වතුරවත් නෙමෙයි. අර දෙකේ ගැටුම නිසා හැදිච්ච ඵලයක්මයි. ඒක කොච්චර වෙලා පවතිනවද ඊළඟ වැහි බින්දුවට එනකොට ඒක විනාශ වෙනවා. එතකොට අලුත් බින්දුවක් හැදෙනවා ඊළඟ ගැටනකොට අලුත් බින්දුවක් හැදෙනවා අලුත් බබුලක් හැදෙනවා. ඒ වගේමයි ස්පර්ශයක් වෙනකොට ඵලයක් හැදෙනවා. හැබැයි ඒ ඵලය කියන්නේ අර එළිය තියෙන දේ නෙමෙයි. ඒ වුණාට අපිට හිතෙන්නේ කේක් කනකොට කේක් වල රස කියලාමයි හිතෙන්නේ. ඒ කේක් වල රස නෙමෙයි අර හිතින් ස්පර්ශ කරගෙන හිතින් හදාගත්ත ස්පර්ශයේ ඵලයක්මයි ඒ දැන්නේ.
ඉතින් ඒ වුණාට අපේ එළියටමයි ඇඟිල්ල දික් කරන්නේ කේක් වල රස කියලා. ඉතින් එහෙනම් වේදනාව කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි ආශ්‍රවයෙන් හදලා දෙන දෙයක්. විඥානයේ මායාව තමයි අපිට අර රූපේ පෙන්වනවා වගේ එළියේ තියෙන අර රූපේ පෙන්වනවා වගේ ඒකේ ආරම්භනේ රසේ ඒ රූපේ වේදනාව ඕකයි කියලා අපිට පෙන්නවා. ඉතින් ඒකයි බුදුරණන් ආශ්‍රේ පෙන බුබුල කියලා ඒ වේදනාව කොච්චර වෙලාවක්ද තියෙන්නේ ඊළඟ ස්පර්ශයේ සිද්ධ වෙනකොට අරක නිරුද්ධ වෙනවා. අර දිය බුබුල කැඩෙනවා වගේ ආය වෙන දිය බුබුල වෙන වේදනාවක් දැන්. එහෙනම් මේ වේදනාව කියන්නේ තියෙන දෙයක් නෙමෙයි ස්පර්ශය නිසා හැදෙන ඵලයක් විඥාණයෙන් තේරුම් ගන්නවා. එළියේ ආරම්මනේ රසය තමයි මම විඳින්නේ කියලා තේරුම් ගන්නවා. එතනම තමයි මුලාව. සංඥාව කියන එකත් එවතුමා කිව්වාගේ අපි තේරුම් ගන්නවා එළියේ තියෙන දේ තමයි මං අඳුරගත්තේ. එළියේ රූප තියෙනවා, එළියේ ශබ්ද තියෙනවා, එළියේ ගන්ධ තියෙනවා, රූප රූප ශබ්ද මේ රූප සංඥාව ගන්නවා අපි. ඒවා තියෙනවා දිගයි, කොටයි, ලස්සනයි, කැතයි කියලා ගන්නවා. හැබැයි එහෙම දෙයක් නැහැ. මේ සංඥාව කියන්නේ අර හදලා දෙන දෙය ආශ්‍රවයෙන්මයි දැනගන්නේ. නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න දෙයක් එළියේ තියෙන දෙයක් නෙවෙයි. සංඥාව කියලා කියන්නේ වේද යං වේදේති තං සංඥාති. යමක් විඳිනවා නම් ඒකමයි අඳුරගන්නේ. ඉතින් විඳිනවා කියන්නේ රත් වීම කියලා ගත්තොත් සංඥාව කියන්නේ රත් වෙච්ච අංශකේ. එහෙමනම් මේ සංඥාව කියන්නේ තියෙන දෙයක් නෙවෙයි විඳින ස්වභාවයේ අඩුවැඩියක්ම තමයි අපි අඳුරගන්නේ. සංස්කාර කියලා කියන්නේ අඳුරගත්ත දෙයට තමයි කල්පනා කරන්නේ. දැන් සංඥාවක් අරගෙන දැන් 18ට රත් වුණා. ඔකට මොකද්ද කිව්වේ කියලානේ අපි හෙව්වේ. ඉතින් ඒ සංස්කාර කරනවා කියන්නේ ඒකයි. සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ විතර්ක කරනවා. විතර්ක කරනවා කියන්නේ හොයනවා. ඉතින් මොකද්ද හොයන්නේ? දැන් 18ට රත් වෙලා තියෙනවා. ඔකට මොකද්ද කිව්වේ කියලා හොයනවා. ඉතින් හොයන්නේ අර වේදනා සංඥා දෙක අරගෙන. රත් වීමයි රත් වෙච්ච chance අරගෙන. ඒක තමයි චිත්ත සංස්කාර කියන්නේ. ඉතින් එයා හොයලා මොකද්ද දැනගන්නේ? ඔයිට කලින් ඔය ගානට රත් වෙලා තියෙනකොට මොකද්ද කිව්වේ කියලා හොයලා දෙනවා මිසක් එළිය තියෙන මොකද්ද කියලා නෙමෙයි අපිට කියන්නේ. ඒකයි ආයත සංස්කාර කියන්නේ. කත්‍රෝ කියලා කෙනෙක් ඉන්නවා, සංස්කාර කියලා කෙනෙක් ඉන්නවා. කත්‍රෝ කියන්නේ පොත් ලියන කෙනා, සංස්කාර කියන්නේ අනුන්ගේ ලිපි ටිකක් කරන් පෙන්නන කෙනා. මෙයා කත්‍රෝ කෙනෙක් නෙමෙයි සංස්කාරක කෙනෙක්. මෙයා කරන්නේ පරණ දෙයක් මරගෙන පෙන්නනවා එළිය තියෙන්නේ ඕකයි කියලා. සංස්කාරක කෙනෙක්. කත්‍රෝ නම් එයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ එළිය තියෙන්නේ මේකයි කියලා. එහෙම කවදාවත් එයාට කියන්න බෑ. කියන්න බැරි වෙන හේතුවන්නේ එළිය දෙයක් අපිට කවදාවත් දකින්න අහන්න බෑ. එළියේ අර ඝට්ටනයක් විතරයි තියෙන්නේ. ධාතුවේ ධාතුව ගැටෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඉන් එහා දෙයක් ඇතුළට ගන්න බෑ. ඒකයි සංස්කාර මේ මායාව කරන්නේ. ඉතින් සංස්කාර වලට බුදුරණන්සේ දීපු උදාහරණය තමයි කෙහෙල් ගස් පතුරු ගහලා අරටුව වෙනවා. ඉතින් කෙහෙල් ගස් ඇතුලේ අරටු නෑ. කෙහෙල් ගහ පතුරු ගහන්න බුරුල්මයි වෙන්නේ. තවත් සියුම් වෙනවා. එහෙනම් අරටු හොයා ගන්න බෑ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේ සංස්කාර වලට කවදාවත් අර්ථවත් වැඩක් කරන්න බෑ. බොරු වැඩක්මයි කරන්නේ. හරවත් වැඩක් කරන්න බෑ. හරයක් නෑ. බොරුවක්මයි කරන්නේ. ඒ නයිසයි සංස්කාර කියලා කෙහෙල් ගස් පතුරු ගන්නවා කියලා. විඥාණයට හතරමං හන්දියක මැජික් පෙන්නන මිත්‍යාකාරයක් කියලා කියනවා. ඉතින් මොනවද හතරමං හන්දිය? රූපෙන් මුලා කරා. රූප නැති තැන රූප තියෙනවා. මේ ඇහැර රූපය කියලා විඥාණය රූපෙන් මුලා කරා. වේදනාවෙන් මුලා කරා. වේදනාවක් නැති තැන ස්පර්ශේ ඵලයක් විතරක් තියෙන තැන එළිය තියෙන අරමුණේ රසේ විඳින්නේ මම කියලා මුලා කරා. සංඥාවෙන් මුලා කරා. එහෙම දෙයක් නැති තැන සංඥාව කියන්නේ මිරිංගුව. වතුර නැති තැන වතුර තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ එතන වතුර බිඳුවක්වත් නැහැ. ඒ වගේ මුලාවක් අපිට කරා. එතන ලස්සනකුත් නැහැ. ඒ ලස්සනක් නැති තැන ලස්සනක් තියෙනවා කියලා. මේ උනේ මොකද්ද? අර වේදනාව කොච්චරද කියලා අඳුරගත්තේ. ඒ කියන්නේ රත් වුණා නම් රත් වෙච්ච අංශකේ තමයි අපිට තේරෙන්නේ ලස්සන හැටියට. ඉතින් අංශකේ වැඩි වෙනකොට අපි ලස්සන ගොඩක් කියලා කියනවා. අංශකේ අඩු වෙනකොට ලස්සන ටිකක් කියනවා. එහෙනම් මේ සංඥාව කියන්නේ මිරිංගුවක්, මායාවක්. තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ පැත්තනොත් මුලා කරා. පාරවල් තුනයි. සංස්කාරවලුත් මුලා කරනවා. අපි හිතනවා අපි එළිය තියෙන දේ කල්පනා කරලායි දැනගත්තේ කියලා. ඉතින් අපි කල්පනා කරලා දැනගත්ත එකක් නෙවෙයි. සංස්කාර කරේ මොකද? ඒ අර ආශ්‍රවයක්මයි හදලා පෙන්වන්නේ. එහෙනම් එළිය තියෙන දේක් දැනගන්න සංස්කාරවලට බෑ. ඉතින් ওই පාරවල් හතරෙන් මුලා කරගෙන මුලා වෙලා ওই පාරවල් හතර එකතු වෙන තැන හතර මං අඳී ඉඳන් විඥාණය මොකද කරන්නේ? මැජික් එකක් අපිට පෙන්වනවා. පස්සෙනියට අර එළිය තියෙන්නේ මේකයි කියලා රාශියෝ ටික පෙන්නනවා. ඉතින් අපි රැවටෙනවා. ආ ලස්සන දෙයක්, හොඳයි, හරි වටිනවා, සුභයි, නිත්‍යයි. කොහොම නිමිති ටික ගන්නවා? ඉතින් නිමිති ගන්න මොනවටද මේ? අපේ හිතින්ම හදාගත්ත දෙයකට. ඉතින් ඕකයි විඥානයේ මැජික් එක. ඉතින් ඔයකට තමයි අපි අහුවෙලා තියෙන්නේ. ඔය මුලා පහකට අහුවෙලා අපි හැම දෙයක්ම අපි ඇහෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, මොනවා හරි මේ ජීවිතේ අද වෙනකන් කරලා තියෙනවා නම් ඔය මුලාවට අහුවෙලාමයි. යම් දවසක විදර්ශනා කරලා යම් දෙයක් අලුතෙන් අවබෝධ කරගන්න තැනකට එනකම්ම අපි මෙතෙක් කල ජීවිතේ මොනවද කරලා තියෙන්නේ මුලාව තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕන අපි. ඔබතුමාට පැහැදිලි නැති නේද? හොඳයි.
ඔව් පැහැදිලි හම්බුනේ බොහොම පැහැදිලි.
කියන්නේ
උපාදානය
වෙන එක
තියෙනවා.
ඉතින් ඔව් ඒකනේ මේ දෘෂ්ටිය මේ අල්ලගන්නේ මම කියලා කෙනෙක් ඉඳලානේ. ඉතින් මේක දෘෂ්ටිය නැති කරගන්න ඕන ඉස්සෙල්ලා. දැන් මේ මමත්‍ය අස්මිමානය කියන එක තමයි මේකේ තියෙන ප්‍රබලම වැරද්ද. මම කියලා කෙනෙක් ඉන්න තැනනේ හිතින්නේ මේක හදාගෙන තියෙන්නේ. ඒ මටනේ මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මාට මම නැත්තම් මොකද වෙන්නේ කියලා? මම නැත්තම් ඔබ ඉන්නවද? දැන් අපි මේ කට්ටියක් වාඩිලා ඉන්නව නේද? ඉතින් හොඳයි දැන් අපිට පේනවා මෙතුමා ඉන්නවා මෙතුමා ඉන්නවා මෙතුමී ඉන්නවා පට්ටිය ඔක්කොම පේනවා නේද? හරි මම කියලා කෙනෙක් නැත්තම් මොකද කතාව? මට පණවන්න පුළුවන්ද මෙතුමා ඉන්නවා කියලා? එහෙනම් ඔබ ඉන්නවා කියන පැනවීම තියෙන්නේ මම මෙතන ඉන්න නිසා නේද? එහෙනම් මම ඉන්න නිසා නේද මෙතන කියලා දෙයක් පැනවීම තියෙන්නේ? එතකොට මෙතන තියෙන නිසා නේද ඔතනක් කියලා දෙයක් තියෙන්නේ? එහෙනම් මෙතනක් තියෙන නිසා ඔතනක් තියෙන නිසා දුර කියන පැනවීමක් තියෙන්නේ. එහෙනම් මේ හැම මානයක්ම, ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත, ළඟ දුර, හීන ප්‍රණීත, සියුම් මොහලාරික, තමා බාහිර මොනවා හරි මින්මක් තියෙනවා නම් හිත විසිරෙන්න පුළුවන්. ඔය හැම මින්මම පැනවෙන්නේ ඇයි? අර මාන නිසාමයි, මැනිල්ල නිසාමයි. මම කියලා අස්මිකි අස්මිමානයකට කියන්නේ. මේ අස්මිමානය නිසාමයි. ඉතින් ඔය මානය දුරු වෙනකන් ඔය මැනිල්ල තියෙනවා. ඉතින් ඔය ඔබතුමා කිව්ව අල්ලා ගැනීමල උපාදානය වෙලා තියෙනවා. ඉතින් ඔකට උපාදානය නොවෙන්නේ කවුද? රහතන් වහන්සේ. ඒ මාන දුරු කරන තැන අන්තිම සංයෝජන තුන දුරු කරනකොට තමයි ඔය මාන ඔක්කොම දුරු වෙලා යන්නේ. හැබැයි එහෙම වුණාට ඔක ඇත්තක් කියලා, ඔය කතාව ඇත්තක් කියලා අපිට දැනගන්න පුළුවන්. අපිට වැටහෙන්නේ නැහැ. නමුත් ඔක ඇත්තක් කියලා අපිට දැනගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමුකෝ. ඔන්න දැන් අපි හිතමුකෝ කවුරු හරි ඔබතුමිය මල් ටිකක් හදනවා. ලස්සන මල් ටිකක් හදනවා. රෙදි වලින් පුළුවන් නේද ලස්සන මල් හදන්න? ඔය රෙදි කෑලි අරගෙන ඉටි දාලා ඉතින් නෙළුම් මල් විදියටම හදනවා. වතුර බින්දු තියෙන විදියට පෙන්නනවා. ඔබතුමියගේ දක්ෂතාවය. ලස්සනට හදලා තියෙනවා. හදලා වීදුරු භාජනයක දාලා තියෙනවා. දැන් එළියේ ඉන්න අය ඇවිල්ලා හිතන්නේ මොකද? ආ ලස්සන මල් කියලා හිතනවා නේද? හැබැයි ලස්සන මල් කියලා ඒගොල්ලෝ හිතුවට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ඇත්ත මල්ද බොරු මල්ද කියලා. ඒගොල්ලෝ හිතන්නේ ඇත්ත මල් කියලාමයි නේද? නමුත් ඔකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවා. කවුද? ඔබතුමිය දන්නවා නේද? ඔබතුමිය දන්නවා මේවා නෙළුම් මල් නෙමෙයි. මේ මං හදපු මල්. ඇත්ත දන්නවා ඇති හැටි. හැබැයි මං හදපු මල් වුණාට ඔබතුමියේ මල් වලට තියෙන තණ්හාව නැද්ද? ඔව්. තණ්හාව එහෙමම තියෙනවා නේද? සමහරට නියම නෙළුම් වලට වැඩිය තණ්හයි ඔකට. ඉතින් එහෙමනම් ඇත්ත දැනගත්තා තණ්හාව වැඩි වෙලා නැහැ නේද? ඇත්ත ඇති. ඉතින් එහෙනම් මේ සක්කාය දිට්ඨිය නැති කරාට තණ්හාව නැති වෙන්නේ නැහැ. ඉතින් සක්කාය දිට්ඨි ඉස්සෙල්ලා නැති කරන්න ඕනේ. හැබැයි සක්කාය දිට්ඨිය නැති වෙච්ච තැන ටික ටික මොකද වෙන්නේ? තණ්හාව ටික ටික අඩු වෙගෙන යනවා. ඉතින් අඩු වෙලා ගිහිල්ලා සක්කාය දිට්ඨිය නැති වෙච්ච තැන එතකොට අපි ආට සෝතාපන්නයි කියන එක ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තණ්හාව අඩු කරලා කාමරාග පැටික තුනී කරගෙන සකෘදාගාමි කියනවා. ඊට පස්සේ කාමරාග පැටික නැති කරලා එයා කියනවා අනාගාමි කියලා. ඒ අනාගාමි කෙනාට තමන්න රස්මිමානේ නැත්තටම නැති වෙලා රහත් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අස්මිමානය කියන එක දිගටම පවතිනවා. හැබැයි මුලින්ම අපි කරන්න ඕනේ අස්මිමානය නැති කරන්න යන එක නෙමෙයි, සක්කාය දිට්ඨිය නැති කරන්න. මේක ඇත්ත ඇති හැටි නෙමෙයි, මේක මෙහෙම දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියලා දැනගන්න එක. එහෙනම් මේ ලෝකේ මුලාවක් තියෙන්නේ. එහෙනම් මේකේ ඇත්ත මෙහෙම ඇත්තක් තියෙන්නේ. ලෝක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඔක තේරුම් ගත්ත තැන, ඒ කියන්නේ ඥානාති පස්සති වෙන්න ඕනේ. ඔක අහගලා දැනගෙන හොඳට හිතින් බල බල ඉන්නකොට වැඩි කල් යන්නේ. බුදුරණන්ස කියන්නේ දවස් 7යි කියන්නේ යන්නේ. ඕනම කෙනෙකුට දවස් 7කින්, එහෙම නැත්නම් අදක්ෂයෙකුටම නම් අවුරුදු 7ක් දෙනවා. එහෙනම් දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත ඕක වටහා ගන්න පුළුවන්. අර හොඳට බල බල ඉන්නකොට අර දන්න දේ බල බල ඉන්නකොට මොකද වෙන්නේ? යාට වැටෙනවා මෙතන තියෙන්නේ මුලාවක් කියලා. අර තණ්හාව වඩු වෙන්නේ නැහැ. නමුත් ඇත්ත ඇති හැටියෙන් දකින්න ගන්නවා. යථාභූත ඥානය කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය සත්‍යක් කියලා සත්‍ය ඥානය ඇති වෙනවා. මේකයි ඇත්ත. කවුරුත් කිව්වට නෙමෙයි, බුදුරණාහසේ කිව්වට නෙමෙයි, ලෝකේ තියෙන ඇත්තක් මේක කියලා යට වැටෙනවා චතුරාර්ය සත්‍ය. අන්න එදාට සක්කාය දිට්ඨිය කියන එක නැති වෙලා.
ඉතින් මේ නැති වෙන වැඩ පිළිවෙල තමයි අර අපි කලින් කතා කරේ නේද? හරි පැහැදිලි නේද ඒක උතුමාට? එතන තමයි අපිට ඔය උපාදානේ වෙන්නේ.
අහන්න
කර කමෙන් අහන්න.
අර වාසේ කියුවා උදල්පන්නේ කාමරයක් ඇතුළේලා වුණා 10ක් කියලා තමයි එළමල් කිසිම ඉගෙන ආශෝ හැර මේ මෙලුම් ලෝකයේ වශයෙන් යාට කිසිම සංකාරයක් එන්නේ නැහැ. පෙර ඇසුරක් මේ භවයේ නැති තමයි තියෙන උපකල්පනේදී.
ඔව්.
ඒකට එයාට අසුචි මල්සුඳයි කියන එක තේර පෙර ඇසුරක් නැහැ කඳුර ගන්න. නමුත් එයා අඳුර ගන්නවා මම මට හිතෙනවා එයා ඒ විදිහටම අඳුර ගන්න.
අන්න
ඒ අඳුරා ගැනීම කොහොමද යාට ලින්ක් වෙන්නේ කියන එක පොඩ්ඩක්.
ඒක ආශ්‍රම තමයි. ආසව මෙහෙ ගැටෙනකොට එහෙම අරගෙන ගන්නවා.
නෑ. මෙතන එයාට මේ ඇසුර මේ භවයේදී ඇසුරක් නැහැ කියන උපකල්පනයනේ අපි හිතේ අවුරුදු 18ක් 30ක් අතර කිසිම මේ ඒ පෙර මේ මෙතනදී පෙර ඇසුරක් නැහැ කියන මට්ටමනේ.
ඔව්.
එතකොට එයා ඒ දෙකේ වෙනස අඳුර ගැනීම ඒ සුභ වේදනාව අසුභ වේදනාව මොන විදිහටද එයාට ඒක පාදක වෙන්නේ දැන ගැනීම කිසිම.
එයාට ගන්ධ සූන දෙක තියෙනවා. මනුස්ස නැහැනේ. ඉතින් මනුස්ස නැහෙන් හදලා දෙන ගැ. ඒ කියන්නේ ඔය දැන් මේ නැහය මනුස්ස නැහෙන් ගන්ධම තමයි හදලා දෙන්නේ. දැන් රහතන් වහන්සේටත් දැනෙන්නේ ගන්ධ තමයි. රහතන් වහන්සේට ආයේ සුවඳ දැනෙන්නේ අසුචි වල. හැබැයි රහතන් වහන්සේගේ ඇත්ත ඇති හැටි දන්න නිසා එයා දන්නවා මේක වෙන්නේ මෙහෙමයි කියලා. ඒක පිරිසිදු ඥානය තියෙනවා. අපිට එහෙම එකක් නැහැනේ අපි රැවටෙනවනේ එතන එච්චරයි නැත්තම් රහතන් වහන්සේටත් ඒක රූපේ අත්පහතබ්බයි කියන්නේ ඒකයි මේ රූපේ ප්‍රහාණය කරන්න බෑ කෙලස් නම් ප්‍රහාණය කරන්න පුළුවන් රූප ප්‍රහාණය කරන්න බෑ රූප කෙල කියන්නේ සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඩයනටි ඔක්කොටම එකයි භූමියට එකයි මනුස්ස ඇස් සම්මුණා නම් හැම මිනිස්සෙකටම එහෙමයි දිව්‍ය ඇස් සම්මුණා නම් හැම දෙවියෙකුටම එහෙමයි
භූමියේ
තියෙන ආශ්‍රවවලින් භූමියකම කිහිපයක් නෑ භූමිය කියලා කියන්නේ අත්‍යවම වෙන මොකක්වත් නෙමෙයි සලායතනමයි ඉතින් සලායතන හදන්නේ විදියට හදාගෙන මනුස්ස කියන මට්ටමේ සලායතන ටික හැදෙනකොට එහෙමමයි දැනෙන්නේ ඒ රේන්ජ් එක ඒ රේන්ජ් එක ඇතුළත තමයි අපිට දැනෙන්නේ දැන් සද්දයක් උනත් නේද ඔව්
ගන්ධයි කියලා කියන්නේ සුවඳයි කියලා කියන්නේ ගන්ධයෙන්
නෑ ගන්ධයි සුවඳයි කියලා කියන්නේ සංඥාවනේ. ඉතින් ඒ සංඥාවට අපිට තේරෙන හැටි. ඒක තේරෙන හැටි.
සංඥාවේ වර්ගීකරණය.
වර්ගීකරණයක් ඒක. ඔව්. අර වේදනාව කියලා කියන්නේ අර දෙකේ ගැටුවේ ඵලයේ ඒ ඵලයේ කොච්චරද කියලා අඳුරගන්න එක තමයි දබසුඳ කියලා කියන්නේ. ඉතින් අපි අඳුරගන්න එක නෙමෙයි බල්ල අඳුරගන්නේ. දැන් ලස්සන කෙනෙක් ඉන්නවා. ඈ අපි හිතමු ලස්සන කාන්තාවක් ඉන්නවා කියලා. ඉතින් අපි හැමෝම බල්ලගෙන ආ රූප සුන්දරියක් හරි ලස්සනයි හරි ලස්සනයි කියනවා. බල්ලෙක් දැක්කම මොකද කරන්නේ? දුරනවා. එහෙනම් බල්ලට ලස්සන පේනනම් බල්ල මොකද කරන්න ඕනේ? කියලා අලාගෙන බලාගෙන ඉන්න ඕනේ දිහා නේද? දුරන්න. දැන් බල්ල හරි අවංකයිනේ. බල්ලට කිසි මාන්නයක් නැහැ නේ නේද? ඉතින් බල්ල එහෙම කරනවද? නැහැ නේද? බල්ල ගත්ත බෙදැක්ක ගාම පුරන්න ගන්නවා. එහෙනම් අපිට තියෙන සංඥාව බල්ලට නැහැ. නේද? ඊළඟට පාඩ දෙවි කෙනෙක් ඒ ලස්සන කෙනා දැක්කම මොකද හිතෙන්නේ? ගඳ ගහනවා කුණු වෙච්ච හැඟක් වගේ පේන්නේ වැසිකිලි වලක් වගේ පේන්නේ ඇයි සුද්ධ ජීවීන් නෙවෙයි පේනවා ඇතියට නේද ඉතින් සුද්ධ ජීවීන් ගැන පණුවන අලියන වගේ පේනවා ඇති අපි ඔය අන්නච් එකෙන් බැලුවොත් ඒක පේනවනේ එහෙනම් එයාට පියවිය හැට ඒක පේනවා ඇති ඉතින් එහෙනම් එයාට ඒක ලස්සනක් නැහැ ගඳමයි ගහන්නේ මේකනේ බුදුරණාංශය ආන්නේ මිනිස්සු ගඳයි නේද දෙවියන්ට ගව්වත් දුරින් නේද ඉන්නේ ඇයි මේ සක්‍ර දෙවියන් දැවිලා මට සත්කාර කරන්න කියලා අහන්නේ නේද ඉතින් එතකොට ඒ වගේ අපිට තේරුම් ගන්න හැකි ඒ කියන්නේ මේ භූමියේ හැටියට තියෙන සංඥාවක්මයි මේක. ඒ කියන්නේ භූමියේ හැටියට අපි ආයතන වලින් අපි හදලා දෙන හැටි බාර ගන්න වෙනවා. භූමිය
ගන්නවා සංඥාව වර්ගීකරණය වෙන්නේ අර විදිහටම.
ඒ විදිහටම වෙන්නේ. ඔව්. ඉතින් මනුස්සය වුණාම එහෙමයි. ඉතින් ඔය සංඥා වෙනස් කරන්න පුළුවන් හිතේ. ඉතින් ඔය සංඥා වෙනස් කරගන්න. ඕනම සංඥාවක් හිතින් වෙනස් කරගන්න. ඔබතුමාලට ප්‍රශ්න තියෙනවා අහන්න.
හාමුදුරනේ එතන පොඩි ප්‍රශ්න තියෙනවා අම්මගේ ඉන්නේ. අර මේ මහත්මයා අපි කොහොම තමයි කියන්නේ පෙර ආත්මවල එක එක්ස්පීරියන්ස් කරපු හින්දා හිතේ ඒක ඒ විදිහටම තියෙනවා මේව ගඳයි මේව සුවඳයි කියලා ඒව තමයි අලුවට ගිනි වගේ ඉඳලා ආපහු ඇදලා එන්නේ නේද හඳුනේ පොඩි ළමයාගේ උදාහරණෙදි
ඔව් ඒ කියන්නේ ඒකට ගැළපෙන සංඥාවක් මෙහෙන් එන්න ඕනේ ඒ කියන්නේ ඒ ආශ්‍රවයේ ගණ්ඩ ඒ කියන්නේ අපි හිතමුකෝ ඒක යම් ආකාරයකට ඒක යම් අපි නේ උදාහරණයක් ගමුකෝ ඒක යම් කිසි දේ තරංගයක් කියලා හිතමුකෝ උදාහරණයකට මෙහෙම නෙමෙයි මේක සම්පූර්ණයෙන් වෙනස් නමුත් උදාහරණයක් ගත්තොත් ඒක යම් කිසි තරංගයක් නම් ඒ තරංගේ අල්ලන්න අපි ඒ ගානට ටියුන් කරන්න බෑ මෙහෙ නේද
අන්න ඒ වගේ. ඉතින් අපිට හැමතිස්සෙම දැන් අපිට එහෙනම් ඇයි දෙවියන්ට දැනෙච්ච දේ අපි අපිට දැන් දැනෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් අහුවත් කවුරු හරි. ඉතින් අපි දෙවිය ලෝකේ ඕන තරම් ඉඳලා ඉති මේ සංසාරේ. ඉතින් කොහොම අපි දෙවියන්ට දැනෙච්ච දේවල් අපිට දැන් දැනෙන්නේ නැත්තේ? ඉතින් මොකද දෙවියන්ට දැනෙන්නේ දැනෙච්ච දේ හදන්න ඕන කරන සංඛ්‍යාතේ අපි දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න පුළුවන් හිත ධාන වඩලා අර ඒ ටික අටවණන්. ඒ ධාන වඩපු වෙලාවට අපිට පුළුවන් අර සංඥාව පහල කරගෙන ඒ සංඥාවට ගැලපෙන සංඛ්‍යාතෙන් අර ප්‍රපංච කරත් මොකද වෙන්නේ? අර ඒ ඒට ගැලපෙන ආශ්‍රෝක ලාගෙන එනවා. එතකොට අපි දැනගන්නේ දිවි ලෝකේ තියෙන තත්ත්වමයි. දැන් අපිට දිවි ලෝකේ තත්ත්ව දැනගන්න බැරි මොකද? දැන් මිනිස්සකේ මිනිස්ස පරාසය තමයි අපි ඉන්නේ. අපිට තියෙන නිරේ තිරිසන් ලෝකේ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒකයි ඒකේ ස්වභාවය. ඔබට මට ඒක පැහැදිලිද?
එහෙමයි හඳුනන්නේ. එහෙමයි.
ඒක කවදාවත් අත්විඳින්න බෑ. ඒකට අපිට ඒක අත් නොවිඳින මට්ටමක්මයි කර්මාන් රූප අපිට හම්බෙන්නේ. ඒ එහෙම තමයි. ඒක මේකේ මුලාව ඒකෙන් ඇත්තටම පුදුම. ඒ කියන්නේ දැන් අපි ඔය හිතාගෙන ඉන්නවනේ මේ ඉර පොළොව වටේ කැරකෙනවා ඉර කියලා දෙයක් තියෙනවා ග්‍රහලෝක තියෙනවා කියලා. තන්නේ කර මුලාව. මේ එකක්වත් තියෙන දේවල් නේ ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අපි හදාගත්ත දේවල් ඉතින් ඉර කියලා දෙයක් තියෙනවා නම් එහෙමනම් එහෙනම් අපි බවුලට බකමුණට බස්සට ඔක්කොම ඉර වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ අඳුරේනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා ඒ අන්ධකාර මීතිසා කියලා අභ්‍යවකාශය ගැන. ඉතින් හොඳ වෙලාවට දැන් අපිත් මේ කාලෙත් ඒවා දකින්නවා නේද? ඔය අභ්‍යවකාශය ගියා එහෙම පෙන්නනවානේ පෙන්තූර. ඇත්තටම ඉතින් අභ්‍යවකාශය අඳුරේනේ. අඳුරු සීතල තරක්නේ. යන්න බැරි තරම් සීතල අඳුරු අගාධය. ඉතින් බුදුරණාංශයේ දේශනාවක හරියට පැහැදිලිව තියෙනවා. අන්ධකාර උදක මේතිසා කියලා. ඉතින් ඒ අභ්‍යවකාශ ස්වරූපේ. එහෙනම් ඉර පේන්නේ නැද්ද? ඒවට ඉර පේනවා නේද? එහෙනම් ඇත්තටම මේ දේවල් මේ පෙනුනට මෙහෙම. ඒවා ඇත්තටම එහෙම තියෙන දේවල් නෙමෙයි. අපි මායාවක මුලාවකමයි ඉන්නේ. මේ ඉර වටේ පොළොව කැරකෙන එකක්වත් පොළොව වටේ හඳ කැරකෙන එකක් මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මේ වැරදි සංඥාවක්මයි. ඒකයි බුදුරණාංශය කියන්නේ ලෝකෙට මොනවද ඇත්ත? ඒවා කොහොම බුදුරයන් වහන්සේලාට සහතන් වහන්සේලාට පස්සේ බුදුරයන් වහන්සේලාට බොරු කියලා. ඉතින් ඒ කියන්නේ තන්නේ ක්‍රම වැරද්දක තියෙන්නේ. මොනවා හරි ඇත්තක් කියලා අපි මෙහි කියනවා නම් ඒක ඇත්තටම බොරුවක්මයි. ඉතින් ඒ වගේ මුලාවක ඉන්නේ. ඉතින් ඒකයි මේක හොඳට පිරිසිඳ දකින්න කියන්නේ. ඉතින් මේක හොඳට පිරිසිඳ දකින්නකට ඒක වැටහෙනවා.
එතනදී හාමුදුරුවෝ අපි අර තාමත් අපි මොකක් හරි ඉස්කෝලේ ඉගෙනගෙන හරි විද්‍යාවෙන් හරි දැනුමින් අපි හිතනකොට අපි හිතන්න නෑ මෙතන පඨවි ආපෝ තේජු වායු කියලා මොන හරි ඝන ද්‍රව්‍යයක් තියෙනවා ග්‍රහලෝක තියෙනවා අවකාශයක් තියෙනවා කියන පැත්තෙන් අපි හිතුවාම ඒක අපිට තාමත් හිතට හිතා ගන්න බෑ නේද හාමුදුරුවනේ. අපි අපි තාමත් විද්‍යාව පැත්තෙන් හිතනකොට තියෙන නෑ මෙහෙම අවකාශයක් තියෙනවා මෙහෙම ග්‍රහලෝක තියෙනවා එහෙනම් ඒක කොහොමද නෑ කියන්නේ කියන සිතුවිල්ල තාම එනවා අපිට.
ඔව් ඉතින් ඒ එන එක හොඳට විමසලා බලන්නකෝ. දැන් ඔවත් තියෙන දේවල් නෙමෙයිනේ. ඉතින් අපි විඥාණයෙන්නේ දැනගන්නේ. ඉතින් විඥාණයෙන් දැනගත්තේ කොහොමද? එළියෙන් අපි මොනවද ගත්තේ කියන්නකෝ. දැන් ඉර තියනවා කියලා මොනවද අපි ගත්තේ? අපි ඇහැට ආපු ආලෝක කිරණයක් අරගෙන මේ කතාව කියන්නේ නේද? ඉතින් කිරණයක් අරගෙන කිරණකින් කොහොමද අපි තීරණය ගන්නෙ? එහෙන් කිරණයක් හදනකොට මෙහි ස්පර්ශයක් වෙනවත් එක්ක එතන එළිය ගැටුමත් එක්කම ධාතු ගැටෙනකොට මෙහෙන් හදලා දෙන්නේ අර ආශ්‍රවයක්මනි හදලා දෙන්නේ. එහෙනම් අපිව තියනවා ඉන්නවා කියන්නේ අපි යමක් දැනගෙන තියනවා නම් කොහෙන් හරි ඒ දේමනි. එළිය තියෙන දේ නෙමෙයි. ඉතින් එළිය තියෙන දේ දැනගන්න අපිට බෑ. මොකද ඒක අපිට පෙනෙන්නේ නැහැ. එළිය තියෙන්නේ අන්‍යෝ ස්වභාවයක් ධාතුවක් තියෙන්නේ. දැන් බලන්න ඔය විද්‍යාව උනත් විද්‍යාවේ වැරද්දක් නෙමෙයි. ඒක අපි අර අල්ලාගත්තේ නැති එකයි තියෙන්නේ හරියට. දැන් බාණ්ඩේ පරමාණු අරවා මේවා කියලා කිව්වම හොයාගෙන ගියාම අන්තිමට මොනවද තියෙන්නේ? දැන් ඒ වගේ ඇත්තටම මොකුත් නැහැ නේ. දැන් බාණ්ඩේ රී සමාන MC වර්ගය කියලා කියනවා. ඉතින් මොකද මේ? ඒ පදාර්ථයයි ශක්තිය ඔක්කොම සමාන වෙන තැනක් නේද? ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ටත් දැන් මේක තේරෙනවා. තේරුණාට ඒගොල්ලෝ අර විඥාණයට අහුවෙලා හින්දා කවදාවත් ඔප්පු කරගන්න බෑ. මේ විඥාණය මායාවට අහුවෙච්ච තැනක ඔප්පු කරගන්න බෑ. විඥාණය පිරිසිදු දකින්න තාක්කල් ලෝක වැටෙන්නේ නැහැ. ඉතින් එළිය මොනවා තියනවා කියලා අපි හොයාගෙන හොයාගෙන ගියත් ඇතුලේ දෙයක්මයි හදලා පෙන්නන්නේ. එළිය දෙයක් දකින්න බෑ. මොකද එළිය දේවල් දකින ශක්තියක් අපිට නෑ. ඒවා ගණ්ඩ ඇතුලට ක්‍රමයක් නෑ. ඒවා ගැටුමෙන්ම ඉවර වෙනවා. පිටෙන් ස්පර්ශය දීම ඉවර වෙනවා. කනේ ශබ්දය ඇහිලා එතන ගැටුමක් විතරයි තියෙන්නේ. ඉන් එහා දෙයක් ඇතුලට ගන්න බෑ. ඇහි රූපේ වල ප්‍රතිබිම්බයක් කරන ඉන් එහා දෙයක් ගන්න බෑ. එතනින් ඉවරයි. ඉතින් ඒ වෙන තැන මෙහෙන් හදා ගන්න දෙයක්මයි අතුලෙන් හදා ගන්න දෙයක්මයි තියෙන්නේ. ඉතින් ඒවා එක එක්කිනාට වෙනස්.
ඒකනේ දැන් අපි මනුස්ස ලෝකෙට අවුරුදු 500ක් චාතුර්මහරජිකාවට එක දවසයිලු. මනුස්ස ලෝකෙට අවුරුදු 1000ක් තෞතිසාවට එක දවසයිලු. එහෙනම් මේ අපි ලොකු මුලාවක ඉන්නවා කියලා තේරෙනව නේද? ඉතින් ඇත්තටම මේ කාලය කියන එක තියෙන දෙයක් නෙමෙයි. කාලය කියන්නේ හිතින්ම හදාගත්ත මායාවක්. කාලය කියලා දෙයක් නැහැ. ඉතින් කාලය කියලා දෙයක් නැත්තම් හැම දෙයක්ම කාලයේ ගුණිතයක්. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ කාලයත් එක්කමයි. දැන් අම්මා කීවොත් අම්මා ඉපදිච්ච දවසක් මරණ දවසක් අතර කාලයත් එක්කයි අම්මා ඉන්නේ. ඒ කාලයෙන් එහා අම්මත් නෙමෙයි, ඒ කාලයෙන් පස්සේ අම්මත් නෙමෙයි. එහෙනම් අපි කතා කරන්න දෙයක් හැමදාම පුරුදු වෙලා තියෙන්නේ කාලයත් එක්කමයි. ඉතින් කාලය කියලා නැති දෙයක් නම්, කාලය කියන්නේ මායාවක් නම්, කාලය කියන්නේ අපි හිතින්ම හදාගත්ත මානයක් නම්, අතීත වර්තමාන අනාගත කියන්නේ මාන. එහෙනම් ඒවා තියෙන දේවල් නෙමෙයි. අපේ හිතේම ස්වභාවයක්. එහෙමනම් මේ හැම දෙයක්ම කාලයට අනුව හිතපු දේවල් ඔක්කොම නැති වෙන්න ඕන කාලය නැතිදැන. කාලය විතරක් නෙමෙයි, තමා බාහිර ළඟ දුර කියන මේ හැම දෙයක්ම දුරවල් කියලා දෙයක් වැටහෙනවනම්, ලස්සනයි කියලා දෙයක් වැටහෙනවනම්, මේ හැම දේවලම සංඥා. ඉතින් මේ ඔක්කොම මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ එහෙම දෙයක් නැති තැනමයි එහෙම දෙයක් පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය ස්වභාවය ටිකක් හිතලා තේරුම් ගන්න ඕනේ. ඒවා හිතලා තේරුම් ගන්න ඕන අර ජානාති පස්සති කියන ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ කියපු එක දැනගෙන ඒ විදිහටයි විමසන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ. ඔබතුමාට ඒක ඇතිද ඒකට මට කිව්වොත්?
එහෙමයි හාමුදුරනේ, එහෙමයි.
නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
කියන්න.
අවසරයි.
හොඳයි.
දැන් අතන ජන්ත්‍ර කිව්වා වගේ දැන් අපි කිව්ව උදාහරණයක් වශයෙන් ඉදහඳ පෘථුවිය අනිත් ග්‍රහලෝක ඔක්කොම තියෙනවා. ඒ අපිට ඒක සංඥා වශයෙන් අපිට ඒක දැනගන්න ලැබුණාට ඒ ඔක්කොම ධාතු අර ඒ ඔක්කොම ධාතු වශයෙන් තමයි ඒවා තියෙන්නේ. සුද්ධාෂ්ටක කියලා කියන්නේ නම් මේක බුදුහාඳුරෝ ඒක දැක්ක අපි අතන අපිට ඒක දැක්ගන්න බෑ. සුද්ධාෂ්ටක වශයෙන් ඒවත් පවතිනවා කියන එක නේද හාමුදුරුවෝ කියන්නේ?
නෑ. සුද්ධාෂ්ටක කියලා කියන්නේ වෙන දෙයක්. ඈ සුද්ධාෂ්ටක කියලා කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන ටිකනේ. ඉතින් ඒවා සංඥාවක් අපේ. සුද්ධාෂ්ටක කියන්නේ එළියේ තියෙන දේවල් නෙවෙයි, රූපේ හැදිච්ච දේවල් තමයි සුද්ධාෂ්ටක කියන්නේ. රූපේ කියලා කියන්නේ මොකද්ද? රූප කියන්නේ ඇහැ කියන්නේ රූපයක්. ඇහැට පෙනෙන රූපේ රූපයක්, කන රූපයක්, කනට ඇහෙන ශබ්ද රූප. එහෙනම් ඔන්න ඕවයි හැදිලා තියෙන සුද්ධාෂ්ටක වලින්. එහෙනම් සුද්ධාෂ්ටක කියලා කියන්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි, අර නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න හිතේ මායාවට අහුවෙච්ච, විඥාණයේ මායාවට අහුවෙච්ච තැනක තියෙන රූප ටික හදලා දෙන විදියක්මයි. එහෙම නැතුව එළියේ සුද්ධාෂ්ටක නැහැ. සුද්ධාෂ්ටක කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට. ඉතින් ඒවා එළියේ නැහැ. ඒවා තියෙන්නේ අපේ හිතේ සංඥාවක්. පඨවි කියලා කියන්නේ අර හිතට දැනෙන සංඥාවක්. එහෙම නැතුව එළියේ පඨවි නැහැ. ඒ කියන්නේ අර මං කිව්වේ මුලින් අතට අයිස් කෑල්ලක් දුන්නාම පඨවි. ටික වෙලාවක් යනකොට ආපෝ. තව ටිකක් වෙලාවකට වායෝ. තව ටිකක් වෙලාවකට තේජෝ. එහෙනම් ඒ දුන්නේ මොනවද? දුන්නේ වතුර. වතුරවල අවස්ථා විපර්යාසයේ අඳුරගත්ත හැටියක් විතරයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. එහෙම නැතුව වතුර එහෙම ස්වභාවයක් නැහැ. වතුර තියෙන්නේ බලන්න මොනවද? H2O නේ තියන්නේ. ඉතින් ඒකේ සංයතිය කිසි වෙනසක් වෙන්නේ නැහනේ. එහෙනම් අපි අඳුරගත්ත ක්‍රමයක් විතරමයි තියෙන්නේ එතන. පැහැදිලිද?
එහෙනම් තව ප්‍රශ්න
තියෙනවා.
ඒ දැන් අර ඒ සුද්ධාෂ්ටක අර ක්ෂණයකින් නැතිනවා ඇතිනවා කියලා එහෙම මම අහලා තියෙනවා.
ඔව්, රුප්පණය වෙන ස්වභාවයක් තියෙනවා. ඔව්.
ඒකත් එක අපේ සිත විඥානය තුළම දෙකක් සිද්ධ වෙනුනේ.
නෑ, ඒ රූපණ ස්වභාවය තියෙනවා. ඒක ධාතුවට අයිති දෙයක්. ඒකයි ඒ ධාතුව කියලා කියන්නේ හැම ධාතුවකම නිරන්තරයෙන් දැන් අපි ගම්මුක අපිට දැනෙන දේ කියලා විඥාන කියලා එකක් ධාතුවක්නේ. ඒ විඥාන ධාතුවත් නිරන්තරයෙන් වෙනස් වෙනවනේ. ඒ කියන්නේ හට ගන්නවා නැතිනවා. ඒ කියන්නේ ස්පර්ශයක් වෙනකොට විඥානයක් හට ගන්නවා, ඊළඟ ස්පර්ශ වෙනකොට ඒක නෑ, මේ අලුත් විඥානයක් හට ගන්නවා. ඉතින් එහෙම නිවෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා. ඉතින් ඒ රූප දකින්නවා කියන එකත් ගන්නකො රූපෙත් නිරන්තරයෙන් ස්පර්ශ වෙනස් වෙනවනේ නේද? අර එළියේ ස්පර්ශයේ දිගින් දිගටම වෙනස් වීම පවතිනකොට මෙහෙත් ස්පර්ශයේ දිගින් දිගටම මනස ස්පර්ශයත් වෙනස් වෙනවා. එතකොට එහෙනම් මේක නිරන්තර වෙනස් වෙන ස්වභාවයක්මයි තියෙන්නේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධාතුව අනිත්‍ය දකින්න. මේකේ අනිත්‍ය දැක්කහම අපිට හොඳට තේරෙනවා මේ එකක්වත් එළිය තියෙන දේවල් නෙමෙයි, මෙහෙන් හදලා දෙන දේවල්මයි
එහෙනම් මෙහෙන් හදලා දීපු දේ ක්ෂණයකට මොහොතකටවත් එළියේ නැහැ. එහෙනම් අනිත්‍යයි කියලා දේ තේරෙනවා. ඊළඟට අපිට තේරෙනවා දැන් යදනිච්ඡන් තන් දුක්ඛන් කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. හේතුව තමයි නැති දෙයකටමයි අපි ආස කරලා තියෙන්නේ. නැති දෙයකටමයි ඇලිලා තියෙන්නේ. නැති දෙයක් එක්කමයි ගැටිලා තියෙන්නේ. නැති දෙයකටමයි මුලා වෙලා තියෙන්නේ. එහෙනම් ඒක තන්නේ කර දුකක්මයි. ඔන්න ඔතන දුක දකින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව අනිත්‍ය නම් දුක නම් නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් මොනවද වෙනස් වෙන්නේ? එළියේ තියනවා කියලා තියෙන දේත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඇතුලේ තියනවා කියන දේත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. එළියෙන් හදාගා එළියෙන් ඇතුල දැකලා හදාගන්න පංච උපාදානස්කන්ධත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. එහෙනම් මේවා මම මගේ ආත්මය කියලා ගන්න බෑ. ඔන්න ඔතනින් අනාත්ම සංඥාව හදාගන්න කියලා කියනවා. මොකද මේ මම කියලා අරන් තියෙන්නේ මොකද්ද? අපි මම කියලා අරන් තින් දැන් බලමුකෝන්න අපි ක්ෂණයක් ගත්තොත් ක්ෂණයක අපේ වැටහීමක් ගන්නකො. ඉතින් ඒ ක්ෂණයේ වැටහීම තමයි විඥානය. මොකක් හරි විඥානය තියෙනවා. දැන් මම මොනවා හරි ඔබතුමාලට දෙයක් කිව්වොත් අපි මොනවා හරි දෙයක් කියමුකෝ. මම දැන් කැවුම් කියලාම කියමු. දැන් කැවුම් කියලා මතක් කරා. දැන් ඔබතුමාට මතක් වෙනවා කැවුම් මතක් වෙනවා. ඉතින් ඕකට ගියේ ක්ෂණයයි. මම මෙහෙන් සද්දයක් පිට කරනවත් එක්කම කනේ සද්ද වැදෙනවා. වැදෙනකොටම ස්පර්ශයක් වුණා කනේ. එතකොට මොකද වෙන්නේ? නාම රූප වලින් විඥාන හදාගත්තා. මේ ගැටෙනවත් එක්කම කනේ. හිතේ ස්වභාවය තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහෙනම් ටග්ගල් ආශ්‍රවයෙන් දැනගත්තා, කැවුම් වල රූප දැනගත්තා, වේදනාව දැනගත්තා, සංඥාව දැනගත්තා, සංස්කාර දැනගත්තා. එතකොට විඥානක් තියෙනවා. එහෙනම් නාම රූප වලින් විඥාන වෙච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. මේ ස්පර්ශයක් කරනකොට ආර එහෙම දෙයක් දැනගන්නවා. ඉතින් ඔය ෂනේ, ඔය දැනගත්ත ෂනේ මම කියලා තියෙන කාටද? ඔය දැනගත්ත ෂනේ මම කියලා තියෙන රූපෙට, වේදනාවට, සංඥාවට, සංස්කාරවලට, විඥානවලට. ඉතින් ඒවා තියෙන දේවල්ද නේ? අනිත්‍ය දේවල්. හදලා දෙන දෙයක් නැති දෙයක්මයි. එහෙනම් අපි මේ මම කියලා තියෙන්නේ රූපෙට මම කියලා තියෙනවා, වේදනාවට මම කියලා තියෙනවා, සංඥාවට මම කියලා තියෙනවා, සංස්කාරවලට මම කියලා තියෙනවා, විඥාණයට මම කියලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන බලන්න. මෙතන තමයි වරද්දාගත්ත තැන. එහෙනම් එළියේ තියෙන රූපවලට හරි, ඇතුළේ තියෙන රූපවලට හරි, මේ ඇහැට හරි, ඇහැට පෙනෙන රූපෙට හරි, කනට හරි, කනට ඇහෙන ශබ්දයට හරි, නාහයට හරි, නාහයට දැනෙන ගඳ සුවඳට හරි, දිවට හරි, දිවට දැනෙන රසයට හරි, කායට හරි, කායට දැනෙන පොට්ටබ්බට හරි, මනට හරි, මනට දැනෙන ධම්මට හරි තමයි එහෙනම් මම කියලා තියෙන්නේ. එහෙනම් මම කියන්න බැරි තැනකයි මම කියලා අරන් තියෙන්නේ. මොකද මම කියලා කෙනෙක් එතන පවතින විදිහක් නැහැ. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන. ඒ හේතු නිසා හටගෙන ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන. ඉතින් කොහොමද මම කියලා ගන්නෙ? මේ මම කියන්නේ එහෙනම් රූපේ නෙමෙයි. දැන් බලන්න ගියාත්ම අපි හිටියා කියලා අපි දන්නවා. ඉතින් ගියාත්ම අපි හිටියා. අපි කාටද මම කිව්වේ? ඒ රූපෙට මම කිව්වා. හැබැයි ඒ රූපෙ පිච්චුවා මරුණාට පස්සේ. දැන් මොකද උනේ? ඉතින් රූපෙට මම නම් රූපෙ පිච්චුවන් පස්සේ මම මැරෙන්න එපා. නමුත් මම මැරුන්නේ නැහැ. මේ ආත්මය අපි මේ රූපෙට මම කියනවා. ඊළඟ ආත්මය ඊළඟ රූපෙට මම කියනවා. එහෙනම් මේ පුළුවන් වැඩක් ඇති කරන්නේ නැහැ. රූපෙ මම නෙවෙයි. ගිය ආත්ම වේදනාවල වලට මම කිව්වා. ඒ වේදනාවල් දැන් දැනෙන්නේ නැහැ. මොකද? ඒ වේදනාවල් ඒ ස්පර්ශය නිසායි තිබුණේ. හැබැයි ඒ ස්පර්ශවල් දැන් හැදෙන්නේ නැහැ. දැන් තියෙන වෙනම ස්පර්ශවල්. දැන් වේදනාවක් හැදෙනවා නම් වෙනම ස්පර්ශයක් නිසායි වේදනාව හැදෙන්නේ. එහෙනම් ඒ වේදනාව කියන්නේත් මම නෙවෙයි. සංඥාවල් ගිය ආත්ම තිබිච්ච සංඥාවල් නෙවෙයි මේ ආත්මේ තියෙන්නේ. එහෙනම් සංඥාවක් නෙවෙයි මම කියන්නේ. සංස්කාර ගිය ආත්ම සංස්කාර නෙවෙයි මේ ආත්මේ. විඥාන ගිය ආත්ම දැනගත්ත දේවල් නෙවෙයි මේ ආත්මේ. මේ ආත්මේ වෙනම දේවල්. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන නෙවෙයි මම කියන්නේ, වෙන දෙයක් මම කියන්නේ. මම කියන්නේ දෘෂ්ටියක්, හදාගත්ත දෙයක්. එහෙනම් බලන්න ඔය විදිහමයි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ ඒ ක්ෂණේ ඒ ඒ ස්පර්ශ නිසා ඒ ඒ ප්‍රත්‍යයෙන් ඒ දේවල් විඳිනවා. එහෙනම් ඒ තැන ආහාර ගැටුමක් වෙනකොට මේ රූපයක් හදාගන්නවා. ඊළඟ ක්ෂණේ ආය ගැටුමක් වෙනකොට තව රූපයක් හදාගන්නවා. ඊළඟ ක්ෂණේ ආය ගැටුමක්. ඉතින් ඒ තැන ඒ ප්‍රත්‍යයෙන් හදාගත්ත දේවල් ඒ තැන ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනු නිරුද්ධ වෙනවා. එහෙනම් මම කියන්න පුළුවන්ද? අර ආත්මෙන් ආත්මට යන එක මම කියන්න බැරි නම් ඒ වගේම තමයි ෂණේ ෂණයට යන එකත් මම කියන්න බෑ. හැබැයි ඔන්න ඔතන මම කියාගත්ත ඉඳන වෙන්නේ මොකද? අර අපේ ලොකු මුලාවකට එනවා. එහෙනම් දේවල් තියෙනවා මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්තම් ඔතන මම කියලා කෙනෙක් නෑ කියලා බලන්ඩ එහෙම බලපුවම තේරෙයි. එහෙනම් මම නැති වෙනකොට අර ඔක්කොම ටික නිරුද්ධ වෙනවා. එහෙනම් මම ඉන්නකන් තමයි මේ ඔක්කොම ඉර තියෙන්නේ, හඳ තියෙන්නේ, ගාලෝක තියෙන්නේ, තරු තියෙන්නේ, මොනවා හරි දෙයක් තියෙනවා නම් තියෙන්නේ මට වැටහිච්ච ස්වභාවයක්මයි. එහෙනම් මම නැති තැන එකක්වත් නැහැ. මේකම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙනම් නිරන්තරයෙන් ඇතෙමෙන් නැති වෙන ඒ ස්වභාවය, ඒ වගේ අන්‍යෝ ස්වභාවයක් තියෙන තැනක අපි මේ මුලාවක ඉන්නේ. අර ආත්මෙන් ආත්මයට අපි මුලාවන එක තේරුණා වගේ ඒක ෂණයෙන් ෂණයට දාලා බලන්න. එනනම් මේ වැරදි වැටහීමකමයි අපි ඉන්නේ කියලා තේරෙවි. එතකොට ওই ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. එහෙනම් මේ ලෝකේ අසුරු කරන්න අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. අපි තන්නේ කර මුලාවක ඉන්නේ මොනවා හිතින් දැනගත්තත් ඒ දැනගන්න දේ තියෙනව නෙවෙයි. ඉතින් එහෙනම් එතකොට අන්තිමට ඔය මේ දැනගන්න ධර්මය පවා ඒව පවා දැනගෙන තියෙන මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන තැනමයි. ඉතින් මේ හැම දෙයක්ම නැති වෙන්න ඕන අනිශ්චිතෝච විහෙරති අසුරු නොකර ඉන්න තැනක නැචකින්ච ලෝකී උපාදීති කියලා වැටහෙවි. ඉතින් ඒ විදිහට බලන්න බෙහෙතල. එතකොට ඔය අපි ගත්ත සංඥාවල් ඔය දේවල් තියෙනවා ඉරාද තියෙනවා කියලා පටවියා පොතේජෝ වායෝ තියෙනවා කියන ඔය කොහොම නිරුද්ධ වෙලා යාවි. මොකද ඔවා තියෙන්නේ මම ඉන්න තාක් කල් විතරමයි. පැහැදිලිද ඔබතුමාට ටික? ඔව්. ඉතින් එයාට දැන් පිරිසන් ආත්මික අවුරුදු ගානාවක් ඉඳලා දැන් මිනිස්සෙක් වුණා කියන්නකෝ. ඉතින් දැන් එයා මිනිස්සෙක් වුණා නම් තිරිසං ආත්මේ ගානාවක් ඉඳලා දැන් එයාට අර තිරිසං ගතිය දැයෙන්නේ නැත්තේයි කියලා නේ ඔබතුමා අහන්නේ නේද? ඒක දැයෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඇයි? අපේ දැන් ඇහෙන් රූපයක් දැකලා නේද? ඇහෙන් චක්කුංච පටිච්ච රූපේ උප්පත්ති චක්කු විඥාන. ඇහැමත රූපේ වටිනකොට චක්කු විඥානෙ උපදිනවා. තින්න සංගති පස්ස පස්ස පච්චය වේදනා. යන් වේදිත දැන් සංඥාන. දැන් සංඥාවක් හදාගත්තා. යන් සංඥානන්ති තම් විතක්කේති සංඥාවට නෝ තම් විතක් කරන්නේ. ඉතින් සංඥාව හදාගත්තේ කොහෙන්ද? මේ මනුස්ස හැක් හදාගත්තේ තමයි සංඥා. මනුස්ස සංඥාව තමයි දැන් තියෙන්නේ. ඉතින් මනුස්ස සංඥාවට විතර්ක කරලා ප්‍රපංච හැදුවට අර ආශ්‍රව ගලාගෙන නේද? ඒ තිරිසං සංඛ්‍යාතේ අපි දන්නේ නැහනේ. අපි දන්නේ මනුස්ස සංඛ්‍යාතේ විතරයි.
ඉස්සර කිච්ච
සංඛ්‍යාතෙන්ද කොහෙන්ද? ඔය මේක වෙනම සංඛ්‍යාතයන්නේ. ඒක වෙනම පරාසයක්. ඉතින් අපිට තේරෙන්නේ නැහනේ. ඉතින් මනුස්සයාට තිරිසං අපි ලක්ෂණ එන්නේ නැහැ. ඈ? හැබැයි ඉතින් අහම්බෙන් එන තැන් තියෙනවා නේද? අර රහතන් වහන්සේලා ටිකක් පහත් වෙනකොට වෞල් ගඳාව කියනවනේ. මොකද ඒගොල්ලෝ පරණාත්මක වෞල් වෙලා ඉඳලා සතර සතිපට්ඨානය අහිලා තියෙනවලු. අහ මෙහිරි ලෙස අහගෙන හිටියලු. ඉතින් ඒ නිසා එතනින් ආරම්භ වෙච්ච නිසා ඒක සිහි වෙලා වෞල් ගඳාව කියලා ඒවා විශේෂ අවස්ථා. ඈ? ඉතින් එහෙම නැතුව අපිට අර තිරසං සංඥා වෙන්නේ නැත්තේ මොකද? අපි ඒ ආශ්‍රවය ගෙන්නගන්න අපි දන්නේ නැහැ මෙහෙන් හදන්න ඕන සංඥාව. ඒක දැන් ඒක හදලා දෙන්නේ අර මේ තිරසං ඇහැ තියෙන තිරසං කන තියෙන තැනින්මයි ඒක හදලා දෙන්නේ. ඉතින් මිනිස් ඇහැ කන නාසය තියෙන තැනින් අර සංඥාව හදන්න අපිට ක්‍රමයක් නැහැ. හදාගන්න ක්‍රමයක් නැහැ. පැහැදිලිද?
මිනිස් සංඛ්‍යාතයේ
කරන තිරසං අපි සංඥාව ටිකක් වෙනස් කරගන්න පුළුවන්. අපිට පුළුවන් සංඥා වෙනස් කරගන්න. සංඥා වෙනස් කරපුවාම දැන් අපේ සංඥා වෙනස් කරගත්ත ගම දැන් අපිට තියෙනවානේ සංඥාවක්. ඔන්න අපි දැන් බොහොම මෛත්‍රී සහගතව කෙනෙකුට ඉන්නවා නේද? ඉතින් මෛත්‍රී සහගතව ඉන්න වෙලාවක අපේ හිතේ තියෙන දේශය නම් ඉතින් දේශය දේශ සහගතව තියෙනකොට අපි දැන් තිරසං පැත්තට බරයි නේද? ඉතින් තද කේන්තියක් කාපිලාට අපි තිරසං වැඩ කරන්නේ නැද්ද? අපි වායි දරගෙන මිනිස්සු කපන මොකද අර සංඥා වෙනස් වෙනවා.
මේ
සංඛ්‍යාතේ වෙනස් වෙනවා. එහෙම ගොඩාක් වෙනස් වෙනවා නෙමෙයි යම් මට්ටමකට ඒක ඒ පැත්තට
ටික නැකම් කියනවා ඒ
වගේ. අන්නාගේ ඒ වගේ දැනක් තියෙනවා. එහෙම තියෙනවා කියන්නේ. එහෙම කරන්න පුළුවන්. ඒකනේ අර දැන් අපි සංඥා වෙනස් කරන තැනම අපිට පුළුවන් ආයතන වෙනස් කරන්න. දැන් අපිට දිවි ලෝකේ යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඒ කාලේ මතක නෙවෙයි කැම විවේකයකට ගිහිල්ලා හිටියා කියන්නේ නේද? සමහර අය මිනිස්සු කෑම විවේකයට යනවලු දිව්‍ය ලෝකෙට. කෑම කල විවේක ගන්න. නේද? අසිතවසයිම නේද? ඉතින් ඒ වගේ ස්වභාවල් ඒ කාලේ ගලයකට සංඥා වෙනස් කරනකොට මේ සංඥාව කියන්නේ අපි හිතින්ම හදා ගන්න දෙයක් නිසා හිතින්ම මේක වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට ආලෝකය ආලෝකය කියලා මේ කිව්වට අපිට මේ ආලෝක සංඥාව හදාගන්න රෑට් ටෝච් නැතුව යන්න පුළුවන් නේද? දැන් අනේ පිටිස්තුමාගේම ආලෝක සංඥාව හදාගෙන ගියේ. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ සංඥාවල් වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට සංඥාවන්නේ අපේ තියෙන සංඥාවනේ. සංඥාව නිසානේ අපිට වෙන්නේ නේද? සංඥාව නිසායි අඳුරගන්නේ. දැන් අපි හිතමු කොහොමද දැන් තරුණ දරුවෙක් ඉන්නවා. තරුණ ළමයෙක් ඉන්නවා. ඉතින් ඒ දරුවගේ නංගි ඉන්නවා. ඉතින් ඒ නංගිගේ යාළුවෙක් ගෙදරට අවිල්ල ඉන්නවා.
දැන් මේ දරුවට අර නංගි දැක්කට කවදාත් රාගයක් ඇති වෙන්නේ නැහැ. අර යාළුවා දැක්කම රාගයක් තියෙනවා. මොකද ඒ? අර දෙන්න එක වගේ එක විදිහේ එක වයසේ. හැබැයි රාගය තියෙන්නේ මෙයා දැක්කම. මොකද ඒ සංඥාව නේ. ඒ සංඥාව වෙනස් කරගත්තා. ඉතින් මේ දරුවා තමන්ගෙම එයා මෛත්‍රී කරලා මෙයා තමන්ගෙම නංගි කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? සංඥාව වෙනස්. රාගය එතනම නැති වෙනවා. එන සංඥාවෙන්මයි මේ රාගය හදන්නේ. දේවල් හදාගන්නේ.
එන අපිට දැනට මේ ආයතන වලින් ප්‍රොඩක්ෂනයක් හැටියට මේ සංඥාව නිකම්ම හම්බ වෙනවා. අර තව වෙනස් කරලා හදාගන්න.
වෙනස් කරලා හදාගන්න පුළුවන්. අයිච්චේ කියන්නේ ඒ වගේ තැනක
දෙයක්. හා?
සමහරලාට ඒක ප්‍රොඩක්ෂනයක්. දැන් අපි කරන්නේ ඔය සංඥාව බොරුවක් කියලා. ඔයක ඇත්ත ඇති හැටි දකින්න එකයි මෙතන කරන්නේ. එහෙනම් මේ රූපයක් කියලා දෙයක් හම්බුණාට එහෙම දෙයක් එතන නැහැ. ධාතු ස්වභාවයක් තියෙන තැන මේෙන් හදලා දෙන දෙයක් කියලා දැක්ක ගමන් අර ඇත්ත ඇති හැටියෙන් දැක්කා මොකද වෙන්නේ අර ඒ කියපු දේවල් එකක්වත් නෙමෙයි අපි මෙච්චර කල් කතා ලෝකේ කතා කරපුවා නෙමෙයි අමුතුම තැනකට අපි යනවා එහෙනම් මේ මුලාවක ඉන්නේ එහෙනම් එළියට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ කියලා එතන එහෙම දෙයක්වත් මෙතන මමුවත් නැහැ කියන අවබෝධය අපිට එනවා පිහිටන්න අන්න හරි අන්න ඔබතුමා හරියටම හරි පිහිටන්න තැනක් නැති වෙනවා මොනම දෙයක්වත් හිතාගන්න දෙයක් නැති වෙනවා මේ සංස්කාර කරන්න බැරි වෙනවා විද්‍යාව පහල කරගත්තාම සංස්කාර විසංකාර වෙනවා කියන්නේ ඒකයි. දැන් මේ අපි ඔක්කොම සංස්කාර කරන්නේ නොදන්නාකමට. දැනගත්ත දවසට විද්‍යාව පහල කරගත්තාම සංස්කාර සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. කියන්න බෑ. ඉතින් මොකක්වත් ඒකේ මොක අහුණත් එයා දන්නවා මේක බොරුව කියලා. විඥානයේ මුලාව කියලා දන්නවා. එතකොට කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. එහෙනම් මිනිස්සු මරණත් කොහෙද කියලා උපදින්නේ? උපදින්න තැනක් නැහැ. ඉතින් තැනකට ආස වෙලා නැත්තම් තැනක් නැහැ නේද? අපි මේ තැන් වලට ආස වෙච්ච තැන් න්‍යාපහ ආයතන හදන්නේ. අපිමයි හදාගන්නේ. හිතේ ස්වභාවයක් මේක. අය අමුතුෙන් තැනකට යනවනේ හිතෙන් ආයතන හදන්නේ. එහෙනම් මැරෙන කොට අය මේ තැන් හොය හොයා යන්න ත්‍රිවිල් අරගෙන යන්න ඕනේ නැහැ නේද විඥාණයට. ඇයි? හිතින්මයි ආයතන හදාගන්නේ. එහෙනම් මෙතන ආයතනේ වැඩ කරන්නේ නැත්තම් තව ආයතන තව ඉතින් හිතින් හදාගන්නවා. ඉතින් ඒ ආයතනෙට පුළුවන් ඒක ලෝකික කරගෙන ඉන්න. ඉතින් ඒකයි ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක කියලා කියන්නේ. මේ ධාතු ස්වභාවය ඇසුරු කරගෙන ආයතනය වෙනස් කරපුවම ලෝකෙ වෙනස් වෙනවා. දිව්‍ය මේ ආයතනය හදාගත්තාම මේ ධාතු ස්වභාවයම ඒක දිව්‍ය ලෝකෙ. പ്രേත ආයතන හදාගත්තාම මේ ධාතු ස්වභාවය මෙහි ඕනතරම් වහිනවා. මෝදේ වතුර තියෙනවා, ගංගා වල වතුර තියෙනවා, වැව් වල වතුර තියෙනවා. പ്രേතය මොකද පිපාසයෙන් ඉන්නේ. එයාට වතුර සංඥාවේ වතුර නෙමෙයි. අපිටයි වතුර වතුර. പ്രേතයට වතුර දැනෙන්නේ වෙන දෙයක් ඇටියෙද, ඝන දෙයක් ඇටියෙද. දැන් බලන්න මාළු. ඉතින් මාළුන්ට ඒක මේ ආපෝ සංඥාව නෙමෙයිනේ මාළුන්ට ඒක වාය සංඥාව අපිට තමයි වතුර ආපෝ මාළුවට වාය මේ ගොඩබිම අපිට වාය වුණාට මාළුවට ඒක වාය නෙමෙයි මාළුවට ගොඩබිම මොනවත් කරන්න බෑ ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ මේ එක එක කෙනාගේ සංඥාවල් වෙනස්
අපේ දැන් අපේ භූමිය පොදුවේ අපිට හවුලන අපේ නිද්වාර වලින් ගන්න පුළුවන් සංඥා මට්ටමක් තියෙනවා අපි හැමෝටම අපිට පේන දේවල් නොපේන දේවල් අපිට සමානයි ඔක්කොම දෙනාට
ඔව්
නමුත් ඉතින් මුදේ සංඥා දියුණු නොකරපු සමහරක් නිකන් රුකෝලා ඉන්න සමහරකට බුද්ධිය වරෙන්නේ ඒ සංඥා ඒගොල්ලන්ට මේ ద్వාර තුලින් මැවෙන හදා ගන්න පුළුවන් ඒකම අවස්ථාව
ඒවත් විශේෂ අවස්ථා නේද ඒවා විශේෂ අවස්ථා මොකද ඒ දුර්ලභයට ඒ වගේ දුර්ලභයට අරගොල්ල ඇවිල්ලා ඒක ඇඟ කරගන්නවනේ ඒගොල්ලෝ අරගොල්ල ඇවිල්ලා මෙයාගේ ඇඟ තමන් කරගෙන ඉන්නවා දැන් අපි මේ ඇඟක් අල්ලගෙන ඉන්නේ අනුන්ගේ එකක් ඒ වගේම ඒගොල්ලෝ අර වෙන කෙනෙකුගේ ඇඟක් අල්ලගෙන ඉන්නවා එහෙම ස්වභාවයක් නේද
මේ ද්වාර තුලින් පේන දේවල් නේද
ඔය ඉතින් ඒ අල්ලගෙන ඉන්නකොට අරයට අර සංඥාවල් එනවා ඔව් මොකද එයා ඒක ඇසුරු කරනවා නේද
පරිහරණය
කරනවා
එයාගේ අර මනුස්සයාගේ විඥාන මට්ටම නෙමෙයි අර ඉන්නේ කෙනාගේ
මේ ඔය කියන්නේ මේ ద్వාර ටික එයා පරිහරණය කරනවා එච්චරයි නෙමෙයි මේ ద్వාර ටික එයා පරිහරණය කරනකොට මෙයාටත් ඒකේ දැනුමක් එනවා ඉතින් මේ ඒක නිකන් අර හවුලේ පාවිච්චි කරනවා දෙන්නම හවුලේ පාවිච්චි කරනවා
එයාට සංඥා නිකුත් කරන්න බෑ යාගේ ජීතම් මට්ටමට යන්න බෑ එයා
මේ හරහා මේ හරහා එක කරනවා
බස් ඔපරේෂන්
කියන ඔව් ඒ වගේ තැනක් ඒක. ඇත්තටම අපි කරන්නේ ඒකම තමයි. අපි කරන්නේ ඒකමයි. දැන් එයා කරපු දෙයම තමයි අපි කරන්නේ. මේ කයක් අරගෙන ඒ කයට ඕන හැටියට තමයි අපි මේ කයෙන් පෙන්නලා දෙන විදිය තමයි අපි බලන්නේ. ඒකම තමයි අරයටත් වෙන්නේ.
අපේ ඉතින් අපි මේ උත්පත්තියේදී මේ කය අපි දිගටම අසුර කරගෙන ඒක මේ ජීවිතේ ඉවර කරනවා. කරගෙන යන්නේ අවස්ථා ඉවර වෙනවා. ඊට පස්සේ අරගොල්ලෝ ඒක తాවකාලිකයි කරනවා.
తాවකාලිකයි තියාගන්න පරිහරණය කරනවා.
මුස්තන්
බොරුවක් කියලා ගන්නත් එපා. ඒක මොකද ඕපපාතික සත්තු ඉන්නවනේ නේද? දසවස්තුක සම්මාදිට්ඨියට අයිති දෙයක් නේද? ඕපපාතික සත්තු ඉන්නවා කියලා පිළිගන්න වෙනවා අපිට. මොකද දැන් අපි දන්නවනේ මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් නේ සත්‍යය කියන්නේ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය ඕන තැනක වෙන්න පුළුවන්. ඕන දෙයක් ඇසුරු කරගන්න පුළුවන්. මල් සුවඳක්, පොතු සුවඳක් ඇසුරු කරගෙන ඕන කෙනෙකුට ජීවිතේ ඔබතුමාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔබතුමාලගේ ප්‍රශ්න නැති නිසායි අපි මේතන සාකච්ඡා කරගෙන යන්නේ.
හාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අර එක සූත්‍රයක තියෙනවා නේද හාමුදුරනේ, අර මේ සාරිපුත් හාමුදුරුව විස්තර කරනවා මේ ඇහැ රූපෙට බැඳිලාද, රූපය ඇහැට බැඳිලාද තියෙන්නේ කියන එක. අර කළු හරකයි සුදු හරකයි ලනුවකින් බැඳලා යනවා කියන කතාව. දැන් එතකොට ඔතන ওই සංඥාව වෙනස් වෙලා අවබෝධ කරගුණාම ඒ ලනුව කැපිලා දෙන්න දෙපැත්තට යනවා වගේද වෙන්නේ එතන?
ඔව්, ඇත්තටම දැන් මෙතන තියෙන්නේ මේ දෙකේ චන්දරාගයනේ තියෙන්නේ. මේ කැමැත්තෙන් ඇලිච්ච ගතියමනේ තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගමුකොන්න. අපි මොනවා හරි දෙයකට ආස කරනවා. ඉතින් ඒ ආස කරන නිසාමනේ අපි ඒක තුල ඉන්නේ, ඒක බැහැගන්නේ. ඒක දැන් ඒකේ ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් මොකද වෙන්නේ? අපි එතනම ඒකට ආසාව නැති වෙනවා නේද? එතකොට ආසාව නැති වෙච්චාම මොකද වෙන්නේ? ඒක අපිට මොනවා වුණත් කමක් නැහැනේ. ඒක විනාශ වුණත් කමක් නැහැ, කවුරුත් ගත්තත් කමක් නැහැ. එතකොට ඒකෙන් අපි නිවෙනවා නේද?
ඔව්.
ඉතින් ඒ කියන්නේ අර තණ්හාව තියෙන නිසායි අර අපිට ඔක්කොම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා අරන් තියෙන්නේ අපි තණ්හාව නිසා. තණ්හාව නැති වෙනකොට මොකද වෙන්නේ? අපි දැනගන්නවා තණ්හාව නැති වෙන්නේ ආරෂ්ඨාංග මාර්ගේ වඩනකොටනේ. ඉතින් ආරෂ්ඨාංග මාර්ගේ වඩනකොට අපිට ඉස්සෙල්ලා මේක ඇත්ත තේරෙනවා. ඉස්සෙල්ලා ඇත්ත තේරෙච්ච නිසා තමයි තණ්හාව නැති වෙන්නේ. ඉතින් ඒ කියන්නේ දෙක එකට වෙන්නේ. ඇත්ත තේරෙනවත් එක්කම නැති වෙන තණ්හාව. ඇයි? ඇත්ත නොදන්නාකම නිසානේ තණ්හාව තිබුණේ. ඒ කියන්නේ බැම්ම තියෙන්නේ, තණ්හාවෙන්නේ බැඳලා තියෙන්නේ දෙක. තණ්හාවෙන් දෙක බැඳෙන්න හේතුව මොකද? ඇත්ත නොදන්නාකම. ඇත්ත දැනගත්ත ගමන් අපි එළියට තණ්හා කරයිද? තණ්හා කරන්න එළිය තියෙන ධාතුවක්, මෙහෙ තියෙන ධාතුවක්. එහෙනම් ධාතුවට ධාතුව ගැටෙච්ච ද නාම රූප විඥාන ක්‍රියාකාරීත්වකින් ඔහොම දෙයක් අපිට පෙන්වන්නේ. එහෙනම් එළිය දෙයක් තියෙනවත් මෙතන මම ඉන්නවත් නෙවෙයි කියලා අවබෝධ වෙච්ච ගමන් අපි එළියකට ආසාවෙයිද? නෑ නේද? එළියකට ආස තණ්හාව කියන එකයි කොහෙත්ම ඉතුරු වෙන්න විදියක් නැහැ. එහෙනම් මේ විද්‍යාව පහළ කරගන්නවත් එක්කම වෙන්නේ මොකද? තණ්හාව නැති වෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගේ වඩනකොට තණ්හාව නැති වෙලා නිවෙනවා. එහෙනම් මේ දුක තියෙන්නේ තණ්හාව තියෙන නිසා දුක පිරිසිදු දකින්නකොට. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගේ වඩනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔතන දකින්න අර බැඳ ද හැටි. එහෙනම් මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තමයි ඔය බැඳිලා තියෙන්නේ. ඒ දෙක එකට බැඳිලා තියෙන්නේ මොකද? මේ තණ්හාවෙන්මයි බැඳිලා තියෙන්නේ. ඉතින් ඔය බැඳ බිල්ල නවත්ත ගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කවදාවත් එයා අර විඥානේ බාර ගන්නෑ. එයා බාර ගන්නෑ අර එළිය තියෙන රූපේ, මේ එළිය තියෙන වේදනාව, මේ එළිය තියෙන සංඥාව, මේ මමයි කල්පනා කරලා දැනගත්තේ, මේ දැනගත්තේ මම කියලා කවදාවත් පංචපාදමස්කන්ධට උපාදානෙ වෙන්නේ නැහැ. එයා දන්නවා ඒක නැති දෙයක්. ඒක මොහොතකට ශරීරයකටවත් නැති දෙයක්. මේ හදලා දෙන දෙයක් එතන එහෙම එකක් නැහැ කියලා. එතකොට අපි එළියටවත් ඇතුළටවත් ඇලෙන්නේවත් ගැටෙන්නේවත් මුලා වෙන්නේවත් නැහැ. ඒ කියන්නේ අපි එතනම නිවිලා. ඉතින් ඒ තැන අය තණ්හාව කියලා දෙයක් අය බැඳෙන්න දෙයක් නැහැ. ඉතින් අය නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් ඉදිරියට යන්න හේතුවක් නැහැ. මොකද ඒ දෙක බැඳිලා තිබුණේ තණ්හාවෙන්නේ. ඉතින් අරක තණ්හාව නිරුද්ධ වෙනකොට අර බැම්ම නිරුද්ධ වෙනවා. ඉතින් ඔතනින්ම අර සත්ත කියන ගතිය ඉවරයි. ඔය සත්ත කියන පැනවීමක් තියෙන්නේ ඔය තණ්හාව තියෙන තාක් කල්මයි. යම් දවසකද තණ්හාව නැති වෙන්නේ සත්ත කියන පැනවීම එතනින් නැහැ. මොකද අර බැඳලා දෙය දෙන්න එකට බැඳලා ගැට ගහලා තියෙන්නේ ওই තණ්හාවේ. පැහැදිලිද?
එහෙම හම්බුනේ. එතකොට හාමුදුරනේ දැන් මේ තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය වෙලා යන්නේ මේ අරහත් ඵලයටපත් වුනාම නිසා. දැන් මේ සෝවාන් මාර්ගයේදී කොතරක් දුරට මේ තණ්හාව නැති වෙනවද අපි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොච්චරක් දුරට ගමන් කරලා තියෙනවද? එහෙම නැත්නම් සෝවාන් මාර්ගඵලයට පතනා මාර්ග ආර්ය මාර්ගයට පිවිසුනා විතරමද?
අපිට මේ තණ්හාව කියන එක යම් ප්‍රමාණයකට අඩු වෙනවා. නමුත් තණ්හාව නැති කිරීම නෙවෙයි සෝතාපන්න වෙනවා කියලා කියන තැන. සෝතාපන්න වෙන තැන ඇත්තටම නැති වෙන්නේ සංයෝජන තුනක්.
සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය කියන සංයෝජන තුන තමයි සෝතාපන්න වෙනකොට නැති වෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තණ්හාවට අදාළ දෙයක් නෙමෙයි. ඒක දෘෂ්ටියක්. දෘෂ්ටිය දෘෂ්ටිය හැටියට දකින්න සංයෝජන. ඒ කියන්නේ කෙලෙසිය කෙලෙසිය හැටියට දකින්න. දැන් අර මං කියවි උදාහරණයක් පොඩි උදාහරණයක් ඒක චුට්ට ආපහු හිතලා බලන්න. මොන දැන් කවුරු හරි හැදුවොත් ප්ලාස්ටික් වලින් මල් ටික. එයා දන්නවා ඒව ඇත්ත මල් නෙවෙයි කියලා. ප්ලාස්ටික් මල් කියලා. නමුත් කෙනෙක් රැවටෙන්න පුළුවන් ඒව ඇත්ත මල් කියලා. දැන් ඇත්ත මල් කියලා රැවටෙන කෙනාටත් තණ්හාව තියෙනවා. එයා ඇත්ත මල් වලට තමයි ආස කරන්නේ. හැබැයි අර ප්ලාස්ටික් මල් කියලා හදපු කෙනා ඒ මල් ටික හදපු කෙනාට එයාට අවබෝධයක් තියෙනවා මේ නෙළුම් මල් නෙමෙයි මේ ප්ලාස්ටික් මල් මමයි හැදුවේ. එයා දන්නවා ඔක්කොම විස්තරේ. කිසිම සැකයක් නැහැ. මේක මෙහෙමයි කියලා දන්නවා. හේතු හටගත්ත හේතුව දන්නවා එයා. හැබැයි එයා හේතුව දැනගත්ත කියලා අර නෙළුම් මල් වලට අර එළියේ ඉන්න කෙනා කරපු තණ්හාව මෙයාත් අර මේ ප්ලාස්ටික් මල් වලට තියෙනවා නේද? එයාගේ තණ්හාව අඩු වෙලා නැහැ. ඉතින් අන්න එතනදී බලන්න දෘෂ්ටිය කියන එකක් තණ්හාව කියන එකක්. එහෙමනම් අර තණ්හාව නැති කරන්න වෙනම වැඩ පිළිලකට එන්න ඕන. දෘෂ්ටිය නැති කරන්න වෙනම වැඩ පිළිලකට එන්න ඕන. මොකද මේවා කාරණා දෙකක් නේ. තණ්හාව කියන්නේ ක්ලේශයක්, දෘෂ්ටිය කියන්නේ දෘෂ්ටියක්. දෘෂ්ටිය කියලා හිතෙන් වරද්දවල සත්‍යයට විරුද්ධව වරද්දවල දැඩිකොට ගත්ත දෙයක් තමයි දෘෂ්ටිය කියන්නේ. ඉතින් ඒක නැති කරන්න නම් ඒ හිතින් වරද්දාගත්ත එක හිතින්ම නිවැරදි කරගන්න ඕන. ඉතින් ඒක නිවැරදි කරගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. දෘෂ්ටිය නිවැරදි කරන්න නම් කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? චතුරාර්ය සත්‍ය දර්ශනයට අනුව විමසලා බලලා දැනගන්න ඕන මේක මෙහෙම දෙයක් නෙවෙයි මේක මෙහෙම දෙයක් කියලා ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන. ඉතින් ඔන්න චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක් හැටියට දකින තැනටයි කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා. ඉතින් එතකොට එයාට වෙන්නේ මොනවද? එයා දැනගන්නවා මෙන්න මේ හේතු ටිකක් ඇදිලායි මේක මෙහෙම හදලා පෙන්වන්නේ. හැබැයි මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඔක නිරුද්ධ වෙනවා. එහෙම නැතුව එළියේ එහෙම දෙයක් තියෙනවත් මෙතන මම ඉන්නවත් නෙවෙයි කියලා යට අවබෝධයක් එනවා. ඒ අවබෝධය ආවට පස්සේ අර එළියේ තියෙන දේ මොකද්ද කොහමද ඔක උනේ කොහෙන්ද කවුද ගෙනාවේ හොඳද නරකද කියලා අර ඒ සැකේ යට නැති වෙනවා. ඒකට අපි කියනවා විචිකිච්ඡාව නැති වෙනවා කියලා. ඉතින් විචිකිච්ඡාව නැති වෙනකොට ආයෙ ඇස් උපද්දපද්ද හැරි බලන ගතිය ආයෙ ඒවට කරන අර කය වචන වෙහෙසලා ආපහු ස්පර්ශ කරගන්න ගතිය යගේ නැති වෙලා යනවා. ඒතකොට සීලපත පරාමාසත් නැති වෙනවා. එහෙනම් අර එක සංයෝජනයක් නැති කරනකොට සංයෝජන දෙකක් ඉබේම නැති වෙලා යනවා. ඒක බෝනස්. ඉතින් කරන්න තියෙන සක්කාය දිට්ඨිය නැති කරන එක විතරමයි. සක්කාය දිට්ඨිය නැති කරපුවාම අර සංයෝජන තුනම නැහැ. සක්කාය දිට්ඨිය තියෙනකම්මයි විචිකිච්ඡා සීලපත පරාමාස පවතින්නේ. සක්කාය දිට්ඨිය නැති වෙනකොට එක්කම විචිකිච්ඡා සීලපත පරාමාස නැති වෙනවා. එහෙනම් සංයෝජන තුනම නැති වෙනවා. ඉතින් ඒ සංයෝජන තුන නැති වෙච්චාම වෙන්නේ මොකද? අපිට ඔය කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ඒවා ඉතුරු සංයෝජන ටික. ඒවා හැදිලා තියෙන්නේ අර නොදන්න දිට්ඨාශ්‍රවේ නිසාමයි. නොදන්නකම තියෙන සක්කාය දිට්ඨිය ඇතුළත් ඒ දිට්ඨාශ්‍රවේ නිසාමයි. ඉතින් දිට්ඨාශ්‍රවේ නැති වෙනකොට කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව හැදෙන්නේ නැතුව යනවා. ඉතින් ඒකයි අර අත්තංගමයට යනවා කියලා කියන්නේ. ඉතින් ඒවා ටික ටික අඩු වෙලා යනවා. සමහරට ගොඩාක් කාලයක් කියලා අපිට පේන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ සංසාරේ ආපු කාලය හැටියට එච්චර ලොකු කාලයක් නෙමෙයි. සාමාන්‍ය කාලයකදී කියන්නේ උපරිම ආත්ම භව හතක් එහෙම නැත්නම් ඊට අඩු ගාණක් එකක් හෝ දෙකක් හෝ තුන හතරක් හෝ හතක්. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාලයක් ඇතුළත අරය නිවන අවබෝධ කරනවාමයි. ඒක නියතයි. අය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලේ ඇතුළත වෙන්නේ මොකද? අර සක්කාය දිට්ඨිය නැති කරපු කෙනා සීලබ්බත පරමාස විසිකිච්ඡත් කියන දෙකත් නැති වෙලා පළවෙනි සංයෝජන තුන අඩු වුණාම ඊළඟට එයාගේ හිතේ තියෙනවා කාමරාග පටික කියලා දෙකක්. ඒ කියන්නේ තණ්හා වෙච්ච, ඇහෙන් දැකෙන රූප වලට ඇච්ච, කැම ඇලෙන ගතිය, කනෙන් අහන ශබ්ද වලට ඇලෙන ගත, දිවෙන් දැන රසයට, ඒ වගේ කර පංචකාමයට ඇලෙන ගතිය කාමරාගේ පටික කියලා කැමැති රූප නැතිතන ගැටෙන ගතියයි. ඔය දෙක යා ටික ටික තුනී කරනවා. ඉතින් මේ දෙක ටික ටික තුනී කරගෙන යන වෙලාවට අපි කියනවා ඒ අවස්ථාවට කියනවා යා සකෘදාගාමි කියලා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අය මේ කාම ලෝක වලට මන් දන්න මනුස්ස ලෝකෙට නම් දැන් එන්නේ නැහැ. දැන් නෙවෙයි මනුස්ස ලෝකෙට එනවා නම් එන්නේ මිනිස්සුන්ගේ අවස අවුරුදු 80,000ක් ලක්ෂයක් වගේ තියෙන කාලෙක. මේ වර්තමානයේවත් ඒ බුදුරජාණන් වහන්සේ කාලෙවත් මනුස්ස ලෝකෙට සෝතාපන්න ශ්‍රාවකයෙක්වත් ආවා කියලා අපිට ඉතිහාසෙ නැහැ. නමුත් අර දීර්ඝව ආයුෂ තියෙන කාලවලල එන්න පුළුවන්. මොකද ඒ කාලේ හරි සැපයි මනුස්ස ලෝක වල. ඇයි? ලෙඩ වර්ග තියෙන්නේ හතරයි. බඩගින්නයි පිපාසෙයි මලපහ කරන්න මූත්‍රා කරන්න ඕන ටික වෙලෙඩ හතරයි තියෙන්නේ අවුරුදු 120,000කට විතර වගේ මනුස්ස ආයස නගිනවා කාලවල තියෙනවා. ඉතින් ඒ කාලවල වල සෝතාපන්න ශ්‍රාවකෙක් හත් වතාවක් හෝ එක වතාවක් කාම ලෝකෙට එන්න පුළුවන්. සකෘදාගාම ශ්‍රාවකෙක් සකින්නාගාමී කියන එක වතාවක් කාම ලෝකෙට එන්න පුළුවන්. හැබැයි කාමරාග පිටික නැත්තට නැති කරොත් අර තුනී කරගෙන ගිහිල්ලා ඒ දෙක නැත්තට නැති කරොත් එයාට ඉතුරු වෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන සංයෝජන පහ විතරයි. ඒවට අපි කියනවා උදම්භාගයේ සංයෝජන කියලා. එකවතාවේ පහම සංයෝජන ඇති වෙන්නේ. ඒව නැතිවෙච්ච දවසට අපි කියනවා එයාට රහතන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ පහම එකපාර නැති වෙන්නේ අනාගාමි ශ්‍රාවකයෙකුට. ඉතින් ඒ පහ නැති වෙනකන් අර එයාට ඉන්න භූමියක් තියෙන්න ඕන නිසා රූප රාග රූප රාග තියෙනවා. එහෙම නැතිවුණොත් එයාට ප්‍රවත්මක් තියෙන්න විදියක් නැහැ. ඉන්න භූමියක් නැහැ. ඒ නිසායි රූප රාග තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් අර තණ්හාවේ සියුම් ස්ථානයක්. ඒ කියන්නේ අර හිතෙන් හදාගත්ත රූප වලට තියෙන කැමැත්ත. හිතෙන් හදාගත්ත අකමැති රූපෙට තියෙන නොකමැත්ත. ඉතින් ඒ දෙකට තමයි රූප රාග අරූප රාග කියලා කියන්නේ. ඊට පස්සේ මානොද්දච්ච අවිජ්ජා කියලා සංයෝජන තුනක් තියෙනවා. අස්මිමානය නැති වෙන්න නම් ඒ සංයෝජන තුන නැත්තරම නැති වෙන්න ඕනේ. මම වෙමි කියලා ගත්ත ගතිය සම්පූර්ණ නැති වෙන්නේ මානොද්දච්ච අවිජ්ජා කියන එකෙන්. අවිද්‍යාව නිසා තමයි ওই හිත විසිරෙන්නේ. හිත විසිරෙන්නේ කොහෙද? හිතට දුවන්න තියෙන ওই පාරවල් ටිකේ තමයි දුවන්න තියෙන්නේ. වෙන ධ්‍යාන තැනක් නැහැ. අතීත වර්තමාන අනාගත හීන ප්‍රනේත සියුම් මෝලාරික තමා බාහිර ළඟ දුර ওই ටිකේ තමයි දුවන්න තියෙන්නේ. ඉතින් ওই ටිකේ තමයි මාන කියලා කියන්නේ. ඔය අපි හදාගත්ත මාන ටිකක් ඔස්සේ තමයි හිත දුවන්නේ. ඔය මාන කියන්නේ අපි හිතෙන්ම හදාගත්ත මාන මිසක් එළියේ තියෙන දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගත්ත දවසට මොකද වෙන්නේ? හිතට දුවන්න දිහක් විසිරෙන්න දිහාවක් නැති වෙනවා. එතකොට උද්දච්චය නැති වෙනවා. මානයි උද්දච්චයයි අවිච්ඡයයි අර සංයෝජන රූප රාග අරූප රාග කියන දෙක. ඒ දෙක තිබුණොත් තමයි බ්‍රහ්ම ලෝකවල හරි ඉන්න පුළුවන්. ඒ කියන්නේ රූපාලෝකක හරි අරූපාලෝකික හරි ඉන්න පුළුවන්. අසඤ්ඤතලේ හරි ඉන්න පුළුවන්. අසඤ්ඤතලේට යන්නේ නැහැ මාර්ගඵල ලාභියෙක්. මාර්ගඵල ලාභියෙක් යනවනම් යන්නේ බ්‍රහ්ම ලෝකවල අර මේ අන්තිම බ්‍රහ්ම ලෝක අකනිට්ටක බ්‍රහ්ම ලෝකෙට යනකම් තියෙන මට්ටමේ අන්තිම බ්‍රහ්ම ලෝක පහට විතරයි යන්නේ. ඒ කියන්නේ අවිහ වේහප්පල සුදස්ස සුදස්සි අකනිට්ටයි කියන්නේ. ඒ පහේ විතරයි බ්‍රහ්ම ලෝක මේ මාර්ගඵල ලාභියෙක් කියන්නේ අසඤ්ඤතලේට යන්නේ නැහැ. මොකද අසඤ්ඤතලේ මාර්ගඵල ලාභියෙකුට ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒක තියෙන්නේ වැරදි සංඥාවක් නිසා. ඉතින් ඒ වගේ තැනක තමයි තියෙන්නේ. ඉතින් අර බ්‍රහ්ම ලෝකවල ඉන්න අනාගාම බ්‍රාහ්මණයෙකුට අර සංයෝජන පහම අන්තිම සංයෝජන පහ දුරතල රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයි උප්පත්තියකට යන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි ඔය සංයෝජනවල මේ ප්‍රහාණය වෙන ක්‍රමය. ඉතින් ඔබ ගැන ප්‍රශ්න තියෙනවා නම් තව අහන්න. මම කෙටියෙන් කිව්වේ.
ප්‍රශ්නයක් තියෙනවා. සුද්ධාවාස කියන්නේ අර හාමුදුරු කියන්නේ ඒ බ්‍රහ්ම තලද?
ඔව්, සුද්ධාවාස කියන්නේ අර අනාගාමී බ්‍රහ්මයන්ට ඉන්න පුළුවන් තල පහ. ඒ කියන්නේ පහක් තියෙනවා. අවේහ වේහප්පල සුදස්ස සුදස්සි අකනිට්ට කියන. ඒ අන්තිම බ්‍රහ්ම ලෝක පහ. ඒවා තමයි ඒවට රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ඒවා රූපාවචර නෙමෙයි. ඒ කියන්නේ ඒවා රූපයක් තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒ කියන්නේ අසඤ්ඤතලෙ නෙමෙයි ඉන්නේ. ඒ බ්‍රහ්ම ලෝක වල අනාගාම බ්‍රහ්මයෙ ඉන්නේ. අන්තිම බ්‍රහ්ම ලෝක පහයි.
හාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් අර අපි මේ මම හිතන්නේ මේක මම කලිනුත් ඇහුවා. මට තාම මේක ඔළුවට ගිහින් නැහැ හරියට හාමුදුරනේ. අවසරයි. දැන් අපි මේ උපවාසෙ කිපිටරේ අර සෝවාන් මාර්ගෙදි අපි එහෙම හිතාගෙන අර බොහොම කිරි අපි ආත්ම හතකින් රහත් භාවයෙන් ලබන්න පුළුවන් කියලා. හැබැයි එතකොට අපි පහුගිය ආත්මවල කරගෙන මොන හරි තියෙන අකුසල් ඒවා හැබැයි ඒ අතරතුර අහෝසි කර්ම වලින් නැති වුනේ නැත්තම් ඒ අතරතුර ඒවා පලස් දෙනවා කොහොමද නේද හඳුන්නේ?
මේමයි අහෝසි කර්ම කියලා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම දෙයක් දේශනා කරලා නැහැ. මේක කොහෙන් ආව දෙයක්ද කියන මන් නම් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාමත් පැහැදිලිව තියෙනවා. චේතනා පහල කරලා කර්මයක් කරා නම් කවමදාකවත් ඒව අහෝසි වෙන්නේ නැහැ. එක්ක දිත්‍ය ධම්ම වේදිනේ, එක්ක උපපජ්ජ වේදිනේ, එක්ක අපරාපරි වේදිනේ, එක්ක මේ ආත්මේ, එක්ක ඊළඟ ආත්මේ, එහෙම නැත්නම් මේ සංසාරේ කවදා හරි විපාක දෙනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කර්ම අහෝසි වෙන්නේ නැහැ. හැබැයි කර්ම නෙවෙයි අහෝසි වෙන්නේ, විපාක දෙන්න භූමියක් නැති වෙනවා. දැන් මාර්ගඵල ලාභියෙකුට වෙන්නේ මොකද? සෝතාපන්න ශ්‍රාවකයෙකුට වෙන්නේ සෝතාපන්න වෙනකොට අර සංයෝජන තුනක් නැති වෙනවා. ඉතින් ඒ සංයෝජන තුන නැති වෙච්චහම එයාට කවදාවත් අර පල්ලෙහා භූමියක පිහිටන්න බෑ. මොකද ඒ ධාතු ස්වභාවය ඒ පල්ලෙහා භූමියවල පිහිටන්න පුළුවන්කමක් නැහැ. ඒ ධාතු ස්වභාවය පිහිටනෝ නම් පිහිටන්න ඕනේ ඉහළ භූමියකමයි. ඒ කියන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලමයි පිහිටන්න ඕනේ. මොකද ඒකේ ධාතුවේ තියෙන ලක්ෂණයක්. පුද්ගලිකව ප්‍රශ්නයක් නෙමෙයි. මේ පුද්ගල සම්ප්‍රඥාප්තිය අපිනි හදාගෙන තියෙන්නේ. මෙතන තියෙන ධාතු ස්වභාවයක්නේ තියෙන්නේ. මෙතන අන්‍යෝ ස්වභාවයක්මයි තියෙන්නේ. මෙතන සත්‍ය පුද්ගලයෝ නෑ. මෙතන ක්‍රියාකාරීත්වය ධාතුමය ක්‍රියාකාරීත්වයක්මයි තියෙන්නේ. ඉතින් එහෙමනම් අර විදිහ ධාතුවක් නිකන් ඔබතුමාලා නිකන් හිතන්න දැන් ඔය පරමාණුවක් ගන්නකෝ. ඒ පරමාණුවේ අන්තිම කවච ඉලෙක්ට්‍රෝන තුනක් තියෙන කවචයක් තියෙනවා. ඉතින් ඔය වලල්ල පිටින්ම ගැලවිලා හැදෙනවා. ඉතින් ඔය පරමාණුව පිටින්න පුළුවන් තැන් තියෙනවනේ. අන්න ඒ වගේ වැඩක් මෙතන වෙන්නේ. මේකේ අර සංයෝජන තුනක් නැති වෙලා එක මට්ටමක් ගැලවිලාම යනවා. දෘෂ්ටිය නැති වෙලාම යනවා. ඒ නැති වෙලා ගිය දෘෂ්ටිය තියෙන එක්කෙනා අර පල්ලෙහා පිටින්න බෑ. එයා පිටිනව නම් උඩහාමයි පිටින්න ඕනේ. ඉතින් එන්නේ ඒකයි ඒකේ හේතුව. ඒ කියන්නේ ඒ සෝතාපන්න ශ්‍රාවකයා කවමදාකවත් අර පල්ලෙහා කියන තැනක පිටින්න බෑ. එයා පිටිනව නම් පිටින්න ඕනේ අර එයාට ගැළපෙන පරිසරයකමයි. ඉතින් එහෙම පිටිටපුවම එයාට අර විපාක හම්බෙන්නේ නැහැ. ඒ මොකද ඒ විපාක විඳින්න බෑ ඒ පැත්තෙන් නම්. ඒවට ගැළපෙන ආයතන එතන නැහැ. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ඔබතුමා මෛත්‍රී වඩනවා හොඳට. ඉතින් හොඳට මෛත්‍රී වඩනකොට දැන් මොකද වෙන්නේ ඔබතුමාට? ඔන්න ඔබතුමා මෛත්‍රී වඩන්නේ ගෙදර ඉන්න අයට විතරයි. දැන් ඔබතුමාගේ හිත පුංචි. ඉතින් හිත පුංචි වෙනකොට මොකද වෙන්නේ? විපාකේ වැඩි. ඇයි? පුංචි හිතකට විපාක වැඩි. දැන් පුංචි වතුර භාජනයකට වතුර වීදුරුවකට ලුණු හැන්දක් දැම්මොත් හරි කටුකයි. බොන්න බෑ. විපාකේ වැඩි. හැබැයි වීදුරුව ලොකු වෙන්න විපාකේ අඩු වෙනවා. කටුක භාවය අඩු වෙනවා. ලිඳ වගේ දෙයකට ලුණු හැන්දක් දැම්මොත් විපාකේ හුඟක් අඩුයි. මූදට දැම් විශාල මූදක් වගේ මහා සාගරයක් වගේ දෙයකට ලුණු හැන්දක් දැම්මොත් දැයින්නවත් නැහැ. මොකද අර වාජනයේ ලොකු වෙන්න විපාකේ අඩු වෙනවා. ඒ වගේ තමයි හිතත්. හිත ලොකු වෙන්න විපාකේ අඩු වෙනවා. ඉතින් මෛත්‍රී කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිත ටික ටික ලොකු කරගන්නවා. ලොකු කරනකොට විපාකේ අඩු වෙනවා. ඉතින් ඔන්න දැන් අපිට විපාක දෙන්න තිබුණා. සමහරවිට අපි හිතමු අපි ගියාත්ම සතෙක් මරුවා ගලකෙක් ගහලා. සතා පොඩි කරලා මරුවා. හැබැයි දැන් අපි මෛත්‍රී කරන්නේ නැහැ. අපේ දරුවන්ට විතරයි අපි ආදරේ. හිත පුංචි. ඉතින් මොකද වෙන්නේ? අපිත් වාහනයකට අහුවෙලා යට වෙලා මැරෙන්න ඕනේ. හැබැයි අපේ හිත ලොකු කරගෙන තියෙනවා. දැන් අපි ගමටම මෛත්‍රී කරනවා. දැන් අර වාජනය ලොකු වුණා වගේ. හැබැයි එකම විපාකේ. එතකොට අර කටුක නැහැ විපාකේ. අර ඔක්කොටම බෙදිලා යනවා. එහෙමනම් ගම වගේ ගමට වගේ මෛත්‍රී කරනකොට අපි වාහනයට අහුවෙලා පොඩි වෙලා මැරෙන්නේ නැහැ. අඬුබඬු කැඩලා බේරෙනවා. තව ටිකක් අපි මෛත්‍රී වැඩනවා ලෝකෙටම. දැන් මොකද වෙන්නේ? ලෝකෙටම මෛත්‍රී වැඩනකොට හිත හොඟක් ලොකුයි. දැන් එහෙනම් වාහනයට අහුවෙන්නේ නැහැ. යන්තම් බ්‍රේක් ගහලා බේර ගන්නවා. තුවාලයක්වත් නොවේ. හැබැයි අපි විශ්වයටම මෛත්‍රී කරනවා. එතකොට මොකද අපි කවුරු වගේද? බ්‍රහ්මයා වගේ. බ්‍රහ්මයා වගේ කියන්නේ කයක් නැහැ. එහෙනම් විපාක දෙන්නම බෑ. ඉතින් බ්‍රහ්මයාට විපාක දෙන්නේ නැත්තේ ඒකයි. බ්‍රහ්මයාට කිසිම විපාකයක් දෙන්න බෑ. කයක් නැහැනේ. ඉතින් කයක් තියෙන්න ඕනේ විපාකයක් දෙන්න නම්. කර්ජ කය කියලා කියන්නේ කර්මයෙන් හටගත්ත කය කියලා මේකට කියන්නේ. එහෙනම් විපාක දෙන්නේ මේ අපිට නෙමෙයි කයට. දැන් මුගලන් මහරහතන් වහන්සේට හොරු ගහලා මරුවයි කිව්වහම ඒක බොරුවක්. මුගලන් මහරහතන් වහන්සේට නෙමෙයි හොරු ගහලා මරුවේ. මුගලන් මහරහතන් වහන්සේ කර්ජ කයටයි ගැව්වේ. මුගලන් මහරහතන් වහන්සේ ඒක මම නෙමෙයි කියලා අතහැරලා ගොඩක් කල්. එහෙනම් මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවේ නැහැ. ගැහුවේ කයට. එහෙනම් විපාක රහතන් වහන්සේලාට නෙමෙයි විපාක දෙන්නේ. ඒ කයටයි විපාක දෙන්නේ. ඉතින් එහෙනම් අර බ්‍රහ්මයාට විපාක දෙන්න විදිහක් නැහැ. මොකද? එයාට කයක් නැහැ. ඒකයි එයා හරි සන්තෝෂෙන් සැපෙන් ඉන්නේ. මොකද? එයාට කයක් තියෙන කල, අය හම් වෙන කල අර කරපු කර්ම එකක්වත් විපාක දෙන්න බෑ. ඉතින් යම් දවසක ඒ පිනේවරලා ඒ බ්‍රහ්ම මට්ටමේ මිදිලා පල්ලෙහාට ආවොත් ත්‍රිසන් ලෝක වලට ආවොත් ඔන්න අර සංසාර කරපු කර්ම ඔක්කොම විපාක දෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තැනක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ කර්ම අහෝසි වෙන්නේ නැහැ. කරානම් ඒක විපාක දෙනවාමයි. හැබැයි අහෝසි වෙනව නෙමෙයි වෙන්නේ විපාක දෙන්න භූමියක් හදන්නේ නැහැ. මොකද අපි අර සෝතාපන්න වෙනකොට ඒ විපාක දෙන්න පුළුවන් මට්ටමින් ගැලවෙනවා. ඒ කියන්නේ ඒ භූමියදී අර කර්ම විපාක දෙන්න බෑ. ඉතින් ආත්ම භාව හතකට සීමා වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා මේරු පර්වතයේද ලොකු පුංචි ගල් කැට හතක් තියලා ඒකද එනාර මහා මේරු පර්වතයේ වගේ කොටසක් විපාක නොදී අතහැරුණා මේ ගල් කැට හත විතර චූටි කොටසක් තමයි විපාක දෙන්න තියෙන්නේ කර්මය හොසි වීමක් නෙවෙයි වෙන්නේ විපාක දෙන්න භූමියක් නැතිකම යම් කිසි කෙනෙක් රහත් වුණාම කොහොමද ආයේ උප්පත්තියක් නැහැ නේ ඉතින් විපාක දෙන්නම බෑ ඉතින් කර්ම හොසි වෙන එක නෙවෙයි විපාක දෙන්න භූමියක් හදාගන්න නැති එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම කවදාවත් අහොසි වෙන්නේ නැහැ කර්ම කරාන විපාක දෙනවා හැබැයි අපිට පුළුවන් භූමිය නැති කරන්න ඉතින් ඔබතුමාට දැන් කිව්වත් මම මේ මම නෙවෙයි කියලා හරියටම තීරණය ගත්තොත් දැකලා දැනගත්ත දේ හරියට දැක්කොත් ඥානාති පස්සති වුණොත් මේ මම කියලා කෙනෙක් ඉන්නව නෙවෙයි කියලා අස්මිමානය දුරු වුණොත් විපාක දෙන්නේ මටමයි ඉතින් මම නැත්තම් විපාක දෙන්න තැනක් නැහැ. උපදින්න කෙනෙකුත් නැහැ, ලෙඩ වෙන්න කෙනෙකුත් නැහැ, වයසට යන්න කෙනෙකුත් නැහැ, මැරෙන්න කෙනෙකුත් නැහැ. මේ අපි හිතෙන්ම හදාගත්ත ස්වභාවයක් තුලයි මේ කර්ම විපාක තියෙන්නේ. මේ කර්ම විපාක වටයත් අපි අර අනිත් දේවල් වගේ හිතින්ම හදාගත්ත දෙයක් නිසා එළිය තියෙන දෙයක් නෙවෙයි. අපිමයි කර්ම හදන්නේ, අපිමයි විඳින්නේ. අපිම හදලා අපිම විඳින ස්වභාවයක් තියෙන්නේ. අපිටම ඕක නතර කරගන්නත් පුළුවන්. ඒ වගේ තැන. ඒ කියන්නේ අපි අර කීනම් පුරාණන් නවන්නත් සම්බන්ධ කියන්නේ පැරණි කර්මයයි අලුතෙන් හදන ඒවයි නව දෙකම නවත්වනවල රහතන් වහන්සේ. එතකොට මොකද වෙන්නේ රහතන් වහන්සේ අර යථා යම්පදීපු අර පහනක් නිවිලා යනවා වගේ නිවිලා යන අය වෙන්නේ නැහැ. මොකද හේතුව පැරණි කර්මය කියලා කියන්නේ මේ ආයතන සලායතනත් නිරුද්ධ කරනවා. එයා සලායතන හදාගත්ත හිතින්. එයා දැනගන්නවා මං හිතින්ම හදාගත්ත සලායතන මං හිතින්ම නිරුද්ධ කරගෙන. එහෙනම් මෙතන හැක්වත් එළිය රූපවත් නැහැ. සලායතන නිරුද්ධ වෙනවා. හැබැයි නිකන් නෙමෙයි ජානාති පස්සති වෙන්න ඕනේ මේ සූත්‍රයේ හැටියට. දැනගන්න ඕනේ ඉස්සෙල්ලා දැනගෙන හොඳට තමන් තුලින් ඒක දකින්න ඕනේ. දැක්ක දවසට සලායතන නිරුද්ධ වෙනවා. එතකොට මොකද පැරණි කර්මය ඉවරයි. ඔන්න ඇහක් දැන් නැහැ. ඇහක් නැත්තම් ඇහැට රූප පේන්නේ නැහැ විපාක හැටියට. එතකොට මොකද? රූප පේන්නේ නැත්තම් අය ඒ රූප බලලා හදාගෙන සංස්කාර කරලා අලුත් කර්ම හදන්නේ නැහැ. සංස්කාර කරනකොටයි අලුත් කර්ම හැදෙන්නේ. එහෙනම් අර කීනම් පුරාණන් නවන්නත් සම්පර්ණි කර්මත් නැහැ අලුත් කර්මත් නැති වෙනවා. ඉතින් මේක ඇත්ත ඇති හැටි දැනගන්නකොට ඔය කර්ම කියන ඒවා එතනම හොසි වෙනවා. එහෙනම් මේ කර්ම විපාක කියලා කියන්නේ අපේ විඥානයේ මායාවෙම තවත් එක කොටසක් විතරයි. ඒකත් අපිම නම් හදාගත්තේ අපිටම එකක් නැති කරගන්න පුළුවන්. ඔබතුමාට පැහැදිලිද ටික?
හොඳටම පැහැදිලි. හන්තරුවන් සරේ මට පස්සේ මතක් වෙන වහන්සේ කිව්ව මර කරජගාය සූත්‍රය කියලා මේ ළඟදී අහුවාමතරේ ඒකේ වහන්සේ කීප එකම තමයි කියන්නේ. ඒ කියන්නේ හිතලා කරානම් ඕන එකක් පළ දෙනවා කියන එක ඇතර කියවෙනවා නේද හඳුන.
හොඳයි. ඔව්.
එහෙනම් හන්තරුවන් සර් හරි හා.
හන්තරුවන් මට
මේ අවසරයි සංජීව මේ සමාවෙන්න මට ඇත්තටම දැන් යන්න තියෙනවා වැඩට යන්න මේ ආන්දරේ මට අවසරයි මේ ඔබ වහන්සේට මේ සාකච්ඡාව අරගෙන යන්න දිගටම
තමට මලත් හතට වගේ
වෙනවා එහෙනම් අපේ දැන් සාකච්ඡාවට පුළුවන් අතරමාර අපේ එහෙනම් සාකච්ඡා ඉවර කරමු තව කතා කරන්න තියෙනවා නම් කතා කරන්න කමක් නැහැ
මට පොඩි සුළු ප්‍රශ්නයක්
තියෙනවා අහන්න අහන්න හොඳයි
හම්දුර කිව්වා මේ ශරීරයක් නැහැ කියලා බ්‍රහ්ම ලෝකේන පුත්තලෙන්ට
ඒතර
ඒ වගේම දැන් ඉන්න විපාක දෙන්න ඒතර ශරීරයක් නැති නිසාම අන්ත විපාක දෙන්න භූමියක් නැහැ ඒතරම ඒ වගේම අපේ දැන් ඔය ඉන්නවනේ නිරසතුන්
ඔව්
ප්‍රේතිය භූතිය දෙයි ඒ සතුන්ට ශරීරයක් නැහැ නේද ඒතර කොහොමද ඒ වගේ විපාක දෙන්න ආන්නේ
ශරීරයක් නැත්තේ නැහනේ නිරසතුන්ට ශරීරයක් තියෙනවනේ ඔව් දැන් අපිටත් ශරීරයක් ඒ කියන්නේ නිරසතුන්ට ශරීරයක් තියෙනව නෙමෙයි අපිටත් නැහැනේ ශරීරයක් අපි හිතින්නේ හදාගන්නේ කය ඉතින් නිරසතත් හිතින්ම තමයි කය හදාගන්නේ හැම කෙනෙක්ම හිතින්මයි හදාගන්නේ කය මේක මේ තියෙන කයක් නෙවෙයිනේ දැන් ඔබතුමා හිතන්න ඕන නිරසතෙක් දැන් නිරසතෙක් මෙහෙම හිතා හිතින් හදාගන්න ඕන නිරසතෙක් දැන් අපේ ඇඟේ උෂ්ණත්වය කීයද සෙන්ටිග්‍රේඩ් අංශක 98.4 මේ ෆැරන්හයිට් නะ සෙන්ටිග්‍රේඩ් කීයද ඔව් අපි හිතමු සාමාන්‍ය 37ක් විතර ගේමුක නේද අපි හිතමුකෝ ඍණ 100ක් කියලා සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 100ක් කියන ඇගේ උෂ්ණත්වයේ තියෙන සතෙක් ඉන්නවා කියන්නකෝ ඒ සතා අපේ පොළොවේ හිටියොත් මොකද වෙන්නේ චිරස් ගාලා පිච්චේ නේ මොකද පොළොවේ තමන් ගැඟට වඩා 100ක් වැඩි නේ චිරස් ගාලා පිච්චේ ඉතින් දුවලා ගිහලා බිත්තියට හේතු වුණොත් මොකද වෙන්නේ චිරස් ගාලා පිච්චේ ඊට පස්සේ එනම් හුලම් වදින්න තැනකවත් ඉන්න ඕන කියලා ඉන්නවා මොකද වෙන්නේ හුලකට හුලකක් කෙනෙකුට චිරස් ගාලා පිච්චේ මොකද තමන් ගැඟට වඩා 100ක් වැඩි හුලඟ ඊට පස්සේ ගිහලා වතුරට පණි මොකද වෙන්නේ ලෝදිය හැලියකට පැනන වගේ වෙයි තමන් ගැඟට වඩා 100කට වැඩි ඉතින් ඔය මොනවද ඒ බුදුරණාහි දේවදූත සූත්‍රය අපි කියාපු කියලා දීපු ටික නේද එහෙනම් කය එහෙම කයක් හදාගත්තාම මොකද වෙන්නේ එහෙම විපාක තමයි හම්බෙන්නේ ඒ කියන්නේ මේ කයේට අනුවමයි විපාකේ හම්බෙන්නේ අපි හිතින් හදාගන්න කය හිතින් අපි හදන්නේ කර්මානුරූපව මේක පැරණි කර්මයක්. ඇහැ කියන්නේ පැරණි කර්මයක්. පැරණි කර්මයක් කියන්නේ පැරණි හේතුවක් නිසායි අපි දැන් හදාගන්නේ. ඉතින් එහෙනම් අපි හේතු ටික නිරුද්ධ කරමු ඕක නිරුද්ධ වෙනවා. හේතුවක් නිසාමයි මේ හැම දෙයක්ම තෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ හැම දෙයක්ම පටිච්චසමුප්පන්නයි. පැහැදිලිද ටික?
ඇත්තටම පැහැදිලි. ඒක එකපාරට මට පැහැදිලි වුණා මේ හඳුර එක වචනෙන් කිව්වම. මේකම මේ හඳුර ඊට කලිනුත් අපිට පැහැදිලි කරේ ඒකට ඒක අපිට තේරුන්නේ
නැහැ. නැහැ.
පස්සේ ඒලෙම ආයෙත් මට තේරුණා අනිත් පැත්තට.
හොඳයි. එහෙනම් අපි ඔබතුමාලගේ කොටස ඉවර කරමුද? මොකද අපි මෙතුමාට යන්න තියෙන
නිසා.
හොඳයි. එහෙනම් අද දවසෙත් අපි මේ සසල දෙකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල තවත් එක පියවරක් ඉදිරියෙන් තියාගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම අපිට මේවට හුඟක් උදව් කරන අපිට දෙවිවරු බුදුරණන් වහන්සේගේ අවවාදයක් තියෙනවා පිනක් කරගත්ත වෙලාවේ ඒ පින දෙවියන්ටත් අනුමෝදන් කරන්න කියලා අපි අද සීලයක පිළිහෙටලා ධර්මයේ සාකච්ඡා කරා ධර්ම දේශනා කරා ධර්මයේ සාකච්ඡා කරා ධර්ම ශ්‍රවණය කරා ඉතින් මේවා හැම දෙයක්ම පින්කම් ඉතින් එහෙමනම් අපි සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව තුළ හික්මෙන්ට උත්සාහයක් ගත්තා ඒවත් පින්කම් එහෙනම් මේ පින් කරගත්ත වෙලාවේ අපේ යුතුයකමක් තියෙනවා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන එක. ඉතින් විශේෂයෙන් මෛත්‍රී ප්‍රතිමෝර්ති බඳු සක්‍ර දෙවෙන්ට ජනවසුති දිවරාජා විසමුනි දිවරාජා දුරාත්තු දිවරාජා විරුණු දිවරාජා විරූපක්ෂ දිවරාජා ඇතුළු මේ සතෙවලෝකේ වැඩවසන්නා වූ මහේ ශාක්‍යෝ තල්පේ ශාක්‍යෝ සෑම දෙවියෙක් සහ දේවතාවයක්ම මේ පින අනුමෝදන් වී මේ පිනේ ආනුභාවයෙන් දෙවියන්ගේ දිවිසුරු වැඩි දියුණු කරගත්තා. දෙවියෝ ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්තා. දෙවියෝද වහවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා අදිස්ථාන කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තා වතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා වතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා වතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රැක්කන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රැක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රැක්කන්තු මම් කරං. එනම් මේ පින්වතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් අද අපිත් එක්ක මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ඉතින් විශේෂයෙන් මේ සාකච්ඡාවට අපිට ඉඩ පහසුකම් සලසපු මේ පින්වතියත් මෙතන ඉන්නවා. එතුමිය මේ තවත් විශාල පිරිසකට මෙතන ඉඩ පහසුකම් සලසලා දීලා ඒ උපකාරයන් කරනවා මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් ඒ එතුමියටත් ඒ වගේම මේ රැස්ව සිටින පිරිසටත් ඒ වගේම ඔබතුමාලාගේ ආදරණීය පියවරු සිහි කරගන්න, ආදරණීය මෑණිවරු සිහි කරගන්න, බිරින්දෑවරු, ස්වාමි පුරුෂයෝ, දූ දරුවෝ, ඥාති මිත්‍රාදීන්, සහෝදර සහෝදර ඥාති මිත්‍රාදීන් සෑම දිනෙකමත් අසල්ලාසෙන්ටත් ඔබ අපි හැම දිනාටම වහවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බේ දිවජ්ජන්තෝ සර්ව රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිංජතු. හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝාසන වේවා, නිවනින්ම සනසේවා.